සම්මාන වස්තනාව කියන්නේ දෙයක් අපි දැනගන්න.
උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මෙන්න මේ ක්‍රමයට මේ ලෝකේ විද්‍යාමාන වෙන සෑම ද්‍රව්‍ය වස්තුවක් සෑම රූප කදම්බයක් රූප පිටවල් මේ ආකාරයෙන් මතුණා නම් මේ විදිහට උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේ අවස්ථා පහකින් හටගෙන විපරිණාමයටපත් වෙලා වැඩිලා යනවා. අපි මේක දැක්කට පස්සේ මෙන්න මෙබන්දී අල්ලගෙන අවිද්‍යාවෙන් යුත් ලෝක සත්‍යය. මනසෙන් එහි බැඳිලා ඉන්නවා, රැඳිලා ඉන්නවා. හරි වටිනා දෙයක් හම් වෙච්ච හැටියට. මේ යථාර්ථේ දකින්න නැතුව. දැන් අපි පොඩි නිකන් පොඩි උපමාවක් කරන් බලමුකෝ. අපිට දෙනවා සත්තරන් හරි වටිනවා කියලා කිං මිනිසුන්ගේ අදහසක් තියෙනවානේ. සත්තරන් කුඩු දාලා දෙනවා හෙල්ල වෙච්ච වාදනයකට. අපි දන්නා එක පැත්තකින් හිල්ලු වෙච්ච වාදනය කුඩු ටික හොගාර හැක්කේ යක්‍රි යනවා අපි යරයන් හැමතැනකම. නිරන්තරයෙන්ම ගලාගෙන ගිහිල්ලා අහකට හැලෙනවා. අපි ඕකත් අරගෙන ගමනක් යනවා. හරි සන්තෝෂයි. සත්තරන් කිලෝ කුඩු කිලෝ එකක් හම්බුණා කියලා. හොඳ ගානක් ගත්ත හැකි වටිකේ හිට හිට යනකොට. අපි දන්නේම නැහැ ටික ටික යටින් හැයිලා හැයිලා ගිහිල්ලා තරම ගෙවිලා ඉවර වෙලා. අපි බලාපොරොත්තු දැන් සූම් වුණා. අපි බලාපොරොත්තු නොවු දෙයක් එතන සිද්ධ වුණා. මෙන්න මේ වගේ ලෝකේ පිළියම් කළ නොහැකි සිද්ධාරකින් ගලා හැරෙනවා වගේ. අපි හොඳයි හොඳයි වටිනවා කියලා ගත්ත හැම දෙයක් ඔන්නේ විපරිණාමික ස්වභාවයකින් අත්ංග වෙච්ච එක මේ ආස්වාද වෙලා ආදීනව නිසරණ කියන එකකින් ගලා යනවා. ගෙවිලා කෙලවර වෙනවා. ඒ ගෙවිලා කෙලවර වෙන සිද්ධා අපිට වහන්න බැ. පිළියම් කරන්න බැරි එක. එහෙනම් එහෙම එකක් තුල අඩු වෙන දෙයක් අරගෙන අපිට වටිනා දෙයක් ලැබුණා කියලා අපිට හින්ද පුළුවන් ද කියලා අපි මනසින් අපි හිතලා බලමු. හොඳ ලස්සන පුද්ගලයක් ඇට වෙලා ගිවිලා යනවා. මාළු වෙලා මැරිලා යනවා. ඒ පුද්ගලත්වයේ ලස්සනයි කියලා අපිට දැන් අල්ලා ගන්න වටිනා දෙයක් ලැබුණා කියලා හිතා ගන්න දෙයක් තියෙනවද? හරි වටිනා දෙයක් හම්බුණා කියලා අපි ඉන්නවා. ඒක වැහැරිලා කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. ඒක වටිනා දෙයක් ලැබුණා කියලා අපි හතුරු වෙන්න පුළුවන් දෙයක්, දැනෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙව්ලෝක, බබලෝක ජීවත් වෙනවා කියලා යම් කෙනෙක් කියනවා මනුස්ස ලෝකේ සුභෝගී වෙයි ඉන්නේ. මතු අටමහා නරකයට ඇදලා යනවා. එහෙම හේතුවක් දිනන එක වැරදිලා නැහැ. මට උසස් සබ්බාවක් ලැබුණා කියලා යා සතුටු වෙන්න බෑ. අපි ලෝකේ යන්නේ ධර්මතාවයන් දකිනවා. අපි කැමති යම් ආකාරයකින් පවත්තන්නේ එහෙ පවතින්නේ නැහැ. වෙනස් බවටපත් වෙනවා. අපි කොච්චර කැමති වුණත් කොච්චර බලාපොරොත්තු වුණත් අපේ බලාපොරොත්තු විඳගින්. ඒ කැමති නැති සත්‍යෙට ඒකපත් වෙනවා. එහෙන ඒක අපිට වරක් ගන්න බැයි නෝ. ඒ බඳු ඒවා තුල අපිට හිතපන්නේ සුසුසුද? අපි හිතා නියම ඥානවන්ත තීරණේ ගන්නවා. ඒක අහ කරගන්න බැරි ප්‍රශ්න තියෙන්න පුළුවන් নানা ආකාරයි. මොකද අවිද්‍යාව පිට ඉඳගෙන අවිද්‍යාව තුල බැහැප නිගම වලින් අපි හදාගත්ත හාමුවත් තුළ අපි දැන් ජීවත් වෙන්නේ. අන්නේ හත්දේ සමග එකතුනේ තේ නිසා. ඒ බඳු පිරිස සමග එකතු වෙලා. ඒ බඳු වර පිටාව සාමව සකස් කරගන්න අපි ජීවිතය ගත කරන්නේ. මේ ජීවිතය ගත කිරීමේදී අපිට නොකරම පරිහරියකුත් එකයි මේ ජීවිතය අපි ඒ හාමුව තුල වැස්සේ. අවිද්‍යාව හාමුව තුල යන්නේ අපි යමක් අත්හැරිය යුතු නම් අපි බලාපොරොත්තු සම්පූර්ණයෙන් අත්හරින්න බැරි විදිය කොටු කිරීමට කොටු කරා. අනේ මම රස්සාවල් කරලා වැඩකුත් නැහැ. මෙහෙම ගෙවල් දොරවල් හදලා වැඩකුත් නැහැ. මේ ඔක්කොම වැඩක් නැති දේවල්. හැබැයි අපි ඉතලා භාමුවට කොටු කළා, අවිද්‍යාවෙන් භාමුවට කොටු කළා. එහෙම බෑ. අපි පිරිසත් සමග සහයෝගී කටයුතු කරලා එකට ඉන්න ඕනේ. මෙහෙම ජීවිතයක් ගත කරන්න ඕනේ. අපිටත් පෞල් ජීවිතයක් ඕනේ. අපේ පෞල් ජීවිතය අපේ දරුවන්ටත් දැනක් ඕනේ. අපි කන්න බොන්න ඕනේ. අපි මෙහෙම කරගන්න ඕනේ. ඒ නිසා අපිටත් කියලා වෙනම විදකරන් ගෙවල් දොරවල් තියෙන්න ඕනේ. මේ ආදි වශයෙන් රාමවට කොටු කළා. දැන් මේ රාමව තුලදී ඒවා වැඩක් නැහැ කියලා දැනගත්ත පරිදි අත්හරින්න බැරි තැනක ඉන්නවා. මොකක් නිසා? බඩි කිනි වෙනකොට කණ්ඩෝණේක අත්හරින්න බෑ. කොච්චර එක වැඩක් නැහැ කියලා දැනගත්තත් අත්හරින්න බෑ. පිපාසයෙන්වට ජලයේ බීම කොච්චර වැඩක් නැහැ කියලා දැනගත්තත් අත්හරින්න බෑ. හිමිනවට අවුස අවුට වැස්සට පින්නට ඇති වෙන බාධා වලට මේ කායපත් වෙනකොට ඇති වෙන දාහේ ඒක නිදාගන්න ඉන්න බෑ. එහෙම එකක් තියෙන අතරින් බැරි කොටස. කණ්ඩ ආහාරයක් ඉඳ දැනක් ලෙඩ වෙහිදාක් ඉඳ වාස්තරයක් ආදී වශයෙන් කිව්ව මේ ටික අතර ගන්න බෑ. එහෙනම් මේ ටික අපි ලබා දෙන්නේ කවුද? ඒ නිසා අපිට හිතෙනවා ඒවා ලබා ගන්න. ඒවා ලබා ගන්න මුදල් ඕනේ. එන ක්‍රමයක් ඕනේ. හදාගෙන තියෙන හාමුදුරුවෝ මත මුදල් ගන්න දිනු කරලා පරිහරණය කරලා බඩු හොමාරු කරන ක්‍රමය. එනකට මුදල් ඕනේ. මුදල් නිකන් හම්බෙන්නේ නැහැ රැකියාව කරන්න ඕනේ. ඒ හැකියාව අත්හරින්න බෑ. මොනව හරි කරන්න ඕන හැකියාව. දැන් මේ මේ විදිහට කොටු වෙන්න හරියක් තියෙනවා. මේ හාමුදුරුවන් කොටු වෙන එකෙන් ඇත්ත දැනගතහල. පයින්ද බෑ. එකපාර. යම් තැනක තියෙනවා. අපි හිතමුකෝ වටිනා දෙයක්. වටිනවා කියලා හිතාගෙන දිලිසෙන හිඳ වටිනවා කියලා හිතාගෙන ඕක ගන්න. අපි වැට කඩවල වෙනුවෙන් පැනලා. ඒ වගේම මහ ප්‍රපාත ආදී ඒ පරණේ කරලා ගිහිලා ගිහිලා බලනකොට වැඩක් නැති දෙයක්. දැන් ඒකපාර අපහු වෙන්න පුළුවන්. අපි ගිය හැටියෙම අර වැට කඩ වලින් අපහු රින්ගන අර ප්‍රපාත බහලා යන්න වෙනවා. වැඩක් නැහැ කියලා අපි ලස්සන දිවිදෙන හිඳ රත්තරන් කියලා හිතන ගිහින් බලවල බලුගාම රත්තරන් නෙමෙයි ඉන්න. මහන්සියලා ඔකම දුර්ග මාර්ගය ගෙවලා ගිය එක අපහු වෙන්න අපිට සිද්ධ වෙනවා. දැනගත්ත ගමන් අහක් වෙන්න බෑ. එකක් දැනගත්තා කලක් මේ ගිහිලා එකින් ඉවත් වෙනවා. මෙන්න මේ වගේ යමක යථාර්ථය දැනගන්නකොට අපි ධම්මානුපස්සනාව තුළින් දැනගන්නවා. ධර්මතාවය නම් මේකයි. යම අරිච්ච වශයෙන් දකින්නවා. කැමැතිසේ නැති එකක් කැමැතිසේ පවත්වන්න ගිහින් තියෙන්නේ. මායාවකට හැවටිලා තියෙන්නේ. කැමැතිසේ පවත්වන්න බැරි දේවල් කැමැතිසේ පවත්වන්න පුළුවන් කියන මායා මුලාවි අපි මේ පදේ හවා ගිහිල්ලා. එහෙම වැඩකට බහැර. දැන් කැමැතිේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඒකට අවශ්‍ය උපකරණ ගොඩ ගහගෙන හදාගෙන. නමුත් කැමැතිේ පවත්වන්න බැරි දේවල්ම ඇසකන දිවනාසයේ ශරීරේ මන. දැන් ওই ටික හදාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඒකට බහැර. ඒ ටික පවත්වන්න අවශ්‍ය කරන පරිසරයකට බහැර. රක්ෂණය කළ යුතු පෝෂණය කළ යුතු වැඩපිළිවෙලකට බහැර. මේ විදිහට ඇවිදලා ඉඳලා දැන් දැනගත්තා. ඒවා එකක්වත් කැමැතිේ පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. පවත්වන්න පුළුවන් ඒවත් නෙමෙයි. ඒවත් විතර ඇති හරයක් ගබන්න හරයකුත් නැහැ. වෙහෙස වෙමින් දුක් වෙමින් ඒ සඳහා කරපු වැඩ පිළිවෙල විතරයි ඔකේ තියෙන්නේ. හරයක් ඇතයි කියන දෘෂ්ටිය නිසා තමයි ඒ වැඩ පිළිවෙලට බැස්සේ. බැහැලා ගිහින් තියෙන දුර කොච්චරද කියලා බලපුවහම ආපු දුර කොච්චරද කියලා බලපුවහම අර කාමයේ නිසා, පංච කාමයේ නිසා ආපු දුර තමයි ආ දුර අඳුර. අපි දැන් අඳුරට වැහිලා ඉන්නේ. දැන් නිදහස් වෙන්න නම් ආපු ලෝකයට යන්න ඕනේ. ආරෝගයට යන්න ඕනේ. ආපු දුර තමයි පංච කාමයේස ආපු දුර තමයි අඳුර. ඒ ආපු දුරේ ඉන්නේ අඳුර නිසා පේන්නේ නැති දැන්ට වැඩි. දැන් ඕකට වහින් ඉතිලා ආපු ලෝකේ කොතනද? ආපු ලෝකයට යන්න ආරෝගයට යන්න ඕනේ. ආපු දුර ගෙවන්න ඕනේ. ආපහු යන්න ඕනේ. නං කාමයන්ගෙන් වෙන්න, අපසර ධර්මයන්ගෙන් වෙන්න, සවිතක, අවිචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථම ධානය කියන ආපු ලෝකයේ වැත්ත ටිකක් දුර ගියා. සවිතක, සවිචාරයන්ගෙන් වෙන්නලා ප්‍රීතිසුඛ ඇති ඒකාග්‍රතාවයෙන් යුක්තව දෙවෙනි ධානය කියන දැන සාටික පිටට ගියා ආපු ලෝකයේ වැත්ත. ඊට පස්සේ ප්‍රීතිය තත්ත්වයලා සුඛ ඒකාග්‍රතාව සහිතවන්නා වූ තුන්වෙනි ධානයකේ තව ටිකක් ආපු ලෝකයේ වැත්තට ගියා. සුඛය තත්ත්වයල උපේක්ෂා ඒකාග්‍රතාව යුක්තවන චතුර්ථ ධානයෙම දෙන්න ආපු ලෝකෙට තව ටිකක් එහාට ගියා. දැන් ආපු ලෝකෙට ගියාට පස්සේ බලුවාම එතන තියෙනවා තේජාති. කාමී නැහැ. අකුසල ධර්ම නැහැ. ඒකෙ මිදින්. සුද්ධ වෙලා ඉවර නැහැ. දැන් ආපු ලෝකෙට ගියා. දැන් ඒකත් අතරින් දා වෙලා තියෙන්නේ. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන කොට නැවෙනවා. එනි හිතනක් තියෙනවා. එහෙනම් එතනින් ගිහිලා නම් මොකද කරන්නේ? එතනින් එහාට යන්නේ ආපු ලෝකයට ගිහිලා තමයි නිවනට යන්නේ. ආලෝකයට ගිහිලා ආලෝකයේ නිවනට. එහෙනම් යම් තැනක රූප නැද්ද, වේදනා නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද, ගොඩ නැගෙන්නේ නැද්ද? අන්නේ තත්ත්වේ නිවන. අන්න ආපු ලෝකයට ගිහිල්ලා ආලෝකයට ගිහිල්ලා නිවනට යනවා. ඒකත් තත්ත්වයක්. අපි යමක් දැන් දැනගන්න ඕන ස්කන්ධයේ මිදෙන හැටි. අපි මොන මොනවා හරි බෙදර ගොඩ ගහගෙන තියෙනවා නේද? වැඩකට නැති දේවල් කියනවා වගේ ගොඩ ගහනවා. අපේ ගොඩවල් එක එක නල් පුච්චිලා මෙලඟ කුළු කැට කෑලි, පැන්සල් කෑලි, ටොපි කොළ ගොඩ ගහගෙන තියෙනවා. ඒවා වටිනවා කියලා හිතාගෙන ඒ ළමයා ඒවා ගොඩ ගහනවා. ඊට එහා මට්ටමට පැනනට පස්සේ එක එක ජාතිය වයිවාරන් ඇඳුම් පැළඳුම්. ඒවා ගොඩ ගහගෙන. තවත් ගොඩවල් හදාගෙන. වටිනවා වටිනවා කියලා හිතාගන්නේ මොනවද ඒවා ගොඩ ගහගන්න. මේ වඩු වැඩ කරන එකනේ වඩු වැඩ කරන එක වටිනවා කියලා හිතාගත්තා නම් එයා වඩු බාන්නේ ගොඩ ගහ ගන්නවා. මේසෙන් වැඩ කරන එක කරලා ඒවා වටනවා කියලා මේසෙන් වැඩ අවශ්‍ය දේවල් ගොඩ ගහ ගන්නවා. ලිපි කරුවෙකුට ඒ සඳහා වටිනවා තියෙනවා එයා බෑග් පැන්සල් ආදී ඒ වගේ ඒවා අවශ්‍ය කරන පොත්පත් ඒ වගේම ඒවා ගොඩ ගහ ගන්නවා. එතකොට ඒ වගේම යම් යම් කිරිවුට විද්‍යාඥයෙකුට අවශ්‍යයි කියන එයා තියෙනවා එයාට විද්‍යාවට අවශ්‍ය කියලා බඩු කොටේ මාපරේ පළාතේ යන දින ඒවා ගොඩ ගහගෙන. ඒක අතු ගන්න දෙන්නේ නැහැ මොකද නැහැ ගොඩ ගහගෙන ඉන්නවා. මෙන්න මේ ලෝක සත්‍යයේ හැම එකෙනෙම මොන මොනවා හරි ආසාවෙන් බැඳෙනවාද? ඒව ගොඩ ගහනවා. මෙන්න ස්කන්ධ හදන්න හේතු. ඉතින් මේ රූපේ වටිනවා මේ රූපේ වටිනවා කියලා යම් කෙනෙක් නිගමනයක් කළා නම්, ඔහු ඒව ගොඩ ගහනවා මනසින්. රූප ආකාර ගොඩ ගහ ගන්නවා. මේ වේදනාව වටිනවා මේ වින්දනය වටිනවා කියලා ඒව මනසෙ ගොඩ ගහ ගන්නවා. ඒ වේදනාව ගොඩවල්. මෙබඳු සංඥා වටිනවා කියලා සංඥා ගොඩ ගහ ගන්නවා මනස. ඒ සංඥා ගොඩවල්. සඤ්ඤා ස්කන්ධ කිවි ස්කන්ධ කියන්නේ ගොඩවල්. මෙබඳු ආකාරයේ හිතිවිලි ක්‍රියාවදන වටිනවා කියලා ඒ જાතිය මතුපතුත් කරන්නේ ඒ අදහස් ගොඩ ගහ ගන්නවා. සංඛාර ස්කන්ධය. මෙබඳු අදහස් මෙබඳු බලාපොරොත්තු වටිනවා කියලා විවිධාකාර බලාපොරොත්තු ගොඩ ගහ ගන්නවා. ඒවා විඥාන ස්කන්ධය. ඔය වටිනාකම රූපයන්ගේ වටිනාකමක් නැහැ කියලා දැනගත්තාම ගොඩ ගහින්න අතර කරනවා. වේදනාවන්ගේ වටිනාකමක් නැහැ කියලා දැනගත්තාම වේදනා ගොඩ ගහන එක නතර කරනවා. සංඥාවන්ගේ වටිනාකමක් නැහැ කියලා දැක්කාට පස්සේ සංඥා ගොඩ ගහන එක නතර කරනවා. සංඛාරයන්ගේ වටිනාකමක් නැහැ කියලා දැනගත්තාම සංඛාර ගොඩ ගහන එක නතර කරනවා. විද්‍යාකල බලාපොරොත්තු සහගත විඥානයන්ගේ වටිනාකමක් නැහැ කියලා බලාපොරොත්තු ගොඩ ගහන එක නතර කරනවා. ගොඩවල් මහම නතර කරපුවාම ස්කන්ධ පහෙන් ඉදහ. පංචස්කන්ධය ගොඩ ගහලා නතර කරපුවාම පංචස්කන්ධය ගොඩ නැගෙන්නේ නැහැ. ගොඩ ගහනකම් ගොඩ නැගෙනවා. ගොඩ ගහපේ නතර කරලා දාපන පංචස්කන්ධය ගොඩ ගැහෙන්නේ නැහැ. එන පංචස්කන්ධයේ චන්දරාගය තියෙන තාකල් පංචස්කන්ධයට අවශ්‍යව ගොඩ ගන්න. චන්දරාගය තියෙන කන් ගොඩ ගහපේ චන්දරාගය දුරුලදාට පංචස්කන්ධ නිරෝධයි. ආයි ගොඩ ගහන්නේ නෑ. එහෙනම් මෙන්න මේක තමයි ආපු ලෝකෙට ගියාට පස්සේ ආලෝක රූපේ එතන තියෙනවා. ඒක දීප්තිමත්. ඒක එළියයි. ස්වයං ප්‍රවාහ ආලෝකයක් තියෙනවා. මම ජීවිතය තියෙන ආලෝකයයි. අන්න ඒකේ තියෙන ලෝක කොට රූප කොට ඒක දැනෙනවා. ආස්වාද වශයෙන් ප්‍රියමනාප වශයෙන් නිදහස් වශයෙන් දැනෙනවා. ඒකේ මුලාව නිසා ඇති වුණු ගතිය තමයි මේ දැනීම ප්‍රියමනාපයි කියලා ගත උඩ. ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කම තමයි ඒක ගොඩ ගන්න එක නතර කරනවා. මේ අන්තිම එකේ තියෙන වේදනාව ගොඩක් ඉවරයි. ඒ ආලෝකය හඳුනනවා. ඒකේ තැනක් ගැන දැනගත්තාම ඒ සංඥාව ගොඩ ගන්න එක නතර කරනවා. ඒක ප්‍රියමනාපයි කියලා ඒක යලි යලි ගොඩ නගන ස්වභාවයක් නැත්නම් ඒකත් නතර කරනවා. සංකාර කොට නැහිලා ඉවරයි. ඒ ආලෝකයේ පිළිබඳ යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් වෙනවා බලාපොරොත්තුව කෙලවර වෙනවා. ආලෝකයේ පිළිබඳ විඥාන කොට ඇහිලා ඉවරයි. එහෙනම් පංචස්කන්ධේ කොට නැගිලි වුණා පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා මෙතන නිවන. කොට ගහක් නේ යතරක නැද්ද? එතන ජාති නැහැ. ජාති නැත්නම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. දැන් ශෝක පරිදේව දුක් ගමන සුවායාසයෙන් හිතින යමක් තිබුණා නම් දැන් එතන ඒව එකක්වත් නැහැ. එහෙනම් නිවනේ ඔය එකක්වත් නැහැ. එහෙනම් නිවන මොකද්ද? සියලු දෙන වැදළු චන්දරාගේ අතරින් වැලි නිදී ගියාද සියලු බලාපොරොත්තු කෙරවරයි ආලෝකය ගැන බලාපොරොත්තුවක් ඉවරයි එහෙනම් ධානයේ ඉන්නවා ධානයේ වැදිලා නැහැ අලපත වල තියෙන වතුර බින්දුව අලපතේ ගෑවෙන්නේ නැතුව තියෙන්නේ කොහොමද ඒ වගේ ගොඩ ගහන්නේ නැතුව කෙලවර වෙන එකක් තියෙනවා ගොඩ ගහපු එක කෙලවරෙන්නේ යම් දවසකද මතු ගොඩ ගහිලා නැති නිසා එයිම ගොඩ ඉවරයි පංචස්කන්ධේ නිදහස එදාට පංචස්කන්ධ දුකේ නිදහසේ ප්‍රතිඵලෙ නිවනේ ප්‍රතිඵලෙ ඔන්න ඔක දැක්කගෙන බලා ඔය ස්කන්ධ පහම දුරු කරගන්න. ඉතින් ඒක අනුපිළිවෙලින් යන්නේ ක්‍රමයකට. ධම්මානුපස්සනාවේ දැක්කන්නේ මොකද්ද? ඔන්න ඔය අසාරත්වය. ඔය ක්‍රමින් එකින් එක දකින්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේවා කුමක් නිසා දරනවද? අවිද්‍යාව නිසාමයි දරන්නේ. අවිද්‍යාව නිසාමයි කොට නැගෙන්නේ. අනිත්‍යතාවෙන් යුත් වෙන්නේදී, දුක්ඛතාවෙන් යුත් වෙන්නේදී, අනාත්මතාවෙන් යුත් වෙන්නේදී ඇයි දරන්නේ? අවිද්‍යාව නිසායි දරන්නේ. ඒක දහිනවා. එතකොට රාගය ඇයි දරන්නේ? ද්වේෂේ, මෝහේ ඇයි දරන්නේ? අවිද්‍යාව නිසාම දරන්නේ. මෙන්න මේ ධර්මයේ යමක් ඇත්නම් ලෝභේ, ද්වේෂේ, මෝහේ, අලෝභේ, ආදේශේ, අමෝහේ යම් තැනක දරනවා නම් ලෝභේට, ද්වේෂේට, මෝහේට හේතු වෙන්නේ අලෝභයට, ආදේශයට, අමෝහයට හේතු වෙන යමක් ඇත්නම් ඒක ගොඩ නැගෙනවා. අනේ ධර්මතාවයේ දැක්කා. මේ දේ දැරුවොත් මේ දේ ගොඩ නැගෙනවා. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු ප්‍රත්‍ය කරන මේවා පහළ වෙනවා. ඒ තමයි දරපුවේ. ඔන්න ධර්මයේ. හේතු බංගා නිරුජ්ජති. ඒක දැරුවේ නැත්නම් ඒක ඉවරයි. එහෙනම් සබ්බේ ධම්මා අනාත්තාදී කියලා දැකලා ඒව එකක්ව හරයක් නැහැ කියලා දැකලා ඔය දරණිය ඔක්කොම වැඩක් නැහැ කියලා දැකරවත් ධම්මානුපස්සනාවෙන් දැකරපස්සේ ප්‍රතිඵලය මොකද්ද? අසාරයි කියන නුවණ. අසාරත්වයේ දකින නුවණ. අන්න ධම්මානුපස්සනාව වර්ණනවා කියන්නේ මෙන්න මේක. ධර්මයේ කියන කටපාඩම් කරගන්න සූත්‍ර කටපාඩම් කරන එක නෙමෙයි ධම්මානුපස්සනාව කියන්නේ. ඒවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණයන්ගේ ගොඩ ගැති. ඒවයි දඩහරයක් නැහැ කියලා. ඒකත් අත්හැරින්නේ දා. පුල්ලූපමං ඔබ බික්කවේ ධම්මං දේති ඉස්සාවි නිද්ධර්මත්තායි නෝ ගහනත්තායි. මාගේ මේ ධර්මයේ ඔරුවකට උපමා කරනවා. ඊතර වෙන්න විසක් අල්ලා ගන්න නෙමෙයි. නෑ ඊතර වෙන්නේ මොකද? ධර්මයේ අල්ලාගෙන ඊතර වෙන්න බෑ. ධර්මයේ දැනගෙන ඒකත් ඔරුවක් හා සමානව ගන්න ඕනේ. ඊතර වෙන්න විසක් අල්ලා ගන්න ධර්මයක් ගත්තේ නෑ කියේ. එහෙනම් අපිට අල්ලා ගන්න එකම දෙයක්වත් වටිනවා කියලා අල්ලා ගන්න එකක් ලෝකේ නෑ. අන්තිම කෙලවර ඔබ දකින්න ඕනේ. අරිහත් මාර්ගඥානින් දකින්න ඕනේ. බුදුදහම කියන්නේ යමක් ඇත්නම් ඒකෙත් අල්ලා ගන්න දෙයක් නැහැ. ඒකෙනුත් මිදෙන්න ඕනේ. මේ ධම්මානුපස්සනාවෙන් සිද්ධ කරන්න වෙදිකයි. ඒ ධර්මය මොනවද? ඇයි ඒවා නැගින්නේ? ඒවා ඒ ධර්මයන්ගේ වින්ුණාම ලැබෙන සාන්තිය කුමක්ද? ඒකටපත් වෙන්නේ ඒ ධර්මයන්ගේ මෙහෙ වින් වෙන්න ඕනේ. අනේ ඒක දැනගත්තාම ධම්මානුපස්සනාවෙන් නිවන් දැක්කේ. දැන් වය ධම්මා සංඛාරා. දැන් මෙතෙන්දී සියලු සංස්කාර ධර්මයෝ විනාශ වෙනවා කියන එකේ කාර්යය. එහෙම අර්ථයක් නැති නෑ තියෙනවා. නමුත් මේ සංඛාර කියනවා වය ධර්ම කියනකොට වය ධර්ම වල තව පැත්තක් තියෙනවා. ඇයි අපි සංඛාර ගොඩ නගන්නේ? කාරයි සංඛාරයි දෙකක්. ඔබ දකින්න ඕනේ. කාර ගන්නේ කරන ක්‍රියාව. අපි හිතන කියන කරන දේවල් ඔක්කොම ක්‍රියාකලාප කාර. අරිහත්ත්වයට පත් වෙලා හිතනවා කියනවා කරනවා. ඒ ටික තියෙනවා. හැබැයි කාර්ය නිසා සංකාර නැහැ. ඒ හිතන කියන කරන දේවල් චන්දරාගයෙන් වැඩිලා හිතුවෝ කිව්වක් වල. ඒවා සංකාර. නැහ කාර් සංකාර වෙන හැටි තෝර ගන්න ඕනේ. මේක අද පැපිලා තියෙන දැනක්. මොකද විග්‍රහ කරලා නැහැ. කාර්යයි සංකාරයි දෙකේ තියෙන වෙනස. ඊට අපි තෝරා ගන්න බැරුව තියෙනවා. සාතන් වහන්සේට ක්‍රියාසිත තියෙනවා කිව්වෙ කාර්යසිත කියන එකයි. ක්‍රියාවට පමණයි සංකාර නැහැ. සංකාර හිත් නෙමෙයි. කාර හිත්. නැණ ක්‍රියා හිත්. උන්වහන්සේ හිතනවා. කියනවා කරනවා. ඒව සමග එකතු වෙලා බැඳිලා නැහැ. නැහැ සංකාර වෙන්නේ. අන්න ඒකයි සංකාර වය ධර්ම. නැහැ සං එකතු වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව මොල් කරගෙන එකතු කරගන්න නිසායි සංහැදේ. සංකාර වෙයි. අවිද්‍යාව දුරු කරවර පස්සේ සං ඉවර වෙච්ච කාර්ය ටික ඉතුරු. යම් පාපයක් කරනවා නම් ඒකේ තියෙන කාර්යය කාර්ය ඔක්කොම ගොඩනැගෙන්නේ අවිද්‍යාවේ සං නිසා. දැන් පාප සියල්ලම සංකාර වලට සං නිසා ඇති වෙන කාර්ය. ඒ නිසා යථාර්ථයෙන් පාපය අතරබදාන. නොකටයුතු අවිද්‍යාව අතරබදාන. සියලු පාප ඉවරයි. සබ්බ පාප පරිහිනාස කියලා සියලු පව පහ කරගෙන ඉන්නේ කියලා කියනවා බුදුරජාණන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් මහා රහතන් වහන්සේලා. එන සංකාර වලින් එතෙදි පාප සංකාරයේ යමක් ඇද්ද? අවිද්‍යාව මුල් කරගෙනම ගොඩ නැගෙනේ. ඒක සම්පූර්ණ විවරයයි. අවිද්‍යාපත්‍ය සංකාරා සම්පූර්ණ විවරයයි අරිහතුන් වහන්සේ. වය ධම්මා සංකාරා කියන දෙනා. කාරණා දෙකක් තියෙනවා. මේ වය ධර්ම කියන එකේදී පෙන්නන්නේ කාමයේ මුල් කරගෙන සත්‍යය වැයටපත් වෙනවා. අයදහම් සහ වැයදහම් තෝරගන්න ඕනේ. ඔතින් කාමයට හේතුකාරකන පංච කාමයේ සම්බන්ධ යමක් ඇත්නම් ඔහුට සසරෙන් ඈතර වෙන්න බෑ. ඒක බැඳිලා ඉන්න එක. එහෙම බැඳිලා හටියු කරන තාකල් ඔහු වැටින්නේ වැය පැත්තට. වැය කියන්නේ සසර. නේනම් කැවැත්ම. අය කියන්නේ නිවන. එහෙනම් වය ධර්ම කියලා කියන්නේ මොකක්ද? සසරට වැටෙන ධර්මයෝ සියල්ල වය ධර්මයි. පංචකාමයේ මුල් කරගත්ත සියලු ධර්මයෝ සසරට වැටෙන නිවනින් ඈත් කරන ධර්ම නිසා ඒ සියල්ල වය ධර්ම. දුකට හේතු වෙන ධර්ම වය ධර්ම. යම් ධර්මයක් ඇසුරු කිරීමෙන් දුක ගොඩ නැගෙනවා නම්, මතුමතු දුක ගොඩ නැගෙනවා නම්, ඒවා පූර්ණ වය ධර්ම. වැනසෙන ධර්ම වය ධර්ම කියලා ගත්තහම ඒක අර්ථයයි. වය ධම්මා සංඛාරා කියන දේ ගන්නකොට ඔන්න ඔය කියනවා සසර ගමනට හේතු වෙන පංච කාමයට හේතු වෙන ඒසම මතුමතු භවෙ ගොඩනගන්න, ජාතිය ගොඩනගන්න හේතු වෙන යම් ධර්මයක් ඇද්ද? ඒ ගොඩනැගුවොත් ඒකෙන් මොකද හේතු වෙන්නේ? ජරාව ගොඩනැගිනවා, ව්‍යාධිය ගොඩනැගිනවා, මරණය ගොඩනැගිනවා. ශෝක පරිදේව දුක්ගමනස උපායාස ගොඩනැගිනවා. ඒ ඔක්කොම වය ධර්ම. කොච්චර රසන වුණා, කොච්චර සුන්දර වුණා, ඒ ඔක්කොම වය ධර්ම. කොච්චර මනවලන රූපයක් වුණත්, මනවලන හද්දයක් වුණත්, ගන්ධයක් රසයක් ස්පර්ශයක් වුණත් ඒ සියල්ල වය ධර්ම. මොකද හේතුව? ඒ ඇසුරට ගිය පුද්ගලයා ජාතියේ හිමිකාරියෙක් වෙනවා. මතුමතු ජාතියට අයිති වෙනවා. ජරාවට ව්‍යාධියට මරණයට හිමිකාරියෙක් කෙනෙක් මිදුණ කෙනෙක් වෙන්නේ නැහැ. ඒව මතුමතු ගොඩ නැගෙන හේතු වෙන උන්ට වැය ගොඩ නැගෙනවා මිසක් විනාශය ගොඩ නැගෙනවා මිසක් අය ගොඩ නැගෙන්නේ නැහැ. සැරසමක් ගොඩ නැගෙන්නේ නැහැ. මෙන්න මේ හේතුවෙන් කියනවා සංකාර වය ධර්මයි. දැන් ඔක දකින්න ඕනේ. එතකොට අපි ඉතින් දැක්කහම මොකද වෙන්නේ? වය ධම්මා සංකාරා. මේ සංකාරයන්ගේ වය ධර්ම ස්වභාවය දැක්කහනම් අපමාදීන සම්පාදීත. මෙතන අප්‍රමාදී කියන්නේ මොකක්ද? අවිද්‍යාව ප්‍රමාදයට හේතු වෙනවා. අවිද්‍යාව නිසා පහළ වෙන අකුසල ධර්ම ප්‍රමාදයට හේතු වෙනවා. විද්‍යාව නිවනට හේතු වෙනවා. පුණ්‍ය ධර්ම අප්‍රමාදයට හේතු වෙනවා. පාප ධර්ම අවිද්‍යාව මුල් කරගෙන. පුණ්‍ය ධර්ම අප්‍රමාදය මුල් කරගෙන. නිවන ප්‍රඥාව මුල් කරගෙන. කාරණා තුනක් අතර තියෙනවා. එහෙනම් කොහොමද එහෙම ප්‍රමාදී අප්‍රමාදීට වත් වෙන්නේ කොහොමද? මිනිහෙක් වැඩක් කරගන්න ගියහම වඩු වැඩ කරන වඩු පාසු නැහැ වැඩක් කරන්න ගියාට පස්සේ කියේද කොහේ හරි හොයන්න බෑ කොහේ දාවද කියලා. නියන තව කොහේ හරි ඒකත් හොයන්න බෑ. අතකොළුව තව කොහේ හරි. යතු කැටේ තව කොහේ හරි. වැඩේ කරන්න ගිහිලා ඉන්න බඩු හොයලා බලනකොට වැඩේ ප්‍රමාදයි. ඔව අකම ලං වෙලා තිබුණා නම් වැඩේ අප්‍රමාදයි. එන වැඩේ කරන එක ඒකාන්තයක්. ප්‍රමාද වෙන්න හේතුව තව එකක්. අප්‍රමාද වෙන්න හේතුව තව එකක්. මිනිමෙ අපේ තියෙන අත්‍යවශ්‍ය වැඩේ නිවන. ඒ වැඩේ කරගන්න ගියාට පස්සේ ඒකායන මාර්ගයේ රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ කරනවා නම් ඒක ඒකායන මාර්ගය. රාගක්ෂේ කරන්න ලැහැත් වෙනකොට. ඒකට අවශ්‍ය කරන උපකරණ ටික අපි ළඟ නැහැ. දේසක්ෂේ කරන්න, මෝහක්ෂේ කරන්න වැඩේ කරන්න ලැහැත් වෙනකොට, ආවර්ජනා කරන්න ලැහැත් වෙනකොට. ඒකට අවශ්‍ය කරන උපකරණ ටිකක් තියෙනවා අපි ළඟ නැත්නම් අපිට ප්‍රමාදයි. මොනවාද උපකරණ? ශ්‍රද්ධාව උපකරණය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහ උපකරණ පහ. දැන් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කරගන්න අවශ්‍ය කරන කොටස් ටිකක් තියෙනවා. මොනවාද ඒකට අවශ්‍ය වෙන්නේ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ පහ මේකට අවශ්‍යයි. එතකොට ආයුෂ වර්ණේ හැපේ බලේ පටිවාහන ඥානිය ඔය ටිකේ වඩා ගන්න අවශ්‍යයි. ආයුෂ නැත්නම් වර්ණේ නැත්නම් ප්‍රබෝධයේ නැත්නම් කායික මානසික හැපේ බලේ නැත්නම් නුවණ නැත්නම් ඔය මාර්ගයේ වඩන්න කියන්නේ වැරින්නේ ප්‍රමාදයි. අප්‍රමාද වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ආයුෂ වර්ණේ හැපේ බලේ නුවණ කියන මේ පහ ලැබෙන්න ඕන. ඔය පහ මොනවෙන්ද ලැබෙන්නේ? ආර්යතාංග මාර්ගය වඩලා නෙමෙයි. ලෝකෝත්තර ආර්යතාංග මාර්ගය වඩලා නෙමෙයි. ඒකට දිනා ලෞකික ආර්යතාංග මාර්ගය. උපකරණ ටික ගන්න. සුභතියට ඇති වෙන උපකරණ ටික. ආයු වර්ණ හැප බල ප්‍රඥා කියන මේ පහ ලැබෙන්නේ. ඒකට අවශ්‍ය කරන පින්දහම් කරන්න ඕනේ. පින්දහම් වලින් ලැබෙනා උපකරණ ටික අරගෙන තමයි. ඒ උපකරණ ටිකේ වැඩ අරගෙන ප්‍රඥාව පහල කරගන්න ආර්ය මාර්ගය පූර්ණය කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුඤ්ඤං උච්චති සබ්බං තේ ධාතුනාං කුසලාපි සංඛාර. මේ පින කියන්නේ කාම ලෝක අරූප කියන තුන් ලෝකයේම කුසලයට අභිසංඛාරයි. විශේෂ සකස් කිරීමක් දෙනවා. මා භික්කවේ පුඤ්ඤානම් බාහිද්ද මහන්නේ පිනට බිය වෙන්න එපා. සුකස් හේතම් භික්කවේ අධිවචන පුඤ්ඤාන්. මේ සුපේ ලබා දෙන දෙයකින් තවනම පින කියන්නේ. පිනට බිය වෙන්න එපා. සුමනා සූත්‍රයේ වෙන සුමනායි දන් දිය යුතු මේ පින්කල යුතුමයි. දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණ නිවන් අවබෝධ කරන දු පින උපකාර වේ. අන්න අප්‍රමාද දහම්. උපකාර නැත්නම් ප්‍රමාදයි. උපහාර දෙන දහම් තිබුණා අප්‍රමාදයි. ඉතින් අප්‍රමාදයෙන් සම්පාදනය කරගන්න කිව්වෙ මොකද? ඇයි මේ සම්පාදනය කරගන්න බැරි? ඔය ටිකේ අඩුව නිසා. ජීවත් වෙලා හිටියද නැහැ. ඒ ජීවිතයේ ධර්මානුකූල ජීවිතයක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? සියක් වසරක් ජීවත් වෙලා හිටියත් අධර්මී. ඔහුගේ ජීවිතයේ මරණයක් හා සමානයි. මැරෙන්නේ හා සමානයි. ධර්මානුකූල ජීවත් වෙන්න පුළුවන් එක දවසක් තියෙනවා නම් ඒක දවසේ ජීවිතේ වටිනවා. මෙන්න නියම ආයුෂ. අවුරුදු 120ක් ජීවත් වෙලා මරත් ඒකගේ ආයුෂයෙන් ප්‍රයෝජනය ගත්තේ නැත්නම් අප්‍රමාදීවි ජීවිතයේ පෞකාරයෙක් නම් ඔහුට සාසනික වශයෙන් ආයුෂක් ලැබුණා කියලා හිතන් තීරණය කරන්න බෑ. හැබැයි හෙට මැරෙන්න ඉන්න අද සාසනිකව ධර්මානුකූල ජීවත් වෙලා කටයුතු කරා නම් ඒ එක දවසේ ජීවිතය ඔහු විමුක්තිය කරලා දවසකින් ගෙනියනවා. ඒක ශේෂ්ඨයි. අන්න ආයුෂ. නෑ සියලු අය ජීවත් වෙන පළියට ඔහු ආයුෂක් ලැබුවා කියලා සතුටු වෙන්න බෑ. හරවත් ආයුෂක් ලැබුණොත් කියන්න පුළුවන් ආර්ය විනේ ආයුෂ ලැබුවා. එන යම් කෙනෙක් ජීවත් වෙනකොට ධර්මානුකූල ජීවත් වෙන ඔහුගේ ජීවිතය කැප කරලා තියෙනවා නම් මෙන්න මේ ආයුෂයේ මොහොතක් මොහොතක් ගන්න ඔහුට යහපත උදා කරනවා. විමුක්තිය කරගෙන යන්න ආධාර වෙනවා. මෙන්න අප්‍රමාදී වෙන්න එක හේතුවක්. අනික තමයි වර්ණේ. වර්ණේ කියු ප්‍රබෝධේ. කායික මානසික වශයෙන් දුර්වලයා ඉන්න බුද්ධලයාට හැමිලේ මලානික නම් නිදිමත නම් ඒ බුද්ධයා කියන එක තේරෙන්නේ නැහනම් කම්මැලි වෙලා ඉන්නවා නම් කියන එක වටහා ගන්න පුළුවන් කියන්නේ මානසික විකල්ප ස්වභාවයක් නැත්නම් ඒකේ දරන්න නැති ස්වභාවයක් තියෙනවා ඒක ඇකිලිනවා නම් ඒ බුදුහාම වර්ණ ස්වභාවය නැහැ. වර්ණය කියන්නේ දහම් අහන්න අහන්න ප්‍රබෝධයයි. අර්ථ වැටහෙන්න වැටහෙන්න ප්‍රබෝධයයි. කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් අමාරුවක් වෙහසක් නැහැ. මෙන්න මේ ප්‍රබෝධය අභාව කියනවා නියම සාසනික වර්ණ අප්‍රමාදයේ තව කැයලා. අප්‍රමාදයේ හේතු වෙන එක. අනික තමයි කායික මානසික සැපය. බලහන් ඉඳගත්ත විලේ ඉඳ අතපය ක කියනවා නම් කොන්ද ක කියනවා නම් තත්තම ක කියනවා නම් එහාට හැරෙන්න මෙහාට හැරෙන්න එනවා ඒක විදිහට ඉඳ බෑ නා විහෙතන. ඒ පුදු යාර කායික වශයෙන් මානසික වශයෙන් තියෙක දුක. ඒ දුකේ ඉඳගෙන ධර්මාවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමයි බඩිකින් ඉන්න මිනිස්සුන්ට ඉස්සෙල්ලාම කන්න දීලා ඉන්න කිව්වේ. හරක් බලන්න ගිහිලා උදේ රෑ එකක් දඟලලා ආපු මිනිස්සුන්ට කෑම දුන්නා තියෙනවා කන්න දීලා ඉන්න බර කියන්නේ ඉස්සෙල්ලා කියලා. ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලා ඒ මිනිස්සුන්ට බල කුරුණා කන්න දීලා කියලා. බඩ පිරින එකක් කියවන්නේ මේ බඩිකින් යරෙන්. ඊට පස්සේ ධර්ම දේශනා කරලා ඒ පිළිලේ ඒ බණහල සෝවාන් ඵලයට පත් වුණා කියේ. මොකද කායික දුකෙන් හිටියා නම් මානසික දුකෙන් ඉන්න වෙනවා. ඒකත් දුකට හේතුවයි. එයාගේ මානසික කායික දුකකින් ඉඳෙන බණහල කියලා. ඒ බණ වැටෙන්නේ. පළු ඵලේ නෑ. ඒක ප්‍රමාදයේ හේතුවක්. එහෙනම් කායික මානසික සැපේ අවශ්‍යයි. ඒ වගේම ධෛර්යය උත්සාහය අදිෂ්ඨානය බල ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බලය නැත්නම් එහෙම. ඒ පුදුලිය අදායි වෙනවා. මස්ලී වීදී ආවා සම්මයට ඉදිරි වේවා ගත්ත අදිෂ්ඨානිය යථාබුද්ධිය ලබා මිසන නැගිටින්. මේ වගේ අදිෂ්ඨානයක් තියන්න බෑ ධෛර්යය නැත්නම්. කායික මානසික දෙකේම ධෛර්යය තියෙන්න ඕන. අන්නේ වලේ නැත්නම්. ඒකත් ප්‍රමාදයේ හේතුවයි. අර එක්තරා කිතුවරයෙකුට කියනවා. තරුණ කාලේ ළමා කාලේදී පැවිදි වුණා නම් අරිහත්ත්වයට පත් වෙන්න තිබුණා. තරුණ කාලේ පැවිදි වුණා නම් අනාගත සකෘදාගාමි වෙන්න තිබුණා. පැවිදි වයසේ වුණා අනාගාමි වෙන්න තිබුණා. ඒකෙන් ඉවර මේ සෝවාන් වෙන්න තිබුණා. දැන් ඒ වයස ඔක්කොම බහු කරලා මහලු වයසට ගිහලා දැන් එකක් අපර ගන්න බැහැ. මොකද? කායික මානසික බලය දැන් පිරිහිලා. සැපේ පිරිහිලා. උපදීන් බරහල නිවදකින්ද අවබෝධ කරගන්න පුළුවන් ඥානයක් තිබුණා. ඒ ඥානයට පසුතලිය දැන්නේ මහලු වෙලා. අන්න එහෙනම් අපි හොඳට පැහැදිලි වෙන දෙයක් තියෙනවා නිවන් දකින්ද ප්‍රඥාව විතරක් තිබුණාට මදි. ඒ ප්‍රඥාව ඔබට පසුතලයක් තියෙන්න ඕනේ පිළිදව ගන්න. මෙන්න මේ පසුතලයේ දුර්වල නම් ඔබට ප්‍රමාදයි. මේ අප්‍රමාද වෙන්න කිව්ව මොකද්ද? ඔන්නුවේ සඳහා අප්‍රමාදීව අවශ්‍ය කටයුතු කරගන්න. ආයුෂ තියනවා නම් ඒ ලැබිලා තියෙනවා Tamanට පේනවා. පරිණයේ සැපේ බලයේ නුවණ මෝහග්‍රාහී බව පේනවා නම් කියන දා මහන් බාධකයක් නැති බව පේනවා නම් ඒ අප්‍රමාදයෙන් යුතුව බලහන්න. ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කිරීම දහ පින් කිරියවත් වල එකක්. එහෙනම් දාන සීල භාවනා පින් දීම අනුමෝදන් කිරීම බණ ඇසීම බණ දෙසීම පිදිය යුත්තන් පිදීම වතාවත් කිරීම මේ ආදි වශයෙන් දස පින් කිරියවත් වලින් එකකට වැටෙනවා බණ ඇසීම සහ බණ දෙසීම දෙකම. ඒවත් පින් වලට වැටෙනවා. බය කියන එකක් විනා කහන එකක් විනා. එහෙනම් පිනකින් මොකද කරලා දෙන්නේ? ඒ හේතු වෙන තොහුට අර ආයු වර්ණ සැප බලන උවන් ලැබෙන්න උපනිශ්‍රේ වෙනවා. අන්නේ අප්‍රමාදීව එදින්නපත් වෙච්ච කෙනාට බනහව වෙනකින් යමෙක් උපන්නා නම් ඒකාන්තයෙන් ඔහු උපදින්නේ ආයු වර්ණ සැප බල නුවණ කියන මේ ආර්ය සාසනික ඔය කාරණා පහස මොදෙර වෙලා ඊට සුදුසෙක් වශයෙන්. එවන්දු කෙනාට කියන බණ හොඳට වැටහෙනවා. දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා පස් දිනකට. එක්කෙනෙක් මොකද කරන්නේ අත්තකොල්ල හොල්ල වනහා ඉන්නේ අත්තකොල්ල හොල්ල ඉන්නේ. අනික් කෙනා යමිලා මොකද කියන්නේ මහ පිටක ඉන්නේ පොළොව හරහා ඉන්නේ. තව කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් බුදි. එක්කෙනෙක් බණ ඇහුවා. හොඳට බලාගෙන ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ දැකලා හිටන්. ආන ස්වාමීන් වහන්සේ පත් වෙනවා බණ ඇහුවා. එක්කෙනෙක් බණ ඇහුවා. හතර දෙනෙක් නැහැ. සායින මාත් ඔබ දැක්කා. ඒකයි මේ ඇහුවේ. හරින අත්තක් හොල්ලෝ හිලිරිය මොකද මේ මිනිස්සු අරගන්නේ? අද්දව 500ක වඳුරෙක් වෙලා ඉඳලා මිනිහෙක් වෙච්ච පළවෙනි අවස්ථාව. කාලෙකට පස්සේ මිනිහෙක් වෙච්ච අවස්ථාව. අර වඳුරු ගතිය අත්හැරලා තිබුණ නැති නිසා ඔහුට මේ ධර්මයේ යළ හිට ගියේ මොකද්ද? අර සසර ගතිය තනම බාහිර දෙයකට හිට ගිලා අත්තක් හොල්ලෝ හිටියේ. හන් එකක් ලක්ෂණය. ධර්මයට අවධානය යොමු කරන්න හැකියාවක් තිබුණා. අන්නේ අර බැරි වෙන්නේ හේතුව. ඉතින් එතකොට එකිනෙකේ ස්වභාවය. තව එකිනෙර විවහාර හර හිටපු එකනාව. ඌරෙක් වෙලා අද්දව 500ක් ගෙවලා ඉඳලා මිනිහෙක් ඉච්ච අවස්ථාව. අර ඌරු ගතිය අත්හැරලා නැහැ ඌ විවහාර හර හිටියා ගති ලක්ෂණේ ඒකයි. ඌටත් බනහ ගන්න විදාවක් නැතුව ගියා. අර බුදියාගෙන හිටපු එක. පිඹුරෙක් වෙලා අද්දව 500ක් ගෙවලා ඉඳලා මිනිහෙක් ඉච්ච අවස්ථාව. ඌට ගති ලක්ෂණේ ඒකයි කොච්චර හරි බුදි. ඒකටත් බනහ ගන්න හිට තියාගන්න බැරි වුණා. අර උඩ බල බල හිටියේ මේක නක්ෂාස්ත්‍රකාරයෙක් වෙලා හිටන් නැකත්තරු ගයින පුද්ගලයෙක් වෙලා නැකත්තරු බල බල කාලේ ගෙවපු පුද්ගලයෙක්. ඔහුට ඒ පැත්තට හිට ගියා. ඔහුට ඒක කරගන්න බැරි වුණා. අර වනාහක එක නා ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයේ කැරියට අද 500ක් ගෙවපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ විද්‍යාව පිළිබඳව දැනගැනීමේ හසල උමනාවක් දැනීමක් තිබුණා. ඒ නිසා අවධානය යොමු කළා. දැන් මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා. බණහඬ හේතු වෙනකොට ලෞකික ත්‍රිවේද පරප්‍රාප්ත වෙලා හිටපු පිළයාගේ මානසිකත්වය උපනිශ්‍රේ වුණා නේද? ධර්ම අවබෝධ කරන්න අවධානය යොමු කරන්න හේතුවක් වුණා. එහෙනම් මේ ලෝකේ තියෙන පින් වල ස්වභාවයක් තියෙනවා. අලෝභ ආදේශ අමෝහ කියන ගුණේ යුද්ධයි පින්. නා ලෞකික තමයි. ලබා දෙන ප්‍රතිඵලයක් ලෞකිකයි. හැබැයි ඒකෙන් දෙන ප්‍රතිඵලය තුළ පසුතලයේ වෙලා තියෙනවා. ආර්ය මාර්ගයේ ධර්ම ශ්‍රවණය කරනකොට මනාසිය බනහලා අවබෝධ කරගන්න. අන්නේ පසුතලයේ පිහිටපු කෙනාට තමයි ඒ ධර්ම අවබෝධය කරගන්න හේතු පහළ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින් වලට ගැරහුවේ නැහැ. පින කරගන්න. ඒක අප්‍රමාද වෙලා. අප්‍රමාදයෙන් සම්පාදිනේ කරගත්තාම මොකද වෙන්නේ? ආර්ය මාර්ගය අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නා වූ කටයුත්තද මූල පිළිවෙත එක වෙනවා. නම් මූල් පිළිවෙත නැති කෙනාට ධර්මය අහුවර තේරෙන්නේ නැහැ. මූල් පිළිවෙත ඇති කෙනා ධර්මය අහනකොට ඔහුට ධර්මයේ තේරෙනවා. මූලික පිළිවෙත ඇති කුඹලේ ධර්මය අහුවේ නැත්නම් ඔහුට ඒකේ අප්‍රමාදයේ පූර්ණ වෙන්නේ නැහැ. එනම් මූලික ප්‍රතිපත්තිය තුලින් පින් දහමින් එදෙන්ට ඇවිදින්න. එවන්දු කෙනා ධර්මයට නැඹුරුනොත් ඔහුට අප්‍රමාදයේ සම්පූර්ණයි. නා අප්‍රමාදයේදී ආයතනික මාර්ගය විතරක් අප්‍රමාදයි අනික අප්‍රමාදයි කියලා ගත්තොත් වැරදි. ධර්මයට විරුද්ධයි. එතන පින් දහම් කරෙන්න ඕනේ. අලෝපදී සමෝහ කටයුතු කරෙන්න ඕනේ. ඒ තුලින් ගොඩනගෙන පසුතලයේ මත ඉඳගෙන ධර්මාභෝධයට ආයතනික මාර්ගය වඩලා පූර්ණ කරගන්න හේතු. ඒකායන මාර්ගයට මම බාධා ගන්නවා. එතකොට තමයි අප්‍රමාදිය පූර්ණ වෙන්නේ. ඉතින් අප්‍රමාදිය කියන එකෙන් කරන හැම කටයුත්තක්ම ප්‍රමාදයක් නැතුව අප්‍රමාදයෙන් කරන්න කියන එක ලෝක සම්මතයි. මේ අප්‍රමාදිය කලේ නැත්නම් එහෙම යුද්ධයට ගිහිලා පරාජය වෙන්න වෙනවා. විලාදයක් රුවකු අරගත්තේ නැත්නම් ක්ෂණයකින් අරගෙන අවශ්‍ය කරන පතුරුන් ටික දාගත්තේ නැත්නම් ක්ෂණයකින් හතුරා මැරුවේ නැත්නම් හතුරාට යටත් වෙන්න සිද්ධ වෙනවා, පරාජය වෙන්න සිද්ධ වෙනවා. එතනත් අප්‍රමාදයක් වෙන්න ඕනේ. හැබැයි ඒ අප්‍රමාදිය නෙමෙයි මේ කිව්වේ. ඒක ලෝක සම්මත කතාවක්. ලෝක සම්මත අදහස වෙන එක, සාසනික අදහස තව එකක්. සාසනික අප්‍රමාදී කියන්නේ නිවන් දැකීම සඳහා අවශ්‍ය ප්‍රසිද්ධ පසුතලයක් ඇද්ද, මගක් ඇද්ද අප්‍රමාදව කරගත යුතුයි. ඒකයි අප්‍රමාදී. මේ සංඥා වේදයිත නිරෝධය පහදා දෙන්න කියලා කියනවා. මේකත් තින් ඒ වගේම දෙයක්. සංඥා වේදයිත නිරෝධය කියන වචනේ පෙන්වන්නේ මේක කරන්න නවානුකූල සමාපත්තිය සම්බන්ධයෙන්. නේව සංඥා නා සංඥා යතන කියනාව තැන්ට ගිහිල්ලයි. එතෙන්දී දකින්නවා සංඥාවේ අහාරත්වය. වේදනා සංඥා නැති මනෝ සංකාරී එතෙන්දී දකින්නවා. ගොඩ නැගින හැටි දකින්නවා, ගෙවෙන හැටි දකින්නවා. කිසිම හරයක් ඉදර නොකර ගෙවිලා යන හැටි දකින්නවා. උස්සාහයෙන් වීර්යෙන් ගොඩ නැගෙන හැටි දකින්නවා මොහොතක් මොහොතක් ගන්න. කුස්මක් උඩට ගන්නවා, පල්ලෙ හටනවා, උඩට ගන්නවා, පල්ලෙ හටනවා, මෙන්න මේ වෙලාවට යන කාලේ වාද. වේදනා සංඥා ගොඩනගෙන සංකාර වශයෙන් මනෝ සංකාර වශයෙන් ගොඩනගලා දුන්න ටික ක්‍රියාත්මක කරලා වේදනා සංඥා සහගත මානසිකත්වයේ විද්‍යාමාන කරනවා. ඒ විද්‍යාමාන කරපු මානසිකත්වයේ ගෙවිල යනවා. නැවතත් ආයි ගොඩනගන්න ආයි වේදනා සංඥා මනසින් ගොඩනගන්න ඕනේ. ආයි ගොඩනගෙනකොට මොකද වෙන්නේ? ආයි මනස ක්‍රියාත්මකයි. ආයි වේදනා සංඥා විද්‍යාමාන ආයි බලාගෙන ඒ දිහා බලාිනවට පේනවා. ඒක බලා සිටියේදී කෙවිල යනවා. කෙවිල කෙලවර වෙනවා. මෙන්න මෙතෙන් දකිනවා හිත කියන්නේ. දැන් දැනෙනවා හැඳිනෙනවා කියන්නේ. සදාතනික වස්තුවක් නෙමෙයි. ගොඩ නගර නිසා හටගන්න ඵලයක් කියලා. හිත නිසා හිතෙන්ම ගොඩ නගනවා. ගොඩ නගාපු නිසා හිත විද්‍යාමාන වෙනවා. ප්‍රසාරණය වෙනවා. එතන ඊට අනුකූලව දැනෙනවා හැඳිනෙනවා. ආයි යලි යලි ගොඩනගන ශක්තිය නුදුන්නොත් තුන ශක්තිය ගොඩනගිලා ආයි බහැලා යනවා. බහැලා යනකොට ආයි දැනගන්න හැඳිනගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවා. දැනෙන හැඳිනෙන හැකියාව. මොකද්ද දැනෙන හැඳිනෙන්නේ? ඉන්නවයි කියන එක දැනෙනවා, ඉන්නවා කියන එක හැඳිනෙනවා. බාහිර හඳුනා ගැනීම නෙමෙයි මේ කියන්නේ. ඒ වේදනා සංඥා වෙනයි. රූපයක් දකිනවා එක දන්නවා, දැනගන්නවා හඳුනා ගන්නවා කියන එක වෙනම සංඥාවක්. ඒකත් මනෝ සංකාර තමයි. නමුත් ඒක ඕලාරිකයි. ඒ ඕරාරික දැනීම් හැදිරීම කියන ඒවාත් මනෝ සංකාර වුණාට සුකුම වූ නැණ ඉදාම සිවු මනෝ සංකාරය. ගොඩනැගෙන්නේ නේව සංඥා නා සංඥා යතනෙන්නේ. එතින්දි තමයි දැනෙනවා කියන එක ගොඩනැගෙන හැටි දකින්නේ. ඉන්න බව දැනෙනවා. ඉන්න බව හඳුනනවා. ඉන්න කෙනාට රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ඔව් රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, ස්පර්ශ හඳුනනවා. මේක ඕලාරික සංඥාව. ඕලාරික වේදනා සංඥා ඒවා. මේ මනෝ සංකාරී මුල දකින්න. නේව සංඥා නා සංඥා යතන කියන අරු අටව සමාපත්තියේ යන්න ඕනේ. අටවෙනි සමාපත්තියේ. අටවෙනි සමාපත්තියේ තමයි දකින්නේ හිත තියෙන බව දැනෙනවා. හිත තියෙන බව හඳුනනවා. ඉන්න බව දැනෙනවා, ඉන්න බව හඳුනනවා. ඔච්චරයි එතන තියෙන්නේ. එයින් එහාට ඉන්න බව දැනෙන්නේ නැහැ, හදිරෙන්නේ නැත්නම්. එයින් එහාට හිත සම්බන්ධ කිසිවක් නැහැ. මෙන්න මෙතින් දකින්නවා ඉන්න බව දැනෙන්නේ, ඉන්න බව හඳුනන්නේ. ඉඳීම දැන ගැනීමට හඳුනා ගැනීමට මනස මෙහෙයවීම නිසා, බලාපොරොත්තු වෙන නිසා. එහෙනම් දැනගැනීමේ බලාපොරොත්තුව දැනගැනීම සඳහා මතුවෙච්ච මනෝ විඥානය. මනෝ විඥානය මතු කරන්නේ දැනගැනීමට හැඳිනගැනීමට සඳහා තියෙන බලාපොරොත්තුව නිසා. දැනගැනීමට හැඳිනගැනීමට යම්කිසි වේදනා සංඥා නිපදෙවුවනම් ඒවා ගෙවිලා යනකොට කිසිවක් ඉතුරු කළේ නැත්නම් දුන්න හරයකුත් නැත්නම් නිපදෝක්කුවේ එතෙන්දී ਉਹ අවබෝධයක් ලබනවා. මේ දැනීම හැඳිනීම මොකට නැගනවද? මොනවාරද මේක නගන්නේ? මොකටද ජීවත් වෙන්නේ? ජීවිතයක් ඇයි ගොඩනගන්නේ? ඇයි මේ ඉදීම ගොඩනගන්නේ? ජීවිතයක් ගොඩනගන්නේ මොකටද වැටහෙනකොට? ඒ සඳහා කරන උත්සාහය වීර්යය අත්හැරියාම සියලු උත්සාහ සියලු වීර්ය අවසානයි. එහෙනම් අවසාන අන්තිමට සිවිච්ච දුක් මාත්‍රය විතරයි. ඕකත් අත්හැරියාම පූර්ණ නිදහස. ඔන්නෝක දැකහම මොකද කරන්නේ? දකින්නවත් එකම අවබෝධයත් එක්කලම හිත ගොඩනගන දැනීම හැදිනීම ගොඩනගන බලාපොරොත්තු සුන් වෙලා යනවා. සුන් වෙලා යනවත් එක්කලම යලි දැනීම හැදිනීම ගොඩනගන දාම දැන දැනම අන්තිම තිතර ගිහිල්ලා නිවිල යනකම හිතමු බව දැනෙනවා. දැනෙන බව දැනෙනවා. හඳුනාගත බව දැනෙනවා. හේතු අතරේ වියලාට අන්තිම හේතු නැත්නම් දැනීමත් ඉවරයි හැදිනීමත් ඉවරයි කියන නිරෝධ වෙනවා දැනෙනවා. නිරෝධ වුණාට පස්සේ නිරෝධ වෙලා ඉන්නකන් දැනගන්න හඳුනාගන්න හිතක් නැහැ. අන්න ඒ ටික දැනගන්නට කියන සංඥා වේදයිත නිරෝධය ලබන්නේ ඔන්න ඔතෙන්. ඔතෙන්ද යනකම් ඉන්මහා සංඥා නිරෝධ වෙනවා. මොකක් නිසාද? හිත ඇකිලෙන නිසා. හිත තීක්ෂණ නොවිච්ච නිසා. හිත ඇකිලෙනකොට ඒකෙන් හටගන්න ස්වභාවය තමයි සංඥා නිරෝධ වෙන්නේ. පල්ලෙහා පල්ලෙහා ධානවලදී ඕක වෙනවා. සංකීත චිත්තං වා සංකීත චිත්තං චේති පජානාති විකීත චිත්තං වා විකීත චිත්තං චේති පජා මේ හිත දැනගන්න චිත්තානුපස්සනාදී ඔබ දකින්න ඕනේ. මේ නිරෝධයට පත් වුණා නෙමෙයි. මේ හිත ඇකිලුණා. මේ සමවදීනේ බරව විසිරෙනවා. ඒ විසිරෙන හිත. මේ ඇකිලුණ හිත. මෙන්න මේ දෙක මනසේ දැනගන්න ඕනේ චිත්තානුපස්සනාවේ. ඇයි මේ විසිරෙන්නේ? ඇයි මේ ඇකිලෙන්නේ? ඇයි මේ සංඥා දැයින් නැතුව ගියේ? සංඥා දැයින් නැතුව ගියේ වගේ දිනේ උගඩලීකම කම්මැලිකම තේරුම් ගන්න බැරිකම ඒ නිසා වුණ දෙයක් මිසක් මේ උපරිම ඵලයේම නෙමෙයි කියලා සමාගයේ සමාගයේ නොවන සමාකෝචර කර ගන්න ඕනේ. ගෝචරලා ඒක මොහයට අයිති කියලා දැන ගන්න ඕනේ. ඒක අවිද්‍යාවට අයිති, මුලාවට අයිති, අඥාන භාවයට අයිති. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ අපිට යම්කිසි සංඥාවක් නිරෝධ වෙන බව අන්තිම නියම යථාර්ථයෙන් දකින්නවා නම් නේව සංඥා නා සංඥා දෙකෙන් හිත දැනීම තියෙන්න ඕනේ. අන්නේ එතෙන්දි දකින්නවා ගොඩනගන යමක් ඇත්නම් ගොඩනගන තාක් මන් දකින්නවා. ගොඩනගන්නේ නැත්නම් දකින්න දෙයක් නැති නැගින් නැති නිසා මේ දැකීම නැත්තේ. මේ දැනීම හැදිරීම නැත්තේ ඒකයි. දැනීම හැදිරීම ගොඩනැගිද්දී මට දැනෙන්නේ නැහැ නම් හැදිරෙන්නේ නැහැ නම් ඒක වගේ තියෙන අනුපාඩුවක්. ඒක නුවණේ තියෙන මද බව. තීක්ෂණ ප්‍රඥාව නැතිකම. අන්නේ ඒක දකින්න ඕනේ. හුඟවැදිනේ කොතෙන්ද රැවටිලා මේ අතරමඟ ගියා නිරෝධයට සම්බන්ධිනවා. මොකුත් දෙයක් නැතුව ගියා. ඊට පස්සේ සද්ද නැතුව ඉන්නවා. බොහොම සන්තෝෂයෙන් ඉන්නා නිරෝධයට සම්බන්ධිනා වට පුළුවන් කියලා. අන්තිමට මොකද වෙන්නේ? දැනෙන්නේ නැතුව ඉන්න උකටලී හිද පුරුදු කළොත් එහෙම මිත්‍යා සමාධියක් වෙරිලා මතක නැති වෙන පටන් ගන්නවා කරන කෙනෙක් වැඩක් වත්. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? කෑවද මතකත් නැහැ, හිටියද මතකත් නැහැ, බුදියා ගත්තද මතකත් නැහැ, රෙද්ද හේතුවද මතකත් නැහැ, රෙද්ද ඇඳගත්තද මතකත් නැති වෙනවත් ඉඩ තියෙනවා. අන්තිමට. ඒ හරි භයානකයි ඒක. ඉතින් භාවනා කිරීමේදී විශේෂයෙන්ම දැනගෙන ඉන්න ඕනේ කර්මස්ථාන වඩනකොට අන්තිම කෙලවලට යනකම මෙහෙම යන්නේ කියේ. ඒක හරියට අහගන්න තෝ කරන්නේ කියොත් අතරමං වෙනවා. ඉතින් ඒ වුණාට ඒක හරිය අගමැති උතින් පන්නවා ගන්න හරිය අමාරු. මොකද හැමතැනම දැන් තියෙන්නේ අත්දැකීමක් නැතුව භාවනා දීප කර්මස්ථාන ආචාර්ය වරු නිසා. ඔය ඇකිලෙන් දැන් නිරෝධිය කියන මිනිස්සු හවටනවා. හොඳ යහපත් භාවනා නියෝගීව කටයුතු කරගෙන නිවන් දකින්න හේතු වාසනා තියෙන අය. ඔතෙන් හවටලා අතරමං කරනවා. දැයිති වැඩ නිරෝධිය සම්බන්ධින්න පුළුවන් දැන් අනාගාමි. පුදු කර ගන්න හත් දවසක් හරි නිරෝධයෙන් ඉන්න පුළුවන් කිය කිය ඔතෙන් හවටනවා. ඒ පුදුලියම කියන්නේ පැයක් ඉන්නවා, දෙකක් ඉන්නවා, තුනක් ඉන්නවා පුරුදු කරගෙන ටික දහහක් යනකොට. ආසේවිත භාවිත බහුලීකృత කළේ අරගෙන උග්ගඩලී හිත. හැඟවිච්ච හිත. තේරුම් ගන්න මානසිකත්වයේ වේදෙන්ට ආවර්ජන කරන්න බෑ. ආවර්ජන ඥානෙ නෑ. ආවර්ජන ඥානෙ නැති නිසායි පේන්නේ නැත්තේ. තමයි දැනෙන බව හැඳින්නේ බව. දැන් කෙනෙක් සීහින් නැති කරපුවාම උට දැනෙන්නේ නැහැ, හැඳින්නේ නැහැ. මොකද උනේ? හිත ඇකිලි ගියා. ඇකිලි ගියාට පස්සේ ඔපරේෂන් කරනවා කැලි කපනවා දන්නේ නැහැ. හිත ඇකිලුණා මිසක් නිරෝධයටපත් වුණා නෙමෙයි. ආ නිරෝධය කියන එක දැනගන්න වේදනා සංඥා ගොඩ නැගෙන්නේ යම් තා දුරද? මෙන්න මෙතෙක් සංඛාරපත්තේ මේ විඥාන ගොඩ නැගෙනවා. වේදනා සංඥා මනෝ සංඛාර ගොඩ නැගෙනවා. මෙන්න මේකයි හේතුව. මෙන්න මේ හේතුව නිසා ගොඩ නැගෙන නිසා මේ ගොඩ නැගෙන්නේ. අන්තිම කේස් ගහ අන්තිම තිත ගොඩ නැගෙනකම් නිකං හම්බ වෙන්නේ නැහැ. ගොඩ නැගෙන නිසා නැගෙනවා. මෙන්න ගොඩ නගලා නතර කරපුවාම නැගින එක බැහැලා යනවා. ආයි ගොඩ නැගුවේ නැහැ, මේක නැගින්නේ නැහැ. ඒ නිසයි මේ කෙලවර වුණේ. අන්න එහෙම සංඥා නිරෝධයක් දකින්නකොට දැන දැනම මේ සංඥා නිරෝධ වෙනවා දකින්නවා. මෙන්න මේක තියෙනවා සංඥා වේදා නිරෝධය කියන නවෙන් නවානුපූර්ණ සමාපatti නවෙන් සමාපatti. ওই මෙහාට කාටවත් සංඥා වේදා නිරෝධයක සම්බන්ධින්ද බැහැ. සංඥා අකුලවගෙන ඉන්න පුළුවන්. අකුලුන් තහරත සංඥා මහා භයානකයි. ඔකට පුරුදු කරගත්ත තහන්‍ය සත්‍ය උපදිනවා. සංඥා නැති නිසා චතුර්ථ ධානය හිත වැළුව අසංඥ වුණා. අසංඥ වුණොත් මොකද වෙන්නේ? ඒක නිවන කියන්නේ හිත හැටුපු එක නා. නිවන දැකේ නැහැ. මනෝ සංකාර පිළිබඳ අවිද්‍යාව දුරු කරගන්න ඔහු දන්නේ නැහැ. මේ මනෝ සංකාරයි මේ මනෝ සංකාර සමුදයයි. ඒක දැකේ නැහැ. මේ මනෝ සංකාර නුදැයි මේ මාර්ගය කියලා දැකේ නැහැ. එහෙනම් මනෝ සංකාර පිළිබඳ චතුරාර්ය සත්‍ය දැකේ නැති කෙනා අරිහත්යෙට පත් වෙන්න බෑ. සංඥා වේදාති නිරෝධයට සම්බන්ධින්නත් බෑ. ඉතින් අතින්නේ ඔක දකින ගන්න ඕනේ. මේ කතාව මනෝ සංකාර. මේ ඉතාසියු මනෝ සංකාර. මේ මනෝ සංකාර රැගින්නේ මේ මනෝ සංකාර වලට හේතුව. මේ මනෝ සංකාර නිරෝධය. මේ නිරෝධ කරන්න හේතු නිරෝධ කරන මාර්ගය. මෙන්න මේ සංකාර වැඩින හේතුව දැකලා ඒක නිරෝධ කළොත්. මේ සංකාර නිරෝධ වෙනවා කියලා දැක්කා නම් හේතුව නිරෝධ කළා බල නිරෝධ කරමු දාන්න. අන්නේ සංඥා වේදා නිරෝධයට සම්බන්ධනවා. ඉතින් එයි මෙහා සංඥා වේදා නිරෝධයක් එහෙම නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ කකේ. සමහර අයට උපචාර කියන පළවෙනි අවස්ථාවට එනකොට සංඥා නිරෝධ වෙනවා. භාවනාවට ඉඳගත ටිකක් වෙලා ගියා දන්නේ නැහැ උඩුවක් කඩා වැටලා එහෙම නිඳ ගිහිවා. නිඳ ගිහිල්ලත් නැහැ. නිචිත් නැහැ. අන්තිර බලනකොට කටේ කෙල ඔක්කොම හැරිලා බිම වැකෙලා බලනකොට සමහරවට හොටු කෙල හොටු වැකෙරෙනවා. ඔළුව පහත් වෙලා ඈන්නට පස්සේ දන්නේ නැහැ කවුරුත් තල්ලු කළා කතා කරලා බැලුවත් ඇඟට සත්තු කළා දැනින්නේ නැහැ. කොහෙද හිටියේ මොකද වුනේ මනස කොහෙද තිබුණේ ඒක මතක වෙන්නේ නැහැ. කායර මෙහෙ ඔළුවෙන් දැනුන්නේ නැත්තේ මොකද? ඒ මොකද මට ඒක දැනුනේත් නැහැ. හිත දැනුනේත් නැහැ. ආ එහෙනම් ඔයා නිරෝධයටපත් වුණා කියලා බොට්ට මේ කර්මස්ථාන ආචාර්යවරු සම්මත කරනවා. ඒ මිනිස්සුයි බොහොම සතුටින් ඇවිදලා හිටා අනාගාමී වුණා කියලා හිතාගෙන ඕක වලවල් ටික කාලයක් හිටියට පස්සේ කෑවද? කෑවද ඇතර මතක නැහැ. නෑවද? ඇතර මන් නෑවද? මට මතක නැහැ. ඒ අහනහන එකක් ආව මතක නැහැ. අන්තිම අනාථ තත්ත්වයට වැටෙනවා. මේ හරි වයන්නේ කයි නිසා ඒක රවහින්න එපා. යථාර්ථයේ සංඥා වේදා නිරෝධයට යන්න නම් එයා දැනගන්න මෙන්න ප්‍රථම අධ්‍යයනයේ මම සමවැදුණා. මන් දැන් ඉන්නේ ප්‍රථම අධ්‍යයනයේ. මන් ද්විතීයික අධ්‍යයනයට සමවැදුණා. දැන් ඉන්නේ ද්විතීයික අධ්‍යයනයේ. හොඳට මහැදිලි වැඩ. ඉන්නේ ඉන්නේ වැටෙනවා වැඩි. දැන් තෘතීයික අධ්‍යයනයේ. ඊට අතර මනාව පැහැදිලි. චතුර්ථ අධ්‍යයනයේ ඊට අතර පැහැදිලි. ආකාසානාන්ත්‍යදී. ඒක ඊට අතර පැහැදිලි. විඥානාන්ත්‍යදී ඊට අතර පැහැපත්. ඊට අතර දැනීම සහිතයි. තීක්ෂණයි. ආකින්චඤ්ඤාදී. ඒක ඊට අතර තීක්ෂණයි. නේව සංඥා ආසඤ්ඤාදී නෙමෙයි ඉන්නේ. අටවෙනි සමාපත්තිය. ඒකත් තීක්ෂණයි දැනෙනවා. මෙන්න කෙලවර කරා. දැන් ඉතින් හිතන හිතක් නැති කළා. මනෝ සංකාර නැගිටින අන්තිම හේතුව අතිවර කළා. ඊට පස්සේ ආපහු ආව උදාගෙනවා සංඥා නිරෝධ කරුවේ සංඥා වේද හේතු නිරෝධ කරපු නිසා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙච්ච නිසා මට සංඥා නිරෝධ වුණා. ඒකම දැනගෙනමයි සිද්ධ වුනේ. මම මෙතෙක් කල් අදිෂ්ඨාන කරගත හේතු නැගින්න නැති වෙන්නේ. අදිෂ්ඨානයේ පරිදි ඒ කාලේ ඉඳලා අදිෂ්ඨානයේ වෙනකොට ආයි සංඥා ලැබුණා. ඒ නිසා මේ ආයි සංඥාවට ආවා. නිව සංඥා නාසංඥා දෙන ආයි මං ආයි මේ ක්‍රමයටයි. අන්න එහෙම දැක ගන්න පුළුවන් නම් තමයි නවානුකූර සමාපත්තියට කියලා මේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන්. ඉතින් ඒක වරද්දා ගත්තොත් එහෙම එහෙන මෙහා සංඥා වේදයිත නිරෝධ සමාපත්තියක් නෑ. ඔය තේරුම් ගන්න. එහෙමත් මෙහෙම වෙනවා. අසංඥ වැඩෙන්නේ නැහැ. නමුත් හිත ඇකිල්ල යනවා. අසංඥ ආර්ය සත්‍යයට පත් වුණ කෙනෙක් ඉන්නවා නම් ආර්ය සත්‍යයට පත් වෙච්ච කෙනාටත් ඒතන තියෙන්නේ විදර්ශනාව තුලින් වැඩෙන්න පුළුවන් ප්‍රඥාව. හැබැයි සමතේ වෙන පුරුදු කළ යුතු එකක්. ඒ නිසා අතන කියනවා මේ මේ ඒ දෙකෙම දෙකෙම යුක්තයි. එතන පෙන්නන්නේ උපතෝ විමුක්ත. ප්‍රඥා විමුක්ත, චේතෝ විමුක්ත දෙකක්. චේතෝ විමුක්තිය කියන එක ප්‍රගුණ කරගත්ත යුක්තා. ඉතින් එහෙම නැත්නම් ඒ ප්‍රගුණ කරගන්න වෙලාවෙදී මේ උපදේශ අරගෙන තියෙන්න ඕනේ. ඒක සසල වඩලා තිබිච්ච පුරුද්ද තියෙන්න ඕනේ. අට සමාපatti වඩමු සසල පුරුද්ද තිබුණා නම් එයාට නිරායාසයෙන්ම අර කියන අසංයයට වැටෙන්නේ නැහැ. භාවනාවට හිනවට එකින් එක තලෙන් තලයට වැඩිගෙන ගිහිල්ලා ක්‍රමානුකූලව යනවා. ඉතින් එහෙම නැති කෙනාට අර විදිහට අතලමඟ නතර වෙනවා. ඒකලුම් හිතේ එනවා. හැබැයි ඒකලුම් හිතේ ඉන්නේ එකක්. ඒකලුම් හිත දෘෂ්ටිගත වෙන එක තව එකක්. ඒ ඇකුළුම් හිත සංඥා නිරෝධය කියන නිගමනය කරගත්තොත් ඒක තව එකක්. මේ මාර්ගඵල අවබෝධ ඇති කෙනෙකුට නම් ඒක දෘෂ්ටියේ ඉන්නේ නෑ. එයා දකිනා මගේ හිත ඇකිලුණා. පූර්ණ වුණේ නෑ කියලා.
දැන්
ලෝකේ අසාරත්වයේ තේරුම් ගිය කෙනාට තීන විද්‍ය දුරු වෙනවා. තීන විද්‍ය තමයි ඔය අකුලගන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය උද්දච්ච කුකුච විතිකීචා කියන පංච නීවරණ සෝතාපන්න ඵලයේ දුරුවාට පස්සේ තීන විද්‍ය දුරු කරපු කෙනාට උතෙන් හැඟවෙන්නේ නැහැ හිත. මතුවෙලා අයිනවා. එතෙන්ට යන්නේ ඉස්සෙල්ලා.
වැඩෙන්නේ
නැහැ. ඇකුළුම් හිත එයා දැනගන්නවා. ඇකුළුම් හිත කියලා දැනගන්නවා. හිත ඇකිල්ලම නවතිනවා. හැබැයි ඒක නිරෝධිය කියන එක වෙන්න බහින්නේ නැහැ. එයා දකින්න Nirodhi ට යන්නේ විදිහක් නැහැ තාම. මට මේ ඉහත කල්පනා කරන්න ගියා කල්පනා වෙන්න තිබුණේ. අනිත් එක දකින්න.
අපි
දැන් Nirodhi කැපතේ හිතුවත් ඒක අවබෝධ වෙනවා. ඉතින් ක්‍රමී දැනගත්තාම මේක උපනිශ්‍රේ වෙනවා. එන්නේ ඒ ඒතුලින් නිගමනය කරගන්න මේ වැටලා තින්නේ සංඥා ඇකිලුමට කියලා. ඉතින් සංඥා ඇකිලුම අසඤ්ඤ භාවනාවක් වශයෙන් වැඩි ඉන්නේ. ඇකිලුම ඒකේ දෘෂ්ටි වශයෙන් පිහිටියෝ. අන්නේ එකයි. ඒ දෘෂ්ටිය නොපිහිටියොත් ඒක වැඩෙන්නේ නැහැ.
සෝතාපන්න ඵලයටපත් වෙනකොට එහෙම දෘෂ්ටියක් වෙනව ඉදියන්නේ
නැහැ. එයා දෘෂ්ටියකින්ද විදිහක් නැහැ. මොකද එයා ඉදින්දි ඒක දකිනවා. එයා දහම වැහින්නේ නැහැ. දහමෙහි පහළ වෙලා. දහමෙහි පහළ වුණා නම් කවදාවත් ආර්යයන් දකින්නා වූ නිරෝධයේද බාහිර තැනක නිරෝධ සම්මතිය දෙන්න බැහැ.
ඔය සෝතාපන්න ඵලයටපත් නිරෝධයෙන්ද අවුලක් ඉන්නේ කොහොමද?
ආනික තමයි කියන්නේ. ඔව්.
එතන අපි දැන් එහෙම කෙනෙක් ඉතර ඒ ධර්ම විතරක් අහලා
ඔව්.
සමතන අතර භාවනාවක් වඩන්න ගියා.
ඔව්.
ගියාම අද මේ ගුරුවරයා හමුනේ නැත්තම්
ඔව්.
අර යාර කියන එක වෙලා මොකටද කියන්නම් මේ
එන්න පුළුවන්.
වෙන්න පුළුවන් සංඥා.
හැබැයි එයා ඒ වෙලෙම දැනගන්නවා මම පූර්ණ වුණේ නැහැ කියන එක. ඒ දැනගෙන ඉවිල්ලා එයා ආයි වඩනවා. එයා දෘෂ්ටිය නොපිහිටා වඩනකොට අතන ඉක්ම යනවා. ඉක්ම ගියාට පස්සේ ආයි සිහිය තියෙනවා. ඊට පස්සේ නැවත නැවතත් තියෙන ඉන්දර වැටින්නේ. ඒකයි. ඒකේ හුලනොත් තමයි දෘෂ්ටි වශයෙන් ඒකෙන් පිට යන්න බැරි. ඉක්ම යන්නේ නැති. ඒක පුතල්ජනේකුර සිද්ධ වෙන එකක් නිසා. ආර්යෙකුට සිද්ධ කරන්න බෑ ඒක. ආර්යෝ ඒ කියන්නේ සංඥා ඇකුළුම් හිතේ වැටෙනවා. යලි යලි ප්‍රගුණ කරලා ඊට අමතු කර ගන්නවා. ඒ
ආර්යෙ කොම කිසිම හේතුවක් නැත අසංතට යන්න
බෑ. බෑ යන්න බෑ. මොකද අසංඥ වෙනවා නම් අසංඥ වෙන්නේ දෘෂ්ටියක් නිසා. ඒ දෘෂ්ටි ආර්යයන්ට බෑ දෘෂ්ටි ඉවත් කරලා ඉවරයි. සංඥා වේදිත කියලා නෝන මේ රහතන් වහන්සේ එනකොට සංඥා නිරෝධ වේදිත පහළ වෙනවා. ඔය සංඥා වේදිතේ නිරෝධයේ පහළ වෙන්න නම් සංඥා වේදිතෙන් සංඥා නුදැනෙන සත්‍යෙට පත් වෙන්න ඕන හේතුව ඇතුව. සංඥාවට යම් හේතුවක් ඇද්ද ඒ තාකල් හේතුවේ ඵලයේ වශයෙන් සංඥාව ගොඩ නැගෙනවා. සංඥාව ගොඩ නැගෙන්නේ හේතුව නැද්ද? එතන සංඥාව ගොඩ නැගෙන්නේ නැහැ. මේක දැකලා ඉවරයි. එහෙනම් පොතෙන් හරි සංඥාව ගොඩ නැගෙන්න තිබිච්ච හේතුව නැති වුණා. එයාත් ඒ හේතුව නැති වුණ බව දකිනවා. ඒ නිසා ඵලයේ නැති වුණ බවත් නුඹට ගෝචර වෙනවා. ඒ නිසා දැන දැනම සංඥා වේදිත වෙන්නේ. අනික් අය අවේදිත වෙනවා කියන්නේ වේදිත වෙන්නේ නැහැ. දැන දැන නෙමෙයි අනික් අය යන්නේ. ඇකුළු හිදී ස්වභාවය ඒකයි. ඔව්.
ඔව්.
අනුපූර්ව සමාධිය ආනිසංස දකින්න ඕනේ. දැන් ඒක තමයි කියන්නේ. එයා ඊට පස්සේ සක්මන්ට බහිනවා. ඒවත් ප්‍රගුණ කරන්න ඕනේ. අනික් ක්‍රියාව උපක්‍රමයක් ගන්න ඕනේ. ඔන්න මෙහෙම උපක්‍රමයක් ඇලලා. ඔව්. ඒක මේ බුලුවම් බුලුවම් හිම ගන්න පුළුවන්. ඔව්. දැන් එහෙම බලන්න පුළුවන්. දැන් අනික්කානේ ඔය අවස්ථාව දෙනකොට මනෝ ලෝකෙට ගිහින් ඉවරයි. ඇස් ඇරලා තිබුණා, පියවිලා තිබුණා, මේ ඇහැට මේ චකු මේ විදි මිහිත පහළ වෙන්නේ නැහැ. විදිහත් පහළන්නේ මනෝද්වාරය විතරයි. පංචද්වාරයේ විදිහත් පහළ වෙන්නේ නැහැ ඔය වෙලාවේ.
රූප සංඥා
හොරාගන්න. ඒ ඔක්කොම අහකට ඉහිවරන්නේ අර රූප සංඥා, නාන සංඥා අතරලා නෙවෙයි ආකාසානංචයන් දෙන්නේ. දැන් ඇහැ ඇරලා බැලුවත් මේ හැමදේම ආකාසය අපි ඉන්නේ.
නැහැ
මේ අසන්නේ වැඩිද කියලා වැඩිද
කෙනෙකුට.
ඔව්. දැන් අසන්නේ වැඩිද කියලා. ඔව්. දැන් ඇත්තටම ආගත්තම අසන්නේ සමාධිය යනවනේ. ඔව් අසන්නේ සමාධිය තියනවා. ඒක උන්ට කලන්නේ නැහැ. ඔව් ඒ පුරුත කරන්නේ ඇස් අරගෙන සක්මන්ට බහින්න ඕනේ. සක්මන්ට බැස්සර පස්සේ සක්මන් සමාධියදී ඒකට යන්න
විදිහක්
නැහැ. ඒකයි. යම් විදිහක සංඥා සහිත භාවනාව. එයා ආලෝක අසිනිය වැඩිෙන්න ඕනේ. එයාට. ආලෝක අසිනිය වැඩනහම ආලෝක අසිනිය වැඩනට පස්සේ ආලෝකේ සංඥා සහිතයි. ආලෝකය වරලා ඉන්න ආලෝකයේ පතරල ආකාශය දකින්න ඕනේ. ආකාසන ආලෝකසිනින් ආකාසානඤ්ඤයත් දකින්න ඕනේ. ආලෝකසිනේ ප්‍රගුණ වුණාම අර අසඤ්ඤ වෙනක නම තියෙනවා. දැන් අසඤ්ඤ වෙන කට්ටිය ආලෝකයේ ප්‍රගුණ කරන්නේ නැහැ. ඒකයි වෙනස වෙන්නේ. දැන් බුදුරණන් හදි දේශනා කරන ආලෝක සංඥාව වළඳ කියලා. ආලෝක සංඥාව වන්නකොට අර කියන අසඤ්ඤ වෙන්නේ නැහැ. ඒකයි. ඔව්.
ධ්‍යානයේ
පැත්තක කුක්කලිය දැන් මේ ධ්‍යානයේ ඉන්නකොට ඒක අර ටිකක් ප්‍රගුණ කරගන්න ඕනේ නේද? ඒකේ මානසික මට්ටම ඉන්නකොට යවන්න දැනීම අවසන් වෙන්නේ. ඇයි තමයි අසන්නේ කියලා හැමිලිම ආවර්ජනා කරන්න ඕනේ. දැන් ධ්‍යානාංග ආවර්ජනා විහිදුවෙන්න ඕනේ. දැන් සවිතක්ක සවිචාර කියන කර්මස්ථානයේ මනසින් ගෙනියන්න ඕනේ. ඒකේ ලැබෙන විවේකයේ මනසෙ දිහි කරන්න ඕනේ. ඒ ලැබිලා විවේක සුඛේ දිහි වෙන්න ඕනේ. එතනදී ඒකාග්‍රතාවයේ අලි අලි ආවර්ජන කරෙන්න ඕනේ. ඒ ධානාංග ආවර්ජන කරන්න ඕනේ. ඒක උඩ තමයි ඒකෙන් පිට යන්නේ. නැත්නම්
ඒකියුත් එහෙම
ඔව් ධානාංග ආවර්ජන කරනකොට ඊළඟ අරමුණ එනවා. ඒ කියන්නේ සවිතක සවිචාර ගන්නේ නැතුව හිතන් ඒ හිතවිල නොගෙන එයාට මේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාවයේ ආවර්ජන කරලා ගන්න පුළුවන් වෙනවා. ඒතොර එයා નિરાයාසයෙන්ම දෙවෙනි ධානය. එතනින් එනකොට ඊට පස්සේ ප්‍රීතිය අත්හැරලා සුඛේ සමෙල්ල සුභේ ආවර්ජන කරලා ඒකාග්‍රතාවයේ ආවර්ජන කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතකොට ප්‍රීතිය අත්හැරෙනවා. එතකොට තුති අධ්‍යානයි. ඊට සුඛයත් අත්හැරලා හිටන් උපේක්ෂාවත් එක්කලා සම්බන්ධෙච්ච ඒකාග්‍රතාවයේ ආවර්ජන කරන්න පුළුවන්. එතකොට චතුර්ථ අධ්‍යානයට යනවා. ආලෝක සංඥාව ගත්තාම ආලෝක වෙනවා. මේ ආලෝකයේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිතයි. සුඛ නැහැ. මේ ආලෝකයෙන් සම්බන්ධින්න පුළුවන් ආලෝකයේ රූප නිසරයයි. චතුර්ථ අධ්‍යානයට. මේ ආලෝකයේ රූප නිසරේන ආලෝකයේ පතරවන්න පුළුවන් විශ්වයට. එද සමාගයේ ඒකීය කය දකින්නවා විශ්වයේ අනත විශ්වයේ දකින්නවා ධ්‍යාන විශ්වය කියන්නේ ඒකයි ධ්‍යාන විශ්වයේ කිසි ද්‍රව්‍ය වස්තුවක් නැහැ තනිකර අනන්ත ආලෝකයක් උඩයට වට හැමතැනම ඊට පස්සේ තමන්ගේ ශරීර ස්වභාවය අත්හැරලා එන ආලෝක ස්වභාවයට සංඥා සම්බන්ධින්න පුළුවන් එද නානත් සංඥා වෙනෙහි කිරීම අත්හැරලා එන ආකාශ සංඥා වෙනෙහි කළා ආකාශ සංඥාවට ගියා ඒ මම කියන්නේ ආකාශය මලා සීර වැටෙනවා මම කියලා බලව කවුද දැන් මෙතන මම කියලා තියෙන්නේ මොනවද හිතන්න පුළුවන් මම කියලා හිතනකොට තියෙන ආකාශය තමයි මම කියන විදිහට ඉතුරු වෙලා තියෙන්නේ වෙන මොකුත් නැහැ. හෝකය. කය ඇතිලා හුඟක් කියලා. තිබුණේ එලිකය. ආලෝකය. එනේ ආලෝකයක් නැහැ. ආලෝකය තතුරුදා. හැබැයි හිත අතුරුදා නැහැ. හිත ඊටතර අපහැපත් වෙලා අනන්ත ආකාශයක් අල්ලලා. උඩයට වට හැමතැනම සීමාවක් නැති ආකාශයක්. තමයි හිතින් දැනෙන්නේ ඔච්චරයි. ඒක ආකාශ අනන්තයද. එතෙන් ගියාම ඊට පස්සේ ඒකෙත් පේනවා. ආකාශය කියන්නේ එක්තරා රූප වස්තුවක්. වෙන් කරමු නැති ආකාර වෙන් කරමු නැති අපරමාණ විහිදිලාගේ රූපය ආකාශ රූපය. ඒක වෙන් වෙන්න පුළුවා විනස විඥානයේ වෙන් කරන්න පුළුවන් කියන්නේ. ඒක හොඳට පැහැදිලිව එතෙන්දි දකින්නේ. ඒ විලාදී පුදුලියක් පුළුවන් විඥානීය සමවාදින්න පුළුවන් ආකාශය අත්හැරලා. එතන ආකාශ අරමුණ අතුරුදහන් ගිනා විඥාන අනන්ත විඥාන අරමුණේ හිතේ ඉනවා. ඊට පස්සේ විඥානයක් විතරයි දැනෙනවා මොකක්ද දැනෙන්නේ දව්‍යයක් නෑ. දැනෙන්නේ ආකාශ නෙවෙයි දැනෙන්නේ දැනීමමයි. අනන්තයේ විහිදුණු දැනීමක් තියෙන බව වේනවා එච්චරයි. ඒ විඥානන්තයත් එහෙනම් ඒකත් අපි දකිනවා උත්සාහයේ වීර්යයෙන් ප්‍රසාර දැනීම විහිදුවන නිසායි. මනසෙන් කරන වැඩක් නිසා මේ අනන්තව දැනෙන්නේ. මේ උත්සාහයේ වීර්යය අතරපුහම කොතර සාන්තද ප්‍රණීතද. ඒ උත්සාහයේ වීර්ය දුක නේ කියලා ඒක දුක දකිනවා. ඒ තමයි ආකින් කියන්නේ ඒ තමයි විඥානන්තය දකින දුක දකින හේතුව. එතකොට ඒකිනු නිදහස් වෙනවා. ඒක ආදීනව දැකලා. එතකොට හිත ගිහලා ඇකිලෙනවා නෙමෙයි. විසිරන්නේ නැති නිසා කුඩා වෙනවා. කුඩා වෙලා අබැට මුං ඇටයක් තරම්, කඩල ඇටයක් තරම්, බත් ඇටයක් තරම් ওই වගේ ප්‍රමාණ සීමාවක් තුල. දැනීමක් තියෙන බව හිතින් දෙන්න එනවා. ඒ මලා පැහැදීම එක දැනීම වැටහෙන. වෙන මොකුත් එයින් පිට නැහැ. ආකින්ච අඤ්ඤ. අඤ්ඤ කිසිවක් නැහැ. ඒකයි සමාධිය තේරුම. ආකින්ච අඤ්ඤ කියන්නේ ඒකයි. අකින්ච අඤ්ඤ. අඤ්ඤ කිසිවක් නැහැ. ඉතින් හිතත් කිහිදිලා නැහැ. ලෝකේ සම්බන්ධ කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැනීමේ ගෝචරයක් නැහැ. බාහිර ලෝකයක් ගැන. දැනීමේ ගෝචරයක බිඳුවර පොඩ විතරයි. අං ආකින්ච අඤ්ඤයද. ඒක ඒකෙන් දකින උත්සාහයේ වීර්යය තමයි ඒකත් පවත්වන්නේ කියන්නේ. ඒ උත්සාහයේ වීර්යය අතරමහා කොච්චර සාන්තද ප්‍රණීතද. අන්න එතන මොකද දෙන්නේ? ඒ උත්සාහය අතර ගාම ආකින්ච අඤ්ඤ අවස්ථාවේ නාමිය කොට නැගෙන හේතුව අතර වුණා. හේතු නිරෝධයේ ඵල නිරෝධිනේට ඒකත් ඇකිල්ල යනවා. අන්න ඇකිල්ලන බලා බලද්දී ඒක ඇකිල්ල ඇකිල්ල කියලා ඉන්දිකර දුරක් තරම් වෙනවා. අපැරිය තරම් වෙනවා බලා ඉන්නදී ඇකිල්ල ඇකිල්ල කුස්මක් අරගෙන තරම් වෙලාවක් තුනක් මේක ඇකිල්ල යනවා. ඊළඟ ඉවරේ අවසානයේ දකින්න හම් වෙනවා මේ දැනීම හැඳිනීමේ අවසානයයි. අවසාන වුණොත් මගේ ජීවිතේ ඉවරයි කියලා හැඟෙන. ජීවිතේ පදතින්නේ දැනීම හැඳිනීම මත. දැනීම හැඳිනීම නැති වෙන අවස්ථාව ජීවිතේ අවසානය කියලා දකිනවා. ජීවත් වෙන්න ආසයි අවසාන කරන්න බයයි. මෙන්න මේ බය ඇදිනවා ඉතින්. දැන් ජීවිතේ අවසානය කියන්නේ මරණය හොදරම ඒක වගේ දැනෙනවා. ජීවිතේ ඉවරයි. ජීවිතේ ඉවර කරලා බෑ කියලා හැඟීම එනකොටම අන්න මනෝ සංකාරයේ පළවෙනි සූක්ෂම සංකාරයේ මුල ජීවිත ආසාව. ජීවත් වෙන්න ආසාව එනකොට මොකද කරන්නේ? එයා මනස ක්‍රියාත්මක කරනවායි දැනෙනවා ඉතින්. දැල්ලේ දැනීම හැදිනීම ප්‍රසාරණය කරනවා අයිතර අබැටයක් මුංගරිය තරම් ප්‍රමාණයට. හැබැයි නවත්තන්නේ නැහැ. ආයි ඇකිල්ල යනවා. ඇකිල්ල ගියාම පේනවා බට හීස් කරගෙන ඇකිල්ල ගියා. මොකද ඉතුරුකොලේ නැහැ. ආයි උත්සාහය විරනකොට ආයි හිර ප්‍රසාරණය වුණා. හැබැයි ඒක ආයි හිරක් ආයි ඇකිල්ල ඇකිල්ල ආයි අඩු වෙනවා. දැන් හදන හදන මනෝ සංකාරය ගොඩනගෙන ගොඩනගෙන දැනීම හැදිනීම මොකද ඉතුරු නොකර කෙලවර වෙනවා. එහෙනම් හිත කියන්නේ හරියක් නැති එකක්. ගොඩනගෙන ආයුර වෙනවා. ගොඩනගෙන ආයුර වෙනවා. ගොඩනගෙන ආයුර වෙනවා. ඒක මේකයි මේ කොච්චර හරි මේ ඇකිල්ලනෝ. නීව සංඥා නාසඤ්ඤා නීව සංඥා නාසඤ්ඤා කියන්නේ ඕකයි. ඉතින් මේ ඉවරෙන්නේ හැදියොත් එහෙම නිරෝධේ. ඉවරෙන් දරින්න බයයි ජීවිත ආසාවයි යලි කොට නගනවා. ඊට පස්සේ දකින්නවා. දැනීම හැදිනීමයි ජීවිතය කියන්නේ. ඒක උත්සාහයේ ගොඩනගනකා උත්සාහය මත හදාපවතින දෙයක් මිස. උත්සාහයේ වීර්යය මත ජීවිතය හදාපවතිනවා මිස. නිකන් හදාපවතින එකක් නෙමෙයි කියලා දැනෙනවා. එහෙනම් මේ උත්සාහයේ වීර්යය ගොඩනගනකා මොකද මේක නෙවෙයි. මොකද? ඊතුරු ප්‍රබදයක් නැහැ නේ ගිවිලා ගිහින් බලනකොට. ඕක ඔතෙන්දී ඔතෙන්දී ඔඩියේ තේරුම් ගත්ත හැටි. අනිතර මොකද කරන්නේ? සියලු සංකාර වල උපේක්ෂා බලන්න ඕනේ. තබ්බ නේද? තබ්බ සංකාරීසු අනිවිරත සංඥා. හිත ඇලෙන්නේ නැතුව යනවා. උසාහි වීදී ගොඩනගෙන හරියක් නැති දෙයක්. හිත කියන්නේ ඕක. මොකද ගොඩනගා? ගොඩනගේ කකල් පැවැත්ම. පැවැත්ම දුක පන්ත මත ගොඩනගින්න පටන් ගන්නකොට. එහෙනම් දුක ඇත්තේ කොතනද? පැවැත්ම ගොඩනගෙන යන යම්තනෙ ගොඩනගන්නේ නැද්ද? එතන දුක ඉවරයි. එහෙනම් දුකේ කෙලවරක් සොතින් ඉඳකි. දැකලා හිතන් ගොඩනගන දුක කෙලවර කරපු දාත මොතේ. අර ගේන නිවිලයි. පිනිපිනීම ඉදරි වුණා. නිවනට පස්සේ මොකද වෙන්නේ? නිරෝධී ස්පර්ශ කරලා. ආයතක ටිකක් වෙලා යනකොට. අර චිතකට ඇදිනවා තියෙනවා. නිශ්චල චිතකට. එතන දකින්න හිත ඉවර නැහැ. කොහොමද කොට නැන්නේ? ඕනකමින් ගොල්ලාගෙන යමත් වෙන්න නම් ඒක ඉවරයි. එහෙනම් ඕනකමින් ගොඩ නොනගා කොහොමද මේ ගොඩ නැගුණේ? මෙන්න මේක තමයි ගිනාප් කර්ම විපාකය. කර්ම විපාකය හිත පවත්වනවා කියන්නේ මොන එකද? නැහැ මේක වාතින එකවත්ද මේ උපත්තිය ගෙන දෙන්න දුන්න කර්ම විපාකේ යම් තාක් කල්යයිද ඒ තාක් කල් ලෝක පවත්තයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේ පස්සේ ඒ ටික වෙනනම් ගොඩනගන්න මනස ගොඩනගලා පවත්තන්න ජීවිත පවත්තන්න ශක්තියක් නැහැ. නැහ ජීවිත රූපේ ඉවරයි. එහෙනම් කර්ම ශක්තිය කෙලවරයි. එහෙනම් කාද පිරිනවම් පාන්නේ? එදාට කර්ම ශක්තිය කෙලවරයි. මතු ගොඩනගන කර්ම ශක්තිය ගොඩනගගෙන නැති නිසා ඒ නිරෝධය සදාකාලික නිරෝධයයි. අන්න ඉහාත්මේ දැක නිවන්සුවේ ආවලිපත් තුනක් කියෝකයි. ආයි ගොඩනගන්නේ හේතුනේ. නේ ඔතේට යනකම් ඔය අධ්‍යක්ීම් නැහැ. නැවත ඔක උපනිශ්‍රේ වෙනවා කවදා හරි. ඔතේන ගියේ දාන දැනගන්න. මේකයි මේ කිව්වේ මේකයි මගේ අධ්‍යක්ීම් දැන්. මේ කියපේක මම මෙහෙම අධ්‍යක්කා කියලා තමන්ට දැනගන්න පුළුවන් දවසක් ඊ කවදා හරි. දැන් මේ විසංකාර ගතං චිත්තං කියන එක දැන් අපි විග්‍රහ කරලා දැන් ඔය විදිහට දැන් මේ සසංකා මේ සංකාර සහිත වෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ කියන්නා වූ අවිද්‍යාව නිසා මේවා වටිනවා කියන හැඟීම තියෙන නිසාම. ඒ වටිනා කියන දෘෂ්ටිය ඉවරෙන්නේ දළු විසංකාර වෙන්නේ නැහැ. එතන සසංකාරයි. සංකාර සහිතයි. දැන් විසංකාර වෙනවා කියන්නේ සංකාරයන්ගෙන් වෙන් කරපු දේ. කාර්යයන්ගෙන් වෙන් කරන්න බෑ සංකාරයන්ගෙන් වෙන් වෙනවා. දැන් සංවලින් වෙන් කරපුවාම විසංකාරයි. එහෙනම් අවිද්‍යාව නිසා ගොඩනගන්නා වූ කිසිම බලාපොරොත්තුවක් නැති මානසිකත්වයක් ඇද්ද? ඒ අරිහතුන් වහන්සේගේ මානසිකත්වයේ විසංකාරගත චිත්තේ. ඒ චිත්තය ඇසුරු කරන ගත අනුකූල වෙනවා ඊට. එහෙනම් ඒ ගතයි හිතයි දෙකම විසංකාරයි. ගයි විසංකාරෙන් ගත චිත්තං කියේ. ඒක තණ්හා පොඩ්ඩක්වත් නැහැ. දැන් මේ තව එකක් තියෙනවා මේ දැහත් වැළඳීමේදී බුලත් පිට ගැනීමේදී දුම්කල කෑම ශරීරයට අහිත කරද ඒ මද්ද්‍රව්‍ය ගණිත වැටෙනවාද පෙර බුදුන් දැහත් වළඳන විට දුම්කල වැනි දේ වැළඳුවාද මේ ගෞරවයෙන් පහදා දෙන්නේ දැන් මේකත් හුඟක් හොඳ වැරද්දක් තියෙනවා මොකද මෙතන අපි දකින්න ඕනේ මත් වෙන දේවල් මොනවද මත් වෙන දේවල් දැනකනම් මත් වීම නිසා ප්‍රමාදය හටගන්න දැන් අහිතම කෙනෙක් දුම්කල කනවා තදින්ම මත් වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය ගානට ඇකට දැනෙන්න පුළුවන් උත්තේජනයක් දැනෙන්න පුළුවන් කෙනෙක් මත්පැන් බොනවා උත්තේජනයක් දැනෙන මට්ටම දැන් මත්පැන් බීලා උත්තේජනයක් දැනන මට්ටමට හිටපු කෙනාගේ මානසිකත්වය කොහොමද මොකද්ද දැන් මේක දකින්න ඕනේ වෙනස දැන් මිනිහා බීලා ඉඳලා හොඳට බැනලා ගියා මිනිහා බුලත් ඉරක් කාලා මත් වෙලා ඉඳලා හොඳට බැනලා ගියා කියනවා දැන් ඔයා කාවේ දැන් ඔයා කා මොදකේ කාලා වැඩි නෝ කිදුරවන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒකත් මත් වර්ගයේ වැටෙනවා. මොකද මානසික විකෘති. ඇයිදින් මොනවා හරි කියනවා, දොරනවා, මැරෙන්න එනවා කියනවා, අරක මේ කියනවා, කෑ ගහනවා. ඒක කට් කට්ටිය. කෙනෙක් අරක බීලාගි මොනවා හරි බීලාගි මත් වෙන જાතිය බීලා ඉදilla. මිනිහා දොරනවා, අමුතක් හොයන්න පුළුවන් මිනිහාගේ. ඒ කියන්නේ ප්‍රകൃති මානසිකත්වයේ ඉක්මවා ගියේ වැඩ කරන්නේ නැති විලාප මිනිහා විකල් කතා කරන, ප්‍රලාප කතා දොරන, ඒක බයින. මේ වගේ මානසිකත්වයක් යාගේ අමුත්තක් දැනෙනවා. හැබැයි මේ අමුත්තෙන් ඔහු කරන හැම දෙයක් තුළම පේනවා විකෘතිය. ඒක පැහැදිලි හොඳට. දැන් මෙතෙන්දී අපිට දකින්න පුළුවන් මත්පැන් වල තියෙන මත කියන එකයි. විඩ කැමීදී ඇතිල දුම්කල වල මත කියන එකයි සමද? මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකේදී ලකින එක දෙයක් තියෙනවා. සෑම ද්‍රව්‍ය වස්තුවකම තියෙන මත එක සමාන නැහැ. යම් කිසි මතක් ප්‍රමාදයට හේතු වෙනවා නම් මෙන්න මේක කියනවා මජ්ජ ප්‍රමාද. ප්‍රමාදයට හේතු වෙන මත. දැන් බීමත්කමට පුද්ගලයන් ශාරීරියංගේ උත්තේජනය කාමයේ පැත්තටයි. එරහන් ද්වේෂයේ පැත්තට. මේ දෙකේ ශරීර උත්තේජනය ඇති කරනවා. මනස ක්‍රියාත්මක කරනවා. දැන් විද කාලේ නම් දුක් කර කාලා කාලේ මේ පිහින් අයිඩියා නද මිනිහු. දැන් මේක වෙනසක් දකින්නේ නැහැ. එහෙම එකක් වෙලා තියෙනවද රෝගී? හැබැයි මට ඔකට දෙකක් කතා කරන්න ඕනේ මෙහෙම බෑ මම පොඩ්ඩක් ඉන්නම්කෝ කියලා. ඌ පොඩ්ඩක් දාලා ඉඳින් කතා කරනවා. නැ පොඩ්ඩක් හිටහඟු මට ඔකර කතා කරන්න බෑ මම දුක් කර කැලල කාලේ ඉන්නම්. එහෙමත් එක දෙකක් තියෙනවා. දැන් අහන්නවත් නැහැ නේද මෙහෙම දෙයක්. මේ වෙනස අපි දකින්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දුන්න චක්‍රය. යම තෝරා ගන්න ක්‍රමය. ඒක තමන්ම දකින්න ඕනේ සමාත මේ තුලින් ගත්තාම තමාගේ මනසේ වෙන්නේ මොකද්ද? රාගීට, ද්වේෂීට, මෝහීට වැටෙන පැත්තෙන් කොයි එකද යන්නේ? දැන් අකුරු දැන් කෙනෙක් නිදිමතෙන් ඉන්නකොට ඉස්සර ගන්න පොත්පත් ලියුවාය. හකුරු කා උණු කෝපිද මේ BBB කියලා අවිනිශ්චය දිනක් අය. ඒ කියන්නේ යා පොත් ලියන්න ගියාම මේ කෝපි උණු කෝපි අරගෙන හකුරු කෑල්ලක් කාලා උණු කෝපි එකක් බිවරපතේ ආයි පානවා. නිදිමත නැහැ. ඊට පස්සේ යාම ගෙනරන්නේ හොඳ තව කතා බහ කරනවා පොත් ලියනවා ආරම්භය කරනවා ඒක ලේකකේ පිළිවන් දීපු කතාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ. එතෙන්දී අපි දකිනවා උත්තේජනයේ කියලා එකක්. මේ උත්තේජනය කියන එක අපිට ප්‍රමාද වෙන පැත්තට තියෙන මත. දැන් තේ එකක් බීපුවාම නිදිමතේ ඉන්න මිනිහා තේ එකක් බීවහල ලැබෙන උත්තේජනය. ඒක මත් වීමක් නෙමෙයි. මේ උත්තේජනය කියන එක මේ යම් කිසි කෙනෙක් ප්‍රබෝධය මත කරන දෙයක් වෙනවා. යමකින් ප්‍රබෝධය මත වෙනවා නම් ඒක සීකල්පනාවට බාධාවක් නෙමෙයි නා. නිදිමත නැති කරනවා නා. ඇකලු මානසිකත්වයෙන් එඳ කය ප්‍රබෝධ කරනවා නා. ඒක අපිට ආධාරයක් මිස ඒකේ මතල සම්බන්ධයක් නැහැ. යම් මතක් වැරදුනහම ප්‍රමාදය ඇති වෙනවා නා. ඒ කියන්නේ අප්‍රමාදයෙන් නෙම පාපපැතෙන් නැඹුරු වෙනවා නම් ඒ පැත්ත නම් ඔහුට මතුවෙන්නේ හේතුවෙන් ඒක ප්‍රමාදයි අන්නේ ප්‍රමාදයේ හේතුන යම් මතක් කරනනම් ඒවයි මජ්ජ කියන්නේ දැන් මත් කියන ඒවාට වැටෙනවා දුම්කල මත් වෙනවා කියලා කියන එක වෙරි වෙනවා කියන එකයි දෙකක්. දැන් දුම් කර කාල වෙරි වෙන්නේ නැහැ. අරක බීලා රා බීලා වෙරි වෙනවා. මත්තන් බීලා වෙරි වෙනවා. මත්තන් බීලා මත් වෙනවා කියන්නේ නැහැ. අපි කතාවේදී වෙනසක් පේනවා මෙතන. වෙරි වීමයි මත් වීමයි දෙකක්. දැන් මත් වීම කියන්නේ රාගයේ මත් වීම, දේශයේ මත් වීම, මේ ආදි වශයෙන් මේ සත්විද මානිය කියලා එකක් තියෙනවා මත් වෙන ක්‍රමයක්. අන්නේ මත මීට වඩා බලවත් එකක්. ඒ බුද්ධිලයා පාප පැත්තටත් දමනවා. කරුණ මදී මත් වෙනවා. ආරෝග්‍ය මදී මත් වෙනවා. ඒ වගේම මේ නිල බලයෙන් මත් වෙනවා, ධන බලයෙන් මත් වෙනවා, කුල බලයෙන් මත් වෙනවා, මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේ මත් වීම ප්‍රමාදයට හේතු වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධිලයා මේ ලෝකේ සානාන්තරයක් අරගෙන ඒක වැදිනා හැදිනා අනික් අයට නම් මම ලොකුයි කියන මේ මානසිකත්වයක් උදා කරගෙන මෙන්න මේ தත්ත්වයේ පිළි ලෝකේ අපහත් කරලා තමයි උසස් කරලා ගන්න මානසිකත්වයක් ඇති කර ගන්නවා. මෙන්න මෙබඳු මත් වීමක් තියෙනවා. මෙන්න මේ මත් වීම පාපයහා මුල් කරගත්ත ප්‍රමාදයට හේතු වෙන එක. මේ දුම්කලහ සම්බන්ධව ඉතින් අපි අත්දැකීම් ලකින්න ඕනේ. එහෙම මත් වීමක් එකේ තියෙනවා. එහෙනම් ඒකෙන් තියෙන්නේ
ස්වාමීනාන්ද.
ඔව්.
මේ දුම්කල ශරීරයේ මත් වීමක් නැතුවත්
ඔව්.
තාවකාලික ශරීරයේ විසදයක් නිකටින් කියන
ඔව්.
ඉතාමත්ම භයානක විස වර්ගයක් අතුලත් වෙලා තියෙනවා නේද?
ඔව්.
අන්තිම ලෝකේ නිබ්බිද ලෝකේ නිකටින් තියෙන එකම ගහ තමයි දුම්කල ගහ.
ඔව්.
අන්තිම බුද්ධ කාලයේ දුම්කල හොයාගෙනත් නෑ.
ඔව්.
දුම්කල හොයාගෙන තව අවුරුදු 800ක් පස්සේ දකුණු අමරිකාවෙන්
හොයනවා.
ආ
ඔයාලා ඔව් නමුත් ඔක විස ඔක මිහිම දෙයක් තියෙනවා මහත්තයා. දැන් ශරීර වලට යම් කිසි පුද්ගලින්ගේ නානා ප්‍රකාර විස දේවල් ඇතුල් වෙනවා.
ඉතින්
සොයනවා සිගරට් බොන්නයි කියන්නේ. ඔව්. දැන් සිගරට් බීම, දුම්පි, දුම්පානී ආදීදී තිබෙනා වූ දේවල් තියෙනවා. මේ ශරීරයේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රතිශක්තිකරණයේ කියලා දෙයක්. මේ ප්‍රතිශක්තිකරණයේ තියෙන අඩු වැඩිතාවය අනුව තමයි යම් දෙයක තිබෙනා වූ මේ ශරීරයේ මේ අහිත හෝ හිත ඇති වෙන්නේ. දැන් සමහර වෙලාවට අපි දකින්න එක පැත්තක් තියෙනවා. ඒක අපි නවීන විද්‍යාවෙන් කරව පරීක්ෂණවලදී සමහර දේවල් අපි විසයි කියලා අයින් කරනවා. ඒකේ විසක් තියෙනවා. දැන් ගංජාවලත් විසක් තියෙනවානේ. ඒකේ තිබෙනවා විස බලපුවාම ඒකත් වැඩිනොත් එහෙම දැන් ඒ වගේ දේවල් තියෙනවා. දැන් මේකේදී අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. මොකද දැන් මෙහෙම තියෙන නාස අග්ගින් වා විසං වා සත්තං වා කමති. දැන් මේ මෙත් වදන කෙනෙකුට තිබෙනවා විස වර්ග පවා මේ නවත්තන මෙලකන ශක්තිය. දැන් මේ වගේ ශක්ති විශේෂ තියෙනවා වස විස වදින්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි දෙයක හොඳ හරියක් තියෙනවා නම් ඒ හොඳ හරිය ගන්නවා නරක හරිය වදිනවා.
ආයුර්වේද පෙහෙත්වල කලම් කරලා ගන්න විදිහ ගන්න.
ඔව්.
මේක වෙන මේක.
ඒක තමයි.
නමුත් මේක පාලනය කරන්න
බෑ. ඔව්. දැන් අපි මෙහෙම දකින්න ඕනේ.
ශරීරයට අහිත කරා.
දැන් ශරීරයට අහිත කර දේවල් අහිත කර ආකාරයෙන් බලපාන පැත්තක් තියෙනවනේ. ඉතින් අපිට අත්දැකීම් වලින් දැනගන්න ඕනේ මේක අහිත කර වෙන්නේ කොයි කොයි ආකාරයෙන්ද. යමක් අහිත කරනනම් ඒක මේ බුද්ධලයාට යම් කිසි ආකාරයක කායික මානසික අවදයක් ඇති කරනවා නම් ඔහු වේග නොවැළඳී යුතුයි. දැන් මොන දේ කරේ හැම දෙයකම මෙහෙම පැත්තක් තියෙනවා. සියල්ලන්ට මේක අහිත කර වෙලා නැහැ. කෙනෙකුට අහිත කර වෙලා තියෙනවා. දැන් සමහර ආහාර වර්ගත් කෙනෙකුට අහිත කර වෙනවා. දැන් අන්නාහි කියන જાතිය කාවුහම සියල්ලන්ට හැංගේ විවිලි එන්නේ නැහැ. සමහර කෙනෙකුට විවිලි එනවා. හරක් මස් කාවුහම හැම වෙලෙම පළු මතු වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට පළු මතු වෙනවා. දැන් ඒ වගේ තියෙනවා ශරීරවල තියෙන ස්වභාවයන් තියෙනවා. ඒ බුද්ධිලයට ගැළපෙනවද නැද්ද කියන එක ඇති වෙන මේ ඇති වෙන පත්‍යය තුලින් එතනින්මයි ඒක නිගමනය කරගන්න ඕනේ. මොකද සියලුම දේවල් විස නැති දේවල් කියලා අපිට එක මාත්‍රම නිගමනය කරන්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම දෙයක්. දැන් සතුන් කොකු දැන් වෛද්‍ය විද්‍යාව පෙන්වන්නේ සෙරෙප්පු දාගෙන ඇවිදින්න. මඩවලවල් කුණුවලවල් වලට යන්න එපා. මොකද කොකු පණු ආදී වන්නා සත්තු ඇකට ඇතුල් වෙනා මේ වගේ විස වෙනවා. දැන් මේක අපිට අපි වෛද්‍ය විද්‍යාවේ පෙන්වන අනුමත කරපු ක්‍රමයක්. දැන් මෙතෙන්දී අපි ලකිනවා මෙහෙම දෙයක්. දැන් ඒ විදිහටම සෞඛ්‍ය ආරක්ෂාවෙන් හදපු පුංචි ළමයෙකුයි. ඒ වගේම මේ ගමේ වැඩි කුණුපක්ෂි කකා ඉන්න නිකන් කීගෙන කොල්ලෙකුයි. මේ දෙන්නගේ ජීවිත දෙක බලනකොට අර කුණුපක්ෂි වල කණේ වයි අර තියෙන විස බීජයි ඒවා පිරිච්ච දේවල් තමයි පරිභෝග කරන්නේ. නැව දැන් බලපහම ඔයගන්ගේ තියෙන එක ප්‍රතිශක්තිය නෙවිලා. දැන් ළමයා අර හොඳට හදපු සෞඛ්‍ය සහගතව හදපු ළමයා 1000ක් එහෙම ගාවත් ඒ ළමයා ස්පිරිතාල ගෙනියන්න වෙනවා. මොකද හේතුව? ඒ ළමයා ප්‍රතිශක්තිය දෙන මාර්ගයේ ශාරීරික ප්‍රතිශක්තිය නිකුත් කරන ක්‍රමයේ ඇරෙන්න බාහිරින් හැකවන්න ක්‍රමන ක්‍රම මේ සෞඛ්‍ය ආරක්ෂිත වශයෙන් ළමයා හදනවා. හැබැයි ඒක කාරණේ වුණාම එක දෙයක් වෙනවා. ළමයාගේ ඇඟ ඇතුලේ තිබෙනා ප්‍රතිශක්ති වර්ධනය කරන ශක්තිය ඊළඟට නැගෙන්නේ නැතුව යනවා. දැන් අපි සමහර මේ වසූරිය වැනි මෙයාට විදින්නේ ඒකෙම විස බීජේ මර්ධනය කරලා. ඒ විස බීජේ මර්ධනය කරලා තමයි විදින්නේ. අස්සයට විදිනවා ඒක විදිහම අස්සයාගේ ප්‍රතිශක්ති දක්වන ශක්තිය. අස්සයාගෙන් යම් කිසි හෝමෝනයක් හරි ඉන්නලා ඒකෙන් ඉන්ජෙක්ට් කරන විදිහම ඒකේ තියෙන වර්ධනය කරපු විස බීජේ. නමුත් මේ විස බීජය වර්ධනය කරපු එක දුන්නාට පස්සේ ශාරීරියේ තියෙන ශක්තිය වර්ධනය කරපු විස බීජය වර්ධනය කරලා බලලා දුවහම ඒ බඳු මහ විස බීජයක් ආවත් මෙඩ පවතන ප්‍රතිශක්තියක් ලබනවා. මෙන්න මේක තමයි රෝග නිවාරණය කර ගැනීමට දෙන අයින්නත් ක්‍රමී. දැන් මෙතෙන්දී අපි හොඳටම දකින්න දෙයක් තියෙනවා, මේ ශාරීරිය තුල තියෙන ප්‍රතිශක්ති කරන දෙයක්. මේ ප්‍රතිශක්තිය නැගිනවා නම් යම් කෙනෙක්ගේ මේ වෙලාවේදී ඒක අපි විසින් බේරිනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔය අහිපුන්ටක කියන පොරදක් කියන නයින්තරල ජීවත් වෙන කොටස. මේගොල්ලන්ගේ මම අහලා තියෙනවා එකල ක්‍රමයක් මේගොල්ලෝ කරන එක. මේ පාසානන් කියන්නේ ලොකු විස జాතියක්. මේ පාසානන් කැවැල්ලක් ළමයා උපන් දවස්වල බඳිනවලු අර ඉන්න තැන කිට්ටුව මේ සාමාන්‍ය හුලගෙන දුරකින්. ඊට පස්සේ ටිකෙන් ටික මේ ළමයාගේ නාහිර කිට්ටුව වෙනකම් මේක ලං කරනවා. හතිය 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 ලං කරනවා. එහෙම ලං කරලා අල්පෙනිදි දුරතරම් ප්‍රමාණයක් මේ ළමයාට කවනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමී මේක එක්තරා මදට යටේ අතරම් ප්‍රමාණයක් කවවත් විස නැති වෙන්නේ මේ ළමයාගේ ප්‍රතිශක්තිය ඇති කරනවා. ඊට පස්සේ හදිසියේ නායකයාට විස නැහැ. කර්මිකයාට ළමයාට විස නැහැ. ඒ වගේ දෙන එකතරා ඖෂධීය ක්‍රමයක් ඒක. ප්‍රතිශක්තිකරණය කරන ක්‍රමයක්. දැන් මෙන්න මේ වගේ අපි ළඟ තියෙනවා ශාරීරියේ නැගෙන ප්‍රතිශක්තිය. මෙන්න මේ ප්‍රතිශක්තිය ප්‍රබල වුණාට පස්සේ යම්කිසි කෙනෙකුට අන්න ඒකෙදී ওই විස දේවල් කියනවා විස නැති වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් සයනයිඩ් කියන්නේ ලෝකෙදීන උග්‍ර කර්ම විස. මම අහලා තියෙනවා මේ ඉන්දියාවේ තිබෙන එක්තරා යෝගියෙක් ඩ්‍රෑම් එකක ප්‍රමාණයක් පානය කරලා කතා කර කර ඉන්නවා. ඔයාගේ බඩට තියෙන විස ඉන්නේ නැහැ. නැගෙන විස ඇතුළේ ඉන්නේ නැහැ. මොකද අර බුදුරණන් අහතේ බෙලා තියෙන නාස අග්ගින් වා විසං වා සත්තං වා කමත කියලා වදිනේ. කමත කියලා. මොකද කඩුවකින් ගැටුවත් කැපෙන්නේ නැහැ. විස දුන්නට පිට්ටුවට පිච්චෙන්නේ නැහැ. මෙන්න මේවත් එක්තරා ප්‍රතිශක්තියක්. අර භාවනාමය වශයෙන් වැඩෙනවා. ඒ බඳ වැඩෙන පුද්ගලයාගේ විස ප්‍රතිශක්තියේවා. සාමාන්‍යයෙන් විස වුණාද එයාට විස වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි බාහිරින් එන ආපදාවල් නැගින්න අපි අභ්‍යන්තරේ ආරක්ෂා කරගන්නේ. අනික තමයි අභ්‍යන්තරේ නැගින ප්‍රතිශක්තියෙන් බාහිරයට ප්‍රතිචාර දක්වන්නේ. ක්‍රම දෙකක්.
ඔය දුංගල භාවිතින් අංගල ඉන්න එක නෝන් ටූර් වෙන්නේ
නැහැ. දැන් ඒක නිගමනය කරන්න ඉන්නේ එහෙමයි මහත්තයා. යම ප්‍රතිශක්තිය යම් කෙනෙකුට ලගන්න පුළුවන් ක්‍රම දෙකකින් කොයි ක්‍රමෙන් හරි ප්‍රතිශක්තිය නැගෙනවා නම් මේ ක්‍රම දෙකේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රතිශක්තිය නැත්නම් තමයි ඔය ක්‍රම දෙකේ කෝක හරි එකක් ප්‍රයෝග කරගන්න ඕනේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම පෞකින් සම්බන්ධයක්වත් එහෙම දෙයක් නෙමෙයි. ඒක තීනුවනින් තව තවත් දකින්න ඕන දෙයක්. දැන් අපි දකින්නේ නැති එක දෙයක් මම කියන්නේ මේ හතර පංගුවේ තියෙන වැදගත්කම. යම් කිසි කෙනෙකුට සර්වේ දත්ත කරොත් මේ දත්ත කරපු වෙලාවෙදී මෙන්න මේ හතර පංගු බුලත් කුලේ අගමුල කඩලා ඔය හතර පංගුව කටේ දාලා හපලා සුරංගිල්ලයි වෙදඟිල්ලයි මැද්දි ගිය හදේට කෙලපාරක් ගහනවා අර කාපතෙන්ට විනාඩි 5 පස්සේ විසේ ඉවරයි. ඕන කෙනෙක්ව පරීක්ෂා කරලා බලන්න මේ සුලංගිල්ලයි වෙදඟිල්ලයි මැද්දෙන් මෙහෙම තියලා තමයි මේ කෙලපාර ගහන්නේ වැඩි බුලත් එකක් කාලා. හදිසියේ නායකයා නම් මිනිහෙකුට මැරෙදී ඉන්න වාරාන්තික වෙන්න මිනිහට ඔය කෙලපාර ගැහුවා නම් තුම්පාය ගැහුවා නම් විනාඩි 15 කනකොට නයි විසේ ඉවරයි. මේ ලෝකෙ මෙච්චර හොයගෙන ඉන්නේ නමුත් අදුරු වේත. හැබැයි මේකට දුම්කල අවශ්‍යමයි. මේක විශේෂයක් තියෙනවා. විෂමර ශක්තිය. මේ හතර පහ වෙදෙලා විෂමර ශක්තිය. දැන් මේක කරලා බලන්න මොකද මම ඕක කරලා බලලා බොහෝ වෙලද කියලා කීපය කරලා බලලා වෛද්‍යවරුන්ලාට ඒ රෝගියා එක ගිහිල්ලා. රෝගියා නැහැ මොකද දැනගන්න. ඒක අවස්ථාවකදී පොළොන් තිලිසේ කෙනෙක්ගේ කකුල දත කළා මම ওই කාරණේ කිව්වට පස්සේ ඒ ආයු ක්‍රමයේ කරලා ඉන් කපුල ඉදුණේ නැහැ මොකුත් නැහැ. පස්සේ එක ගියා මෙහාට වේද මේ වේදගම මේ සත්ව වෛද්‍ය වේද මහත්තයෙක් ළඟට. ඒ වේද මහත්තය අන්කිත විදිහක යාගේ පරීක්ෂණයක් කළා බලලා කිව්වා. කපුලේ ඇයි නැති කිව්වා මේ මෙයාක මොකද පොල් ඉරට යා. දැන් කපුලේ කාපු සතා තුවාලේදී සතා වහලා දිනා ගියේ. සතා කපුලේ වෙල්ලා ගහ දාපුනහම සතා වැටෙනවා දැකලා සතා බැලුවා මරන්න නෑ. ඒ වේද මහත්තයා කියන මොනවා කිව්වා මම පිළිගන්නේ නැහැ මේක හරි මේ කාලා කියනවා කියලා. දත් තුනකුත් වැඩිලා වුණා. ඒතර එයාදී හොඳටම දැකලා. එයා මේ නමුත් එයා කිව්වේ නැහැ මෙහෙම මේ කෙමක් කරා කියලා. මේ වගේ ක්‍රමයක් කරා කියලා. අර වෛද්‍යවරු දැස් කරේ මේ බල්ලකට ඇඟේ විස නැහැ. එයා කියනවා වෙන්න බෑ කවදාවත්. පොඩි විසක් හරි තිබෙනවා මේ රහු වෙනවා. මේ පොල්ලිරටයක් හරි ඇයි නැති? එතන පොල්ලිරටයක් හරි තියෙනවා කියලා එයා නිගමනය කළා. දැන් ඔය වගේ වයින් මේ ගත් එකක් නෙමෙයි. ඔවා හුඟා කයතේ සර්ප කාපු අයට දීට වෙන මේකක් එකක් කරන්න අවශ්‍ය වුණේ නේ. ඉතින් මේ වගේ ඉස්සර දිවිච ක්‍රමයක් ඕක. දැන් අපි දකින්න පැත්තක් එකක් තියෙනවා මේ ඉතිහාස කතාව එකක් අපි දන්නේ 4500ේදී අවුරුදු 300කින් එහා ඉතිහාසයක් අපි දන්නේ නැහැ දැනුවත් අධ්‍යක්ීම් නැහැ. ඊට පස්සේ එින් එහා ඉතිහාසය ගැන අපි ඉතිහාස පොතකින් හරි ගත කට කතාවකින් හරි කතා කරනවා මිස. එින් එහාට අපිට අධ්‍යක්ීමක්වත් දැනගන්නේ ලෝකේ නැහැ. එහෙම දෙයක් ඔබේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බේත් වලට ගන්න දේවල් ගැන අහනකොට අපි කතා වස්නා ජීවක වේද මහත්තයාට කිව්වල් බේතකට නොගන්න එක දෙයක් හොයා ඉන්න කියලා. එයා අධික වනවන ආවා. මොකද හේතුව මේ ලෝකේ බේතකට නොගන්න කිසිම දෙයක් මට හොයාගන්න බෑ. එයා ඒ සියල්ලෙන් පූර්ණ දැන ජීව කියන වෙන සමතුල දුන්නේ ඊට පස්සේ යාට. එකෙනි දෙකක් හොයාගෙන ආවා, එකෙනි තුනක් හොයාගෙන ආවා, එකෙනි හතරක් හොයාගෙන ආවා, මේ විදිහට ගෙන ආවා. එහෙනම් මේ තියෙන්නේ. ඉතින් අපිට උගන්ලා තියන්නේ ඔබ හන්තිනවා මෙන්න මේ විදිහට. මේ බේත ගන්න හවල් වෙන ඊට. ඉතින් යා දන්නේ තුන ගණන් තියෙන්නේ. ওই විදිහට ඒවා කොහොම අයින් කරලා. ඉතින් අන්නේ වයි තිනවා. නොවේ බෙහෙත් වර්ග වලට ගන්න දේවල්. අපි ආදි පැරන්නෝ මේක අරන් තිනවා කොයි කාලෙන්ද කියලා අපි බැලුවොත් අපි දැනගන්නේ ඉතිහාස කතාවකින් හෝ අපි දන්න කතාවකින් මේ හවල් කාලෙන් පස්සේ දුම් කර අරගන්නේ කියලා. මේන් හැදයක් අපි දන්නේ නැහැ. නමුත් අපේ පැරණි කාලෙන් තිබිච්ච ශාස්ත්‍රය තමයි, වේදත් තමයි. ඔය බුලත් කුවා කනුදුම් කරගෙන හතර පංගුව අපේ සිංහල මිනිසු ඔඩොක්කේ දාගෙන කැලේ ගියේ. කාලා ගියේ ඕකට. ඒ විලාසේ මොකද කරන්නේ හදිසිය සර්පේ කෑවොත් එකෙනෙමගේ සමානන් තමාවෝ තව කෙනෙකු ඩක් ගාලා කියලා පාරක් ගහනවා. ඒ විදිහ ඔක්කොම ඉවරයි. ඕක හරියට අධ්‍යක්ෂකම සහිත වේතත් ඔය ප්‍රචාරය කරන්න කියලා දුන්න දියා. ඔය කරලා බලන්න කරලා බලනකොට ඔය හතරේ තියෙන වටිනාකම තේරෙයි. ඒක විශේෂයක් තියෙනවා. විසෙන් විසනසනවා කියන එකත් ඔතන සිද්ධ වෙනවා. එහෙම රටාවක් තියෙනවා. ඉතින් මේකෙදි අපි දකින්න ඕනේ යමක් ඇසුරු කිරීමේදී අපිට අවේද බව පේනවා නම් ඒක අපි අත්හැරිය යුතුයි. දැන් අන්නාසි කණේක සියල්ලෝ අත්හැරිය යුතු නැහැ කටියට පළු මත උනා කියලා. කටියකට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැලපෙන කට්ටියක් ඉන්නවා කිදිරෝණ කට්ටියක්. ඒ අයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ යම් යම් බේත් වර්ග තියෙනවා කෙනෙකුට අගුණයි. කෑම වර්ග තියෙනවා කෙනෙකුට අගුණයි. කෙනෙකුට අගුණයක් නැහැ. ඉතින් කෙනෙකුට අගුණ පුරුණ පළියට සියල්ලෝම අත්හැරිය යුතු නැහැ. අගුණ දෙයක් තියෙනවා අගුණ දෙය අත්හැරිය යුතුයි තම තමා. දැන් මේ අද තියෙන විශාල ප්‍රශ්නය තමයි මේ මෛත්‍රී භාවනාව වැඩි වීමට නිර්මාංශ විය යුතුද? දැන් ඒ වගේ ප්‍රශ්නය තවත් මේ කෙනෙක් අහලා ඉවා තිබුණා. මොකද මේ ප්‍රාණඝාතයේ අනුබල දීම නිසා මේ ශික්ෂා පදේ කරනවාද කියන ප්‍රශ්නය. දැන් මෙතෙන්දී මෙන්න මෙහෙම දෙයක් අපි දකින්න ඕනේ. දැන් අපි උගාතුරට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වැඩේ නිසා අනුන් පව කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් බුදුදහමට පටලවා තියෙන එක. තමන් කරන වැඩ නිසා අනුන් පව කර ගන්නවා. දැන් මෙහෙම දෙයක් ඒක වැරදි කියන නිගමනයක් තුලින් තමයි අපි හටේට කරන්නේ. දැන් මෙතෙන්දී බුදුදහම තුල තියෙන ගැඹුරු පැත්තක් අපි දකින්න ඕනේ. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම උපමාවක් පෙන්නනවා. මොකද එක්තරා මේ ගෝලයෙකුයි ගුරුවරයෙකුයි සර්කස් පෙන්න අද කාලේ හිටියද ඒ කටයුතු කරන කෙනෙක්. මේ දෙන්නා මොකද කියන්නේ එක්තරා විදිහක සර්කස් එකක් මිනිසුන්ට පෙන්නලා නේද? එහෙනම් ඒ වගේ කටයුත්තක් පෙන්නලා. මුදල් හම්බ කරගන්නා මේ දෙන්නා. මොකද කරන්නේ උණලීයක් උඩට ගිහිල්ලා එක්කෙනෙක් උණලීයල් අගෙන යටින් වැටෙන්නේ නැති වෙන බැලන්ස් කරගෙන ඉන්නවා. අනික් එකනා යායි කර උඩ නැගලා උණලීය නැගලා තෙල් පාත්‍රයක් පුරවපු තෙල් පාත්‍රයක් ඉහේ තියාගෙන හැංගුමක් හදනවා. අර තනි උණලී පිට උඩ. දැන් මේක මේ රෝගය පුදුම කරවන එක්තරා විද්‍යාවක්. මෙහෙම කරනකොට ගෝලයා කියනවා. මේ ගුරුවරයා කියනවා ගෝලයාට. මම ඔබව ආරක්ෂා කරන්න. ඔබව මම ආරක්ෂා කරගන්න. ඒ ඉදිරියට කටයුතු කරමු. හිතර අපි දෙන්නටම මේ වැඩේ කරලා ගාන හරි හම්බ කරගන්න පුළුවන්. ගෝලයා ගුරුනාථට කියනවා. ඒ ක්‍රමේ නෙමෙයි. ඔබේ කටයුතු ඔබ කරගන්න. මගේ කටයුතු මම කරන්න. අපි දෙන්නයි කටයුතු අපිට කරන්න තියෙන හැටි හරියට කරගමු. අපි දෙන්නටම උපද්‍රවයක් නෑ. ඔබේ කටයුතු ඔබ හරියට කළොත් මට උපද්‍රවයක් නෑ. මගේ කටයුතු මං හරියට කළොත් ඔබට වාදිකයක් උපද්‍රවයක් නෑ. මෙන්න මේ ක්‍රමයට අපි දෙන්න හරි හම්බ කරගමු. දිනුවටපත් වෙමු. මෙන්න මේ ටික කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනර ගෝලයා ගුරුවරයාට කිව්වා මෙහෙම වදනේ. ඔබේ කටයුතු හරියට ඔබ කරගන්න මගේ කටයුතු හරියට මං කරගන්න. අපේ කටයුතු හරියට අපි කරගත්තොත් අපි දෙන්නම හැදෙනවා. මෙන්න මේක තමයි නියම ක්‍රමය. එයා මහණෙනි ලෝකයාට අනුකම්පා කළ යුතු ඔබලා. එහෙම කරන්න ඕන. ඔබලා කටයුතු ඔබලා හරියට කරන්න. ඊයයි කටයුතු ඊයයි හරියට කරගත්තොත් ඔන්න ඔබ තමයි කරන්න පුළුවන් ක්‍රමය. තමා තමාගේ කටයුතු හරියට කරගන්න තමාගේ බාධකයක් නැති වෙයි. ඉතින් මෙන්න මේ විදිය කරගත්තාම අනුන්ගේ කටයුතු කරගන්න. කරගත්ත කෙනා දිනයි. නමුත් මේ සියල්ලෝම බෞද්ධ කරන්න බෑ. ලෝකේ සියල්ලන්ටම යථාර්ථය දෙන්නත් බෑ. ඒක ලෝකේ ස්වභාවයයි. දැන් මේ ලෝකේ හදලා තමන් හදන්න ගියොත් තමන්ට හැම දෙයක්ම විසිටයි. බුදුදහම තියෙන හැම දෙයක්ම තමාට තමා හැදෙන්න. තමාගෙන් අලු ලෝකේ ද අවලක් වෙනවා නම් තමා ඒක හතර කරන්නේ. තමානිත අනුංගාවිත කරගන්න එක අනුන් බලාගනි. දැන් මේක තමයි අද ලොකු ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් අපි කරන කටයුතු නිසා අනුන් මොන හරි අඩුපාඩුවක් කරගන්නවා. දැන් ඔය විදිහට ගියාම අපිට මේ ලෝකයේත් එක්කලා මේ විචිත්තතාවයෙන් බේරෙන්න බෑ. දැන් තාත්තට පුතා අපෝපස්ථානියක් කරන්න කිදීනවනම් පුතාගේ යුතුකම තාත්තට හඬ බොන්නයි තාත්තට වැඩ කරගන්න කියා හැම හැම කළ දෙන්නේ. හැබැයි තාත්තා ඒක ගත්ත ගමන් කියා වුණා. දැයිද මොකද ඉන්නේ පුතාට කවුද කියලා හිතුවා තමයි මොනවා කියන්නේ. මම තාත්තට සල්ලි දුන්නේ නැහැ තාත්තා බීවි. තාත්තට සල්ලි දුන්නේ නැහැ තාත්තා බොන්නේ නැහැ. මම තාත්තා බීමත් කරන වැටුනේ මේ බීමත් වෙන්නේ පුතා දෙන්න සල්ලි නිසා. ඒකෙන් තාත්තට විනාශයක් වෙනවා. අපි ලොකුම තර්කයක් කරන්න පුළුවන්. හරි අපි කරන තර්කේ තර්කයෙන් හරි ගියාද? හරි කියන්නේ යථාර්ථයට ඒක සම්බන්ධ නැහැ. පියා කරගන්නේ යම් පාපයක් හෝ පියා කරන එක පියාකටදී. තමන් කරගන්න පාපයක් හෝ පිනක් කරන එක තමන්ටදී. තමාගේ සීමාව ඉක්මවා ඉන්හිහාට හිතන්න ගියා තාවිට මේ සියලු ප්‍රශ්න මතුවෙන්නේ. තමන් පාපයක් දසාකුසලයක් නොකරනවා නම් තමාට ලෝකයේ මෙත්ත ඊමට කිසි බාධාවක් නැහැ. අන්‍ය පුද්ගලයේ දසාකුසලයෙන් නොකරනවා නම් ඔහුටත් මෙත්තලා ගන්න බාධාවක් නැහැ. මේකට හුඟේ සූත්‍රවල ත්‍රිපිටකේ පෙන්නලා තියෙන කරුණු තියෙද්දී දැන් අපි මේ සීමාව ඉක්මවා ගිහිල්ලා අපේ දෘෂ්ටි අපේ ලබ්ධියම ඔපනම් වන්ට අපි කරුණු ඉදිරිපත් කරනවා. මේ මස් මාස ප්‍රශ්නේ පිළිබඳව මේක ඇත්ත වශයෙන්ම මුළු ත්‍රිපිටකයේම තියෙන දැන් බැලුවොත් 100 පොලක් විතර තියෙනවා. විනය පිටකේ සූත්‍ර පිටකේ කියන දෙකේම 100 පොලකට වැඩිය තියෙන මේ මස් මාස පිළිබඳ වික්ෂුන් වහන්සේලා ප්‍රශ්න අතිවිච නැති බව. නැවත් අපි ඒ ඔක්කොම අයින් කළා ඒ ඔක්කොම දැන් කියවල පස්සේ එකතු කරගත්ත කැලි වෙන්න පුළුවන්. හැබැයි අපේ දෘෂ්ටිය හරි. අර ඔක්කොම පස්සේ කවු කොයි කාලේ කවුරු එකතු කළාද කියලා නිගමනයකුත් නැහැ. නැවත් අපි කියනවා පස්සේ එකතු කරගත්තා වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් අපි එක එක විකල්ප ඉදිරිපත් කරනවා. නමුත් මේ අපේ දෘෂ්ටියට අනුකූලව විකල්ප ඉදිරිපත් කිරීමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි දැනගන්නේ මම සතෙක් මරන්නේ නැහැ, මරවන්නේ නැහැ, අනුබල දෙන්නේ නැහැ, මැරීම වර්ණනා කරන්නේ නැහැ. තමතුරු හරිය ඔච්චරයි. පානගතය පිළිබඳව. ඒ අනුබල කරගන්නවා කියන එක අනුන්ගේ වැඩක්. අනුබල දෙනවා කියන්නේ වෙන එකක්. ඒ අනුබල දීමේ සීමාව දකින්න ඕනේ. යම් කිසි කෙනෙක් සතෙක් මරන්න ලැහැත් වෙනකොට ඔය පොල්ල මෙහාට ගියා. ගියා දුන්නා අනුබලය. මෙන්න මේ ලනු මෙහෙර ගියා මේක කකුල බැඳපන්. ඒක අනුබලය. මෙන්න මෙවාගේ ඉල්ල කරපු සතා ජීවත් වෙලා ඉන්න සතාගේ මරණයට තමා උදව් කරන්නේ. මෙන්න මේකට කියන අනුබල දීම. ඕක මරපන් කියලා හරි මැරෙව්ව තමා මැරුවොත් හරි. සතා මැරීම. මරපන් කියලා කියලා කෙනෙක් යමු කළොත් මැරවීම. අර උදව්පකාර කරන බඩු භාණ්ඩාදිය ගෙනත්දී එයාලට උදව් දුනොත් මරන්න අනුබල කිරීම. ඕක මරණික හොඳයි ඔය මස හොඳයි ආදි වශයෙන් කිය කියා ඒක මරීමට අවශ්‍ය කරන දේවල් කිය කිය කිව්වොත් ඒක මැරීම වර්ණා කිරීම. මෙන්න මේ කියන කාරණා හතරෙන් ප්‍රාණඝාතය පිළිබඳව හතර ආකාරයක පෞසිද්ධ වෙනවා. සිද්ධ වෙන කාරණා හතර උච්චරයි. ওই කාරණා හතරෙන් වෙන්විච්ච කෙනාට තමන්ගේ මෙත් වැඩීමේදී තියෙන දුර්ශිතතාවයක් එයින් එහාට නැහැ. එයින් එහා සීමාවේ තර්කවාදී ලෝකේ ක්‍රියාවාදීත් එක්කලා. ලෝකේ තවත් දුරට යන්න පුළුවන් ඕන තරම්. දැන් අපි උදව් දෙන්නේ හින්දා නේද ඒ පුදුලිය හැක කරන්නේ. එහෙනම් ඒ පාවි කොටසක් අපිටත් ආයි. දැන් ඕකගෙන තව කටිය තර්ක කරනවා. කීඩාව ලක්ෂ කෝටි ගාණක් වල නේද මේ හාල් නිපදවන්නේ. අපි හාලවට සල්ලි දුන්නොත් අපි ටිකක් අහු වෙනවා කියන්න වෙන්නේ නැහැ. එහෙම කියත් අපි කාටවත් මිත්තරන්න දෙන්නේ නැහැ. බත් කරකම් මිත්තරන්න දෙන්නේ. ලොකුම මාරුරු වෙනවා. ගෝවා කරකම් මිත්තරන්න දෙන්නේ නැහැ මොකද? පණුව වටපණුව අරගෙන ඉන්න ජාතියේ පණුව කී සියයක් කීලාහක් එක ගෙඩියකට වර්ණාද ක්‍රමිනාශක බෙහෙත් ගහලා. ඉතින් ඒක සල්ලි කියවන්නේ අපි. අර බෙහෙත්වල සල්ලිත් එක් කරන්නේ. ඉතින් අපිට කියන්න කියොත් එහෙම හාල්මස බණට ඇදී මේ පාපයක් කරගන්න බලකරව ගාලා කරන්නේ මේ පාපයක් කරන්නේ ගෝවා කරන්නේ. මොකද එයා කන්නේ සීමාට පණුව කී දිනේ මල්ලගෙන අඳුන එකද ඒක. අපිට ක්‍රියාවාදීට කියලා ඔතෙන්ද බහින්න සිද්ධ වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මෙහෙම මම යම් ප්‍රාණඝාතයක් කරනවා නම් මම ඒකේ වළකිනවා. මම කාටවත් කියලා කරවන්නේ නැහැ. කරන්න කෙනෙකුට අනුබල දෙන්නේ අද මොනවා හරි බඩු පාහි ඇදී දැල්ලු ගුල්ලාවිල මිනිහින් දින හදන්නේ නැහැ. මම හොඳයි කියලා වර්ණනා කරන්නේ නැහැ. අන්නේ එතනින් එහාට සීමා ඉක්මවා ගියහම තමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. තමාගෙන් කෙරෙන්න තියෙන සුද්ධතාවය ගන්න තමා ඒ සුද්ධතාවය තුල ඉඳගෙන තම කටයුතු කරගන්න ඕනේ. මැරිච්ච සතාගේ මසයි කායගතය අතර සම්බන්ධයක් නැහැ. එින් එහාට යම්කිසි බුද්ධලේ කරගන්නවා නම් ඔව් තර්කවාදීන් අපිට නොවේ තර්ක ගේන්න පුළුවන් උදේට. හැබැයි ඒ තර්ක ගෙනාවොත් අපිට පේන්නේ තර්කයට අනුකූලව හරි ගියොත් අර මේ ඊට එහා යන එහා කොටසට අපි තව තර්ක කරන්න හිටද වෙනවා. එහෙම කරන් ගියොත් අපිට එහෙම න්‍යාය ධර්මයක් කියනවා නම් පෞසිද්ධ වෙන්නේ. හිත දූෂ්‍ය වෙන. අපිට ගුව කන්නත් බෑ, බත් කන්නත් බෑ. අපි ඒක අයින් කරන්න බෑ. අපි අපිට ඕන හරිය අර ඊට අයින් කරලා, මස් විතරක් මාල් වල විතරක් අයින් කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් පෙන්නලා නැති බව ත්‍රිපිටකයේ තියෙන කරුණු වලින් අපිට පැහැදිලිව පේනවා. එහෙනම් එහෙම වෙන්න හේතුව මොකද? තමාගේ දෝෂිතාවයට පත්තිනේ තමා විසින් කරන හරිය පමණයි. ආමගන්ධ කියන සූත්‍රයේ කියන සූත්‍රයේ පැහැදිලිව බෙල්ලලා තිනා ආමගන්ධ බ්‍රාහමණයා මස් මාස කණේක අසුචි කණේක කියලා. මෙහෙම වාදයක් ගිරිච්ච කෙනෙක්. යාගේ පිටසත් එහෙමයි කලේ. බුදුරයන් වහන්සේලාට ගිහිල්ලා තහන්නේ බෞද්ධ ගෞතමයේ අසුචි කනවා කියන්නේ ඇත්තද? එහෙනම් ආමගන්ධය කනවා කියන්නේ ඇත්තද? මේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඔබ ආමගන්ධය ගන්න ගාම මය ගන්නවා ආමගන්ධය ගන්න එක ඇත්තද කියලා. ඒක ගැළපෙනවා. අර බෞද්ධ හරියට තේති කියලා. මොකද කොයිතරම් අචිකිත වැඩක්ද? ශ්‍රමණයේ හැටියට බ්‍රාහමණයේ හැටියට පිනීතිල්ලා සාස්ත්‍රෝරේ හැටියට මෙහෙම පිනීතිල්ලා මේ වගේ නීච විදිහට නිග්‍රහ කරනවා නම් අභූත චෝදනා කරන කොච්චර කැතද? ගැළපෙනවද? එහෙම කෙනෙකුට. මෙහි ආදී වශයෙන් බුදුන් වහන්සේ අපවාදයක් කළා. බුදුන් වහන්සේ බමුණ ඔබ ආමගන්ධ කියන්නේ මොනවාද? මස් මාළු වලට. එයා උත්තර දුන්නා. බුදුන් වහන්සේ යනවා මොකද්ද ඔබ එකකින් බලාපොරොත්තු වෙන්නේ? ආ මස් වාස ගන්න එක නා අසුචි වලක් වාගේ. මහසෝන අමුසෝනක් වාගේ අපිරි හිදු කෙනෙක්. ඔබ මොකක් ගැනද ඔය කියන්නේ? ගතේ පිරිසිදු ගමක් ගැනද ඔය කියන්නේ? ඔබට කියන්න පුළුවන් මස් මාස නොකන කෙනෙක්. අසුචි වලක් වැනි නොවන මේ ශාරීරියක් තියාගත්ත කෙනෙක්. ඒකෙන් අත්තල සුද්ධ කරපු කෙනෙක් ඉන්නවා. මේ ශාරීරියේ කොයි කොටසද මස් මාස නොකන සුද්ධ කරපේ කියන්නේ? පුළුවන් දෙයක්ද ඔය කියන්නේ? මේක මස් මාස කෑවත් නොකෑවත් මේ ශරීරය සුද්ධ කරන්න පුළුවන් කොටසක් නැහැ. බවන සුද්ධ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. සුද්ධ අසුද්ධ කරගන්න දෙයක් තියෙනවා. ඒ තමයි හිත කියන, මනස කියන, විඥානය කියන යමක් ඇද්ද. මෙන්න මේක දස අකුසලයේ නිසා අසුද්ධ වෙනවා. දස අකුසලයේ වෙන්වීම නිසා අසුද්ධ වෙනවා. බවන අන්නේ දස අකුසලයේ නැමැති ආමගන්ධේ නම් ඔන්න ඕකයි මේ ආදී විඥාන ආමගන්ධේ කියන්නේ. ඔන්න ඕකයි මස. ඔන්න ඕකයි ජරා කරන්නේ. ගතර ගතට දීලා හෝ නොදී හෝ ජරා කරන්න බෑ. හැබැයි හිතර මෙන්න මේ දස අකුසලයේ දුන්නොත් මෙන්න මේ ආමගන්ධය නිසා ඔහු කිලිටි බාටපත් වෙනවා. ඒ කිලිටිය මෙතෙන්ද විතරක් නෙමෙයි. මේකයි මෙහි මැරුණහම බල්ලෝ කපුටෝ හරි කයි. උගුස විදුලි විහිණින් හරි කයි. නමුත් මෙතනින් අදාකට අසුද්ධතාවයේ මතු භවයට හතර අපාගත වෙද හේතු වෙනවා. මොකද හිතේ අසුද්ධතාවය ඇති කරගත්තොත් මෙන්න නිසා හිතේ අසුද්ධතාවය යාමගන්ධ කියන එක විග්‍රහ කළා. මම කෙටියෙන් ওই ටික විග්‍රහ කළා ආමගන්ධ සූත්‍රයේ විග්‍රහය. ඒ නිසා බවුන හිත පිරිසිදු කරගන්න බලන්න. පිරිසිදු කරගන්න බැරි ගතගෙන කොරඬ වෙරිලා කරන්න ඉපා. මස් මාස කාලා හෝ නුකා හෝ යම් කෙනෙක් දස කුසලයේ වැළකුණා නම් ਉਹ පිරිසිදුයි. කාලා හෝ නුකා හෝ දස කුසලයේ කරනා නම් ਉਹ අපිරිසිදුයි. මෙන්න මේ දෙලින් බවුන දස කුසලයේ ආමගන්ධ කියලා දැනගන්න. මස නෙමෙයි කියලා පෙන්නනවා. දැන් ඒකද යකෝවාගේ නෙමෙයි හුඟා තියනදි කරුණු එකක් දෙකක් නෙමෙයි. දැන් මෙතෙන්දි අපි දැනගන්න ඕනේ. දැන් මෙතෙන්දි මේ මෛත්‍රී භාවනාව වැඩි වීම ගැන කතා කරන පින්වත් පිරිස මේ නොකා වඩලා ලබලා තියනවාද සතර දහයන්? මේ ප්‍රතිඵල ලබලාද කතා කරන්නේ? දැන් තරකවාදී ඉදිරිපත් කරන්නේ තමා ප්‍රතිඵලය ලබලාද? මෙත්තා සහගත චේතෝ විමුක්තිය, කරුණා සහගත චේතෝ විමුක්තිය, මුදිතා සහගත චේතෝ විමුක්තිය, උපේක්ෂා සහගත චේතෝ විමුක්තියෙන් සතර බ්‍රහ්ම විහරණය පූර්ණ කරගු එකනේද මේ කියන්නේ? කවුරු හරි මේවා කියන්නේ. මේ කියන්නේ පිරිස, මේ පිරිසින් නායකත්වයේ දරන පිරිස පින්නතුන් හෝ එහෙම දෙනා කවවද කරලා අධ්‍යක්ෂකමක් ලබලාද කියන්නේ? අපි නම් මේවා නොකා මෙන්න මෙදෙන්නපත් උනා. උඹලා මෙදෙන්නපත් දේව කාලා උඹලට පත් වෙන්න බැරි ඒකයි. අන්න එහෙම අධ්‍යක්ෂකමක් ඇතුව කියනවාද? ඒ වෙනම තර්කවාදී අගොන්නාගාගෙන කියනවාද? මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේ කිහිම දෙක තර්කවාදියා ගොන්නගාගෙන කියනවා දෘෂ්ටිපත මිස මේකකවත් අධ්‍යක්ීමක් ලබාගෙන අධ්‍යක්ීම කියන දෙයක් මෙතන නෑ. නියෝග තේරුම් ගන්න ඕනේ. මෛත්‍රී භාවනා වඩනකොට සියලු සත්වයෝ කියන වචනේදී දිට්ඨිංච අනුපගම සීලවා කියන දෙන සත්ව පුල්ල දෘෂ්ටි අත්හැරලා සත්වයෝ හඳුනා ගන්න ඕනේ. සියලු සත්වයෝ කියලා කියනකොට සත්වයා කියන එක නේ හඳුනාගෙන දෙන්නේ. අපි හෙව සත්වයා මොන පාටද? සත්වයා කොච්චර ලොකුද? සත්වයා කොච්චර පුංචිද? සත්වයාගේ හැටි කොහමද? මේ සත්වයා කියන වචනේ දාලා අපි අහනවා. අහුවත් අපිට උත්තරයක් දෙන්න බැරි එකතනින් හිර වෙනවා. අපි නම් මේක මොකෙද්ද? ඒක බල්ලේ. මේක? ඒක බලලේ. මේක ඌරේ. ඔය ඉන්නේ මිනිස්සේ. දැන් මේ බල්ලා ඌරෙද්ද? ඌරා බල්ලේද්ද? නැහැ බල්ලා බල්ලෙක් ඌරෙක් නෙමෙයි. ඌරා ඌරෙක් බල්ලෙක් නෙමෙයි. ඌරා මිනිස්සෙද්ද? මිනිස්සයා ඌරෙද්ද? මිනිස්සයා මිනිස්සෙක් ඌරා ඌරේ. බල හත්වේද? ඔව්. ඌර හත්වේද? ඔව්. බලර හත්වේද? ඔව්. මිනිහා හත්වේද? ඔව්. නැ බල්ලා මිනිහෙක් වෙන්නේ නැහැ, මිනිහා බල්ලෙක් වෙන්නේ නැහැ. ඌරා මිනිසෙක් වෙන්නේ නැහැ, මිනිසයා ඌරෙක් වෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම සත්තු. බල්ලා සත්වේ, මිනිහා සත්වේ, ඌරා සත්වේ, බල්ලා සත්වේ. අනිත් සත්වයා කියන එකයි කොයි කැලේ නිසා. ඌරා නිසා සත්වයා කිව්වත් නෙමෙයි. බල්ලා නිසා සත්වයා කිව්වත් නෙමෙයි. මිනිසයා නිසා සත්වයා කිව්වත් නෙමෙයි. එහෙනම් මොකක් නිසාද සත්වයා කිව්වේ? සත්වයා හඳුනාගන්නකන් සියලු සත්ත්වින් මේ තරම් ඉඳලා සත්වයා හඳුනාගෙන ඉන්නේ බෑ. ආන්න කල්පනා කරලා බලන්න මොකද කරන්නේ කියලා. අපි පඬිතු වේදීන වශයෙන් කතා කරන්නේ ඉහළ කැලිය අල්ලගෙන. කර්මස්ථාන වාක්‍යයේ තියෙන සියලු සත්ත්වයෝ කියන බලයෙන් තියෙන සත්ත්වයෝ හඳුනාගෙන නැහැ. හැබැයි දිට්ඨි චනුපගම සීලවා දසනින සම්පන්නෝ කියලා දසන සම්පන්නිය කියන මේ දිට්ඨියට වැටෙන්නේ නැතුව කියන මොන දිට්ඨියද? විග්‍රහ කරගෙන සත්ත්ව පුද්ගල දිට්ඨියට නොවැටි සීලේ මේ පිටන්ද කියන. දසන සම්පන්නියනි කොහොමදේ? සත්ත්වයෝ හඳුනාගන්නේ නැහැ. බල්ලා සත්‍යය, මිනිහා සත්‍යය, බල්ලා සත්‍යය, ඌරා සත්‍යය. හැබැයි බල්ලා මිනිහෙක් නෙමෙයි, මිනිහා බල්ලෙක් නෙමෙයි, ඌරා මිනිසෙක් නෙමෙයි, මිනිසයා ඌරෙක් නෙමෙයි. ඌරා බල්ලෙකුත් නෙමෙයි, බල්ලා ඌරෙකුත් නෙමෙයි. ඒ සතාට එක එක නම. හැබැයි ඔක්කොට පොදුවේ සත්‍යය කියලා කියනවා. ඔක්කොම සත්‍යයේ උනේ කුමක් නිසාද? ඌරා බල්ලා මිනිහා බල්ලා ආදී වශයෙන් වෙන්ුණේ කුමක් නිසාද? අපි අද්දව කියන එක දකින්න දත්තෝ. එක එක සතාගේ අද්දව එකක්. සතා කියන්නේ එකක්, සතාගේ අද්දව තව එකක්. සුපර්. සුපර්. මෙන්න මේ දෙක තෝරගන්න ඕනේ. සත්‍යයේ ගොඩ නැගෙන්නේ කුමක් නිසාද? කුමන හේතුවක් නිසාද මේ බල්ලට බල්ලට ඌරාට මිනිසයාට හරකට හැම එකටම සත්‍යයා කියන්නේ? කුමන හේතුවක් නිසාද? මෙන්න මේ සත්‍යයා කියන්නේ හේතුව දකින්න ඕනේ. සත්‍යය කියන වචනේ හටගන්න හේතුව දස සංයෝජනයකින් බැඳුණු මානසිකත්වයේ හේතු කරගෙන සත්‍යයා කියනවා. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච කාමරාග ව්‍යාපාද මේ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන මෙන්න මේ දස සංයෝජනයේ යුක්තල යම් කෙනෙක් ඒකාකල් සත්වත්වයේ ඉක්මෙවෙන්නේ නැහැ. සත්ව කියන්නේ මොකද්ද? ලෝකේ යම්හි කාම රූප අරූප කියන මේ තුන් ධාතුෙහි ලෝකයේ දයිති යම් තැනක සත්භාවයෙන්ගෙන හිත බැඳුනත් අන්නේ වැඩි ඉන්න තාකල් සත්‍වත්වයේ ඉක්මවලා නැහැ, සත්ව වෙනවා එතකන්. මෙන්න සත්ව වෙන්න හේතුව. ඉන අරිහත්යේ පත්ුනේ කවද්ද? සත්ව ඉක්මෙවි එදාටයි. එදාට දස සංයෝජී ඉවර නිසා සත්‍වත්වයේ ඉක්මෙවුවා. සෝතාපන්න ඵලයේ පත් වෙනකොට සත්වත්වයෙන් කරුණු තුනක් ඉවත් කරනවා. සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරමාස කියන 10න් තුනක් ඉවරයි. තව සත්වත්වයෙන් 10න් හතක් තියෙන නිසා ඒ හතරයි තැන්වල උපදිනවා. ඒ අද්දව ලබනවා. අනාගාමී ඵලයටපත් වෙනකොට තව දෙකක් ඉවරටම ඉවරයි. පහක් ඉවරයි. ඒ පහටයි තැන්වල ඒ සත්වත්වයේ උපදින්නේ නැහැ. ඉතුරු හරියේ සත්වත්වයේවත් රූප අරූප රාග තියෙන නිසා රූප ලෝකේ අරූප ලෝකේ උපදින්න පුළුවන්. අරිහත් උන්වහන්සේ ඉදිරි පහත් ඉවර කරපුවාම සත්වත්වයෙන් සම්පූර්ණ බැහැරුණා. එයා සත්වයේ හැටියට ලෝකේ විපත්මක් ඇද්ද? අරිහත්යෙන් පස්සේ විපත්ම ඉවරයි. සත්වත්වයෙන් ඉවර කරා. මෙන්න සත්ව. එහෙනම් මේ පෘථග්ජනව ගත කරන්න සියල්ලෝ සියලු ආකාරයෙන් පූර්ණ සත්වයෝ. සත්වත්වයේ පොඩ්ඩක් අතික් මොරණි. සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන අය සත්වත්වයේ තුල තවත් දුරට ඒ මට්ටමේ ඉන්නවා. අරිහත් උන්වහන්සේ සත්වත්වයේ ඉක්මේ. එනවා මෙත් වරන්නේ කාටද? මොකද්ද මෙත් වරනවා කියන්නේ? මාරි විනී මෙත කියන්නේ. මා විසින් දේශනා කරපු යම් මෛත්‍රී භාවනාවක් ඇද්ද? මා හෝ මගින් අහගත කෙනෙක් ඇරෙන්නේ මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් තුන් ලෝකෙම නැහැ කියලා බුදුරණන් අතේ දේශනා කළා. එන අනික් අයගේ මෛත්‍රී භාවනාව එකක්, බුදුරණන් වහන්සේගේ මෛත්‍රී භාවනාව තව එකක්. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සග්ග වර්ණාමි මිත්තා සහගත සති සම්පොජ්ජංගේ වළන්න, ධම්මවිචේ සම්පොජ්ජංගේ වළන්න, පීති සම්පොජ්ජංගේ වළන්න, පස්සද්දි සම්පොජ්ජංගේ වළන්න, විරිය සම්පොජ්ජංගේ වළන්න, සමාධි සම්පොජ්ජංගේ වළන්න, උපේක්ෂා සම්පොජ්ජංගේ වළන්න. මෙන්න මම පෙන්නුවා මෛත්‍රී භාවනාව. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සග්ග පරිණාමී, කරුණා සහගත සති සම්පොජ්ජංගේ වළන්න, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නේ විරිය පීති සම්බොජ්ජංගේ වඩන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්නේ විරිය සම්බොජ්ජංගේ වඩන්නේ උපේක්ෂා සමාධි සම්බොජ්ජංගේ වඩන්නේ උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්නේ මෙන්න මම පෙන්නුම් කරුණා භාවනාව විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වස්තක පරිණාමි මුදුතා සාගත සති සම්බොජ්ජංගේ වඩන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඒ වගේම විරිය සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජ සත්බොජ්ජංගේ වඩන්නේ මෙන්න මම පෙන්නුම් මුදුතා භාවනාව විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වස්තක පරිණාමි උපේක්ෂා සාගත සති සම්බොජ්ජංගේ වඩන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නේ සත්බොජ්ජංගේ වඩන්නේ මෙන්න මම පෙන්නුම් උපේක්ෂා භාවනාව මෙන්න මේ මත් වෙන භාවනා බාහෝ මාගින්න හගත කෙනෙක් හැර තවත් කියන කෙනෙක් ඉන්නවා කියනනම් මේ තුල්ලෝකේ පොතන පවත් මේ දෙවියන් අපේ සහිත ඒවා දෙවියන් සහිත බමුන් සහිත මරුන් සහිත ශ්‍රමණ වහන සහිත ලෝකේ මේ මාහෝ මාගින්න හගත කෙනෙක් හැර මේ මෛත්‍රී භාවනාව දන්නේ මෙන්න මේ මෛත්‍රී භාවනාවයි මම පින්නේ මෙන්න බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී භාවනාව ඔය මෛත්‍රී භාවනාව මුල් කරගෙන අපේ ආදි පැරණි ආර්යෝ කර්මස්ථානය හදලා දුන්නා. අදත් ඒ කර්මස්ථානේ ඉනවා සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා. ඒ කර්මස්ථානේ අදත් ගිනවා. හැබැයි අර්ථේ වැහිලා. ලෞකික අර්ථේ පට වැඳගෙන. අදත් ඔය ටික ගිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු නොවන දුකක් නැතුව ඉන්න, රෝගයක් නැතුව ඉන්න, ඒ වගේම මගුල් ගෙදරක වගේ සන්තෝෂයෙන් සතුටින් තැන්සිල්ලේ ඉන්න. ඒ වගේම ওই විදිහට ජීවත් වෙන්න කියන ওই කතාව අබුද්ධෝත්පාද කාලෙත් අනිකායනාගත් ওই මෛත්‍රී භාවනාව තිබුණා. ඕක තමයි අපි තද බලන මෛත්‍රී භාවනාව. එහෙනම් බුදුරජාන් වහන්සේ පෙන්නපු මෛත්‍රී භාවනාව ඊට වඩා ගැඹුරු. ඒ මෛත්‍රී භාවනාව විවේක නිසිරිතයි විරාග නිසිරිතයි. නිරෝධ නිසිරිතයි වස්තක පරිණාමයි. කුමක් විවේක නිසිරිතද කුමක් අවිවේක නිසිරිතද? නිවන විවේක නිසිරිතයි. නිවනින් පිටතර ලෞකිකත්වයේ අවිවේක නිසිරිතයි නිවන විරාග නිසිරිතයි ලෝකේ රාග නිසිරිතයි නිවන නිරෝධ නිසිරිතයි ලෝකේ රෝධ නිසිරිතයි ඒ වගේම නිවන වස්සක පරිණාමී ලෝකේ සංසාරක පරිණාමය දැන් ලෝක මෛත්‍රිය එකක් ලෝකෝත්තර පැත්තේ මෛත්‍රිය තව එකක් දැන් ලෝකෝත්තරත්වයට පත්වීම මුල් කරගත්ත යම් මෛත්‍රියක් ඇද්ද මෙන්න මේක විවේක නිසිරිතයි විරාග නිසිරිතයි නිරෝධ නිසිරිතයි වස්සග්ග පරිණාමය. හත වොජ්ජංගයන්ගේ යුත්තයි. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනා ප්‍රතිඵල ලබන්න ඕන වැඩි යුතුයි. එහෙනම් මේක ඉදියක් එකක් කියව ඉස්සෙල්ලාම නිදුක් වේත්වා. මෙන්න සත්‍යය අඳුනා ගන්නට අපි දැනගන්න ඕනේ. මෙන්න මේ සත්‍යයගෙන සත්වත්වයේ තියෙන තාකල් තමයි ඒ අද්දව වල තිරිසන් වෙන්නේ, මනුස්ස වෙන්නේ, දේව වෙන්නේ, බ්‍රහ්ම වෙන්නේ, අපාගත වෙන්නේ, ප්‍රේත වෙන්නේ සියලු තැන යන්නේ. ඒ හැමතැනම අද්දව ලබන්නේ ඔන්න ඔය දස සංයෝජනින් යුත සත්වත්වයේ තියෙන තාකල්. එහෙනම් අපි දස සංයෝජනින් යුත තාකල් මේ පුද්ගලයා හතර පායෙන් නිදහස් වෙලා නැහැ. මහ දුකට අයිතිකාරයෙක්. එහෙනම් අපි නිදුක් වෙන්න නම් මොකද කරන්න ඕනි? හතර පා දුකෙන් නිදහස් වීමක් පළමුව කරන්න පුළුවන් නම් මේ ආර්ය විනය තුල මෙන්න මේක සියලු ලෝක සත්‍යව ලබත්වා. හතර පාදකින් නිදහසින් තමයි දුක් වීම. ඒක කරන්න පුළුවන් දෙයක්. සක්කායදිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාසිකින් සත්‍වත්වයෙන් තුනක් අයින් කරනකොටම සදාතනික හතර පහෙන් නිදහස. නිදුක් වුණා. මහදුකෙන් නිදහස් වුණා. මෙන්න ලෝක සත්‍යයට පැටිය යුතු නිදුක් වීම. කාම රෝගෙන් තව පෙළෙනවා, කාම රාග පටික තව තියෙනවා. කාම රාග ව්‍යාපාද තියෙන නිසා. සකෘදාගාමි ඵලයටපත් වෙනකොට කාම රාග පටික තුනී වෙලා යනවා. එනා රෝගේ නිදහස්. දැවෙන්නේ දැවෙන්නේ කාමයේ නිසා ධාහිරපත් වෙන්නේ මෙන්න මෙතෙන්ටපත් වෙන එකම ක්‍රමය මොකද්ද සකෘදාගාමි ඵලයටපත් වීම හැර වෙන ක්‍රමයක් නැහැ කාමරාග පටික තුනී කිරීම මෙන්න මේක කරගන්න පුළුවන් එකම ක්‍රමය මේ ආරි විනී පමණයි තියෙන්නේ අන්නේ සත්‍යයටපත් වෙන තාකල් ලෝක සත්‍ය කොහේ කරක් ගැහුවත් කාම රෝගේ නිරෝගී වෙන්න බෑ ඔන්න නිරෝගී වෙන්න දැන් ලිල ලෝක ඇති කරගන්න එක නෙමෙයි මේ කියන්නේ කාම ධාහයෙන් පෙලෙන්නාව කාම රෝගේ නිදහස් වීම හැබැයි කාම රෝගේ නිදහස් වුණත් අව සමාධිය සම්පූර්ණ නැති නිසා සමාධි සුවේ සුවපත් වෙලා නැහැ. එහෙනම් අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා කාම රාගයයි ව්‍යාපාදයයි දෙකම සාහෘදී නැති කළා. කාම රාග පටික දෙකම නැහැ. එහෙනම් එයාට සමාධි සුවේ පූර්ණයි. මෙන්න සුවේ. මගුල් ගෙදර ඉන්න සුවේ සුවේද? රාගයයි මොහයයි දෙකෙන් හතර පාගත වෙන්න හේතු වෙනවා වැඩ පිළ කරගෙන උඩ පැන පැන නත්නතා ඉන්නේ උන් අපිරි ගගහ ඉන්නේ උදකල සන්තෝෂ වෙනවා නම්. ඒක මුදුතාවුනේ. අපිට කියartifactIdනේ ඕකයි මුදුතාවුනේ. මතු හතර පහට හිතුවේනේ වැඩ කර කර බජල් ගදා ඉන්නේ උන් ටික උන් දැකලා හත්වෙනට උන්ගේ අනාගතේ මොකද්ද සංකාරේ මොකද්ද කාගමෝ ලෝකමෝ සංකාර. ඔය සංකාරේ කොහෙ උපදින්න ගිහිලා? ඔකෙන් එහෙම උපන්නේ. ඔයලා මලෝ. එවනම් ඔය කියන ආව එක එදිලා ආවත් මරණ මොහොත. ඔය තිරිසංගරට ගිහිල්ලා කිවිදි කරායින කුරුළු ගොඩ ගහයි. ඔය જાතියක නාව උපත්ති. මොකද? කිසිම දායක මෝහයේ මුල් කරගෙන, කාගේ මුල් කරගෙන සුභතියේ දියන්නේ නැහැ. ලෝභ දේශ මොහ දුගතියේ. නැහ ලෝභ දේශ මොහෙන් ලෝභ මොහේ මුල් කරගත වැඩ පිළිලා කරන යුංගේ වැඩ දැකලා හන්තෝස වුණොත් එහෙම. හතුරු වෙන්නම් ගාලා හතුරු වෙන්න කියලා අපිට මුදුතා ගුණේ කිව්වොත් අපි යන්නේ කොහේ හරි. මෙන්න අපි වරද්දා ගත්තා දැන්. එහෙනම් කොහේද අපිට සන්ත බුදුරන් වහන්සේ දේශනා කරන තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර. තවත් ලෝ සතුන්ගේ සුවයක් මම නොදකිමි. මෙන්න බුදුරියාණන් වහන්සේ දැක්ක සුවය. එහෙනම් සුවපත් ඒවා කියන්නේ බුදුරියාණන් වහන්සේ සාසුරු කරගෙනද? නැත්නම් මේ ලෝකේ ඉන්න නතර සාසුරු කරගෙනද? අපි දකින්න ඕන පැත්ත දකින්න ඕන. නම් බුදුරජාණන් වහන්සේ සාසුරු කරගත්ත කෙනා නම් බුදුරජාණන් වහන්සේ දැකසුවේ රෝගීර පතන්න ඕන. තපෝ ගුණේ හැර නිවන හැ. බොජ්ජංග ධර්ම හැර ලෝ සතුන සුවයක් තවත් නොදකින්න. එහෙනම් කොහොමද දැකසුවේ? එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්දී කාම රෝගී ඉවරයි කාම දාහක පටික ඉවරෙනකොට සමාධි සුවයෙන් සුවපත් වෙලා. ඒ බුද්ධිලා කවදා සුද්ධාවාස බබලෝ වෙදෙනා මිසක ඒ සුවයෙන් ඒ මිහා පාට වැටෙන්නේ නැහැ. කෙලවර කරගන්න අවසාන කරගන්නවා. නිවනින් අන්තිම දවසේ හසර ගමන ඉවරයි. මෙන්න මේක කියනවා සුවපත් වේවා. හැබැයි එතෙන්ට ගිහින් ඉන්න කෙනා තව ටිකක් තියෙනවා නම් පහක් ඉතුරුයි සත්වයාගේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව පහ. ඔන්න සත්වත්වයේ ඉතුරු පහ ඉවර කළොත් පංචස්කන්ධ දුක් ස්කන්ධ ඉවරනේ සතියන දුකෙන් මිදෙත්වා. එහෙනම් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියනවා අරිහත් මාර්ගයෙන් පූර්ණ කෙලින් කාර්ය සුද්ධ කරේ මේ ලෝක සත්වයේ කවදා හරි පංචස්කන්ධ සංඛ්‍යාත දුකෙන් මිදෙත්වා ඔයින් හැර මුදවන දුකක් නැහැ. ඔන්න මෛත්‍රිය උපරිම මෙන්න මේ හතර තුළ මමත් ලෝක සත්‍යවලට පත් වෙලා මේ දුකේ නිදහස් වෙනවා මිසක් වෙන ක්‍රමයක් නැහැ කියලා දැනගත්තාම මෙන්න මේකට කියන ආර්ය මෛත්‍රිය. මෙන්න ආර්යයන් බුදුරජාණන් වහන්සේ හැර අනික් කෙනෙක් නොදන්න මෛත්‍රිය ඔන්න ඕකයි. ඔන්න මේ මෛත්‍රිය ආර්යයන්ට වළඳ කිව්වා. අද වළන්නේ මොකද? ඒක දන්නවද අහලකෝ? මොකද වළඳන්නේ? ලෞකිකත්වයක් තුළ අර බමුණෝ ගිනාපික වල වල තවත් ඉන්නවා බෞද්ධ විහාර සමරන්න හැංගිලා තියෙනවා. එම් ආර්යයන්ගේ මෛත්‍රිය දැකින්න ඕනේ. මේ මෛත්‍රිය වරන් අර වචන හතර එහෙමමයි. ඔය වචන හතර අනියෝගින් හදපු වචන හතරක් නෙමෙයි. අපේ ආදීයේ පටන්ගෙන ධර්මයේ ආපු ධර්මානුකූල කර්මස්ථානය. ඒක ලෞකික අර්ථයේ පටවැලගෙන තමයි අර්ථය වෙනස් කරගත්තේ. ඒ නිසායි ප්‍රතිපල නැති. ඉතින් අපි දකින්න ඕනේ. මේ හැරෙන්නේ තවත් බෙදෙන ක්‍රමයක් නැහැ. නිරෝගී වේත්‍වා කියනකොට. දැන් අපි අරන් තියෙන ලෞකික අර්ථය එකක්. බුදුරජාණන් වහන්සේ මොකද පෙන්නා? ආරෝග්‍ය පරමලාභා කියන එක අපි ලේ ගන්න තැනක් ගහලා තියෙන්නේ. ඉස්පිරිතාලෙත් ගහලා තියෙන්නේ නිරෝගීකම පරමලාභය. අපි දන්න අර්ථය අපි දින දින අර්ථය ඔච්චරයි. එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ප්‍රශංසා කරනවා. බෞද්ධ ගෞතමයන් වහන්සේ අපි බොහොම පැහැදිලිව ඔබ වහන්සේගේ ධර්මයේ. මොකද? අපි වේදයේ තෝකේ තියෙනවනේ. අපි ධර්ම දේශනා කරනවා වගේ. මේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ අපි වේදයේ තියෙන ඒ ගාථාවෙන්. ඒ කාරණේ අපි බොහොම ප්‍රශංසා කරනවා වහන්සේ දිහා මෙහෙම ප්‍රශංසාවක් කරනවා මේ මොඩියාගේ මොඩකම අරිණ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා එවලේ ගාථාවක් දේශනා කරා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණ පරමාසුඛං අට්ඨංගිකෝච මග්ගෝච කේමං අමත ගාමිනන්ති කිය අර ආරෝග්‍ය පරමාලාභා සතුට්ටි පරමතරං කිය ධම්ම පදේ ගාථා නෙමෙයි ඔය කිව්වේ තවත් එක්තරා ගාථාවක් මේ ගාථාව කියනකොට බොහොම සන්තෝෂයලා බවුණා බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි අපර මොහොන්තිට දැනීමක් තියෙනවා අපි වීදියේ ගාථාව තියෙනවා. අපිත් ඕක දන්නවා. මෙහෙම කියලා ප්‍රකාශයක් කරා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ දැකලා ආසියංශය ඥානීය සාහිත්‍ය පරෝපරිච්ඡ ඥානීය මේ ආදී සියලු ඥානයන්ගේ දකින්න බොහෝ ඇදලා ගන්න ඕනේ කොතෙන්ද? මොහු උද්දාමිනේ කෝකටද? මොහුට ගැළපෙන ප්‍රශ්නේ මොකද්ද? මේ සියලු බුදුරජාණන් වහන්සේ දැනගෙන අයෙක් අහන්නේ. එහෙම අහනකොට මොකද කරන්නේ? අර බමුණා මෙහෙම කියන දහන්න. ඉතින් බමුණා හිනම් කියන්නකො. මොකද්ද ආරෝග්‍ය පරමාලාභා කිව්වේ? ඇයි ස්වාමීන් නිරෝගීකම කොච්චර ලාභයක්ද? මේ බලන්න මගේ අතපය කොච්චර නිරෝගීද මගේ ඇඟ කන කොච්චර නිරෝගීද මට කොච්චර ලාභයක්ද ඉතින් බොරුවක් නේ සම්පූර්ණ ඇත්තනේ මේ කතාව ආරෝග්‍ය හරි ලාභයක් කොහොම කිව්වා බුදුරජාණන් වහන්සේ මේ දාදි කියනවා මොකද බමුණ මට හොඳ උපමාවක් මතක් වුණා ඔබ වහන්සේගේ කතාව කියනකොට යම්කිසි ඇසඳ මිනිසෙක් ඉන්නවා දැන් මෙහෙම ඉඳලක මේ උපමාව මේ ඇසඳ මිනිසයාට කළු ගොමස් කරන හෙද්දා ගෙනත් දීලා මිනිහෙක් කියන හැදුවා ගෙනත් දීලා හිතවත මෙන්න මේක හරි හොඳ ඇඳුම හරි තාම් චම් නේ හරි තාම් ඇඳුම හරිම සුදුයි ඇඳගෙන බලන්නකෝ මෙහෙම කියනවා අන්ධ මිනිසයා. ඒ මිනිසයාගේ විශ්වාසීල අර ඇඳුම ඇඳගෙන. කොහොමද හොදයි නේද? හරිම හොදයි. හරිම ලස්සනයි. හරිම තාං ඇන්නේ. අතකකා බලලා මෙහෙම කියනවනේ. ඒ අන්ධ මිනිසයා ගැන ඔබට මොකද හිතෙන්නේ? අර බමුණගෙන් අහනවා. ස්වාමිනි අන්ධකම මිසක් මෝඩකම මිසක් මුලා මිසක් වෙන මොකක්ද? දැන් නම් එහෙම කියාය. ඔය උත්තරේ දුන්නු. බමුණ යම් මොහතක ඇස් පෑදුනා නම් එහෙම අර අන්ධයන්. අන්ධයර මොකක් හිතේද? මේ කළු ගොමස්කරියා ගෙනත් දීලා අන්ධවල මේක සුදු එකක් තාං එකක් කියකේ මේක මම හැවැත්තුවා. දැන් තමයි මට පේන්නේ. අර යාළුකමත් පැත්තකට දාලා ඇඳුමත් ගලවලා විහි කරා. ඉතින් බමුණ එහෙනම් මම ඔබට එකක් කියන්නම්. ආරෝග්‍ය පරමලාභා කියන්නේ මොකද කියලා ඔබෙන් අහනකොට ඔබ මට පෙන්නුවා. මගේ අතපය ඇඟකට කොච්චර නිරෝගීද? මේ නිරෝගීකම කොච්චර ලාභයක්ද කියන්නේ? ඔබේ ওই ප්‍රශ්නෙට දුන උත්තරේ අර අන්ධයා දුන උත්තරේ වගේ ඉසෙල්ලා. කොච්චර ලස්සන කොච්චර සුදු ඇඳුමක්ද කියලා අන්ධයා පිළිමදලට උත්තර දුන්නේ කොහොමද? අන්නේ උත්තරේ සමානයි ඔබේ ওই උත්තරේ. ඊට වඩා වෙනසක් මට පේන්නේ. දැන් මේ ඊට වඩා අර්ථයක් දන්නේ නැති බවුණා දැන් උඩ බිම බලනවා. පට විඩවල්ලා කර කියා ගන්න දෙයක් නැහැ මොකද්ද දෙන උත්තරේ කියන්නේ. බමුණ ওই ගාථාව මහා වේදී දිනා කියලා ඔබලා මේ උසස් වෙලාවේ සලකන්නේ. කොයින්ද වේදී නු මේකවත් දන්නවන්නේ. දැන් නොදන්න මේ සාම බිම බලාගෙන ඒකටත් බුදුරයන් වහන්සේගෙන් උත්තර පිළිතුර බලාගෙන ඉන්නේ. මට දැනේ මේ ලෝකේ ලෞතරා බුදුරයන් වහන්සේ නමක් හිටියා. ඒ කියන්නේ කාශ්‍යප බුදුරයන් වහන්සේ ගැන. උන්වහන්සේගේ ගාථාවෙන් නිවන් දකින ධර්මයක් දේශනා කළා. ලෝකෝත්තර ධර්ම මාර්ගයක් දේශනා කළා. මෙන්න මේ ගාථාවේ අර්ථය පෞකල්ල යනවිට වැහිලා ගියා. ඕකට ලෞකික අර්ථයක් පටවැඳගෙන මේ වේද පොතේ ඔන්නේ ගාථාව ගේනවා. උඹ ඔය කිව්ව ගාථාවයි අර්ථයයි අන්නේ ලෞකික අර්ථයයි ඔය ගාථාවයි ඔය කිව්වේ. බමුණ උඹට දැනගන්න ඕන නම් මම කියන්නවක් නියම අර්ථය. ආර්ය අර්ථය මම පෙන්නා දෙන්න. බමුණ මොකද්ද රෝගේ? නිරෝගී බව පරම ලාභයකින් රෝගේ හොයාගන්න. යම් කිසි සත්‍යයකින් මේ ශරීරේ එකම රෝගයක් හැටියට සරවපිරුණු ගෙඩියක් හැටියට හුලක් හැටියට මේ වගේ දැක්කට පස්සේ මේ ශරීරයේ පිළිබඳව රෝග නැති එකක් හොයන්නේ. මේ ශරීරයේ එකම රෝග කඳක්. මෙන්න මේ විදිහට ධර්මානුකූලව දකින්න. මෙන්න මේව දැකලා මේ පංච උපාදාන පංචස්කන්ධය පිළිබඳ උපාදානිය බැඳිලා ලෝක සත්‍යය මේ පංචස්කන්ධය හරි වටිනාදියා කියලා ගන්න මේක මහා රෝගයක්. මේ පංචස්කන්ධය නැමැති රෝගයේ තීන්දාකල් සත්‍යයට අසහනීය පිළීමක් පීඩා ඉරවීමක් නැ නිදහස් වීමක් නැ නිදහසක් නැ. නැ මේ පංචස්කන්ධය පිළිබඳ රෝගයේ බැඳගත්තහම මෙන්න මේ රෝගයට පත්වෙච්ච පුද්ගලයාට කියනවා රෝගී පුද්ගලයා. ඔය උඹලා කියන ඔය රෝගේ පේන රෝගේ නෙමෙයි ඔය කියන්නේ. මෙන්න මේ පංචස්කන්ධයේ නැමැති රෝගයේ බව දන්නේ නැතුව අර අන්ධයා මා සුදු රෙද්දා හොඳ රෙද්දා කියලා ගත්තා වාගේ මේ පංචස්කන්ධය හරි වටිනාදියා කියලා බදාගන්න මේ පුදුජන ලෝක සත්‍යෙ. මෙන්න මේක පිළිබැද බැද ඉන්නවා. ඔන්නෝගේ බැලිච්ච යම් චන්දරාගයක් ඇත්නම් මේක තමයි රෝගේ නිදානේ. ඔන්නේ පංචස්කන්ධය පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද ඒක තමයි උපාදානිය කියන්නේ. ඔන්නේ උපාදානයේ අතීතකල් භව වෙනවා භව අතීතකල් ජාති වෙනවා ජාති අතීතකල් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාස කියන මේ රෝගකාරකී මිදෙන්න බෑ. ඔන්නෝක යාදීන වේ. ඔන්නෝක රෝගේ රෝග ලක්ෂණ. යම් දාසක මේ පංචස්කන්ධය ආදීන වශයෙන් දැක්කට පස්සේ රෝගියා කියා දැක්කට පස්සේ මෙහි පැදුන යම් චන්ද රාගයක් ඇද්ද ඒක දුරු වෙනවා. මෙන්න මේ රෝග හේතුව දුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? උපාදාන චන්ද රාගය තමයි උපාදානිය කියන්නේ. උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන පායස ඔක්කොම නිරෝධයි මෙන්න නිරෝගීත්වේ. දැන් රෝගේ මේ පංචස්කන්ධය කියලා දැනගත්තා නම් එහි තිබෙනා උපාදානයේ රෝගයේ හේතුව කියලා දැනගත්තා නම් ඒ උපාදාන නිරෝධයෙන් භව නිරෝධිලා භව නිරෝධයෙන් ජාති නිරෝධිලා ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධින බව දැනගත්තා නම් අන්නේ මාර්ගය අනුගමනය කරලා හිටන් මේ පංචස්කන්ධය නැමැති රෝගයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ ආරෝග්‍ය පරම ලාභය. මෙන්න මේක ආරෝග්‍ය පරමාලාභා කියන්නේ තේරුම් ගනි කියලා ශාසනික අර්ථයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අදත් ආරෝග්‍ය පරමාලාභා කියන්නේ බමුණගේ අර්ථයේද බුදුරජාණන් වහන්සේගේ අර්ථයේද? කොහොම බමුණ වාර්තේ නිකන් ගහගෙන ඉන්නේ? දිනයි. නිවන් දකිද? මෙන්න අපි දැනගත යුතු හැටි. ධර්මීය මේව හැඟවිලා. එන ආරෝ නිරෝගී වේවා කියන්නේ මොකද්ද? ඔන්න රෝගී දැනගන්න ඕනේ. මේ පංචස්කන්ධයේ රෝගයක් හැටියට දැනගත්තා නම් මේකත් එක බැඳිලා හිටන් මේ ලෙඩ වෙවි කුණු වෙවි යන්නා වගේ හේතුකාරකන් මේ මස්ලේ කයක් හරින යන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? පංචකාමී මහ උසස් එකක් හැටියට දරාගෙන පංචකාමී බෙල්ල කාම රෝගේ හැදිලා. කාම රෝගේ හටගත්ත කය මේක. දැන් කාම රෝගේ දුරු වෙන මොකක්ද? කාම රාග පරිග තුනී කරපුවාම රෝගේ සම්සිඳුණා. කාම රෝග පරිග දුරු කරපුවාම නිදහස් වුණා. සුවයටපත් වුණා. මෙන්න නිරෝගී බව මොකද්ද? කාම රෝගේ දුරු වුණාම නිරෝගී. අන්න නිරෝගී වෙත්වා. එනම් නිරෝගී වෙත්තා කියන මොකද නිරෝගී වෙන්නේ? සකෘදාගාමී ඵලයටපත් වෙලා කාමරාගයේ පරිගයයි තුනී කරන තුරු කිසිම සත්‍යයකට මම නිරෝගී වුණා කියන වදින කියන්න බෑ, හේතු නැහැ. මොකද නැවත අපහු වෙන්න පුළුවන්. හැබැයි සකෘදාගාමී ඵලෙම ඕක තුනී කරපුව කෙනා නැවත වාරයක් කුණු කාය දරන්නේ ඉන්නේ නැහැ. ආයතයක් මේ රෝගයෙන් නිදහස් වෙනවා මිසක් ආය රෝගේ වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා මේ ආගිවිනේ නිරෝගීත්වය මොකද්ද? සකෘදාගාමී ඵලයටපත් වෙලා කාමරාග පරිග තුනී කිරීමේ ලබන නිරෝගීත්වය. දැන් සුවපත් වීම මොකද්ද? තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර තවත් ලෝසතුන සූයක් මම නොදකිමි. ඔතනපත් වෙලා සමාධියට එන්නේ කවුද? මෙන්න සමාධියට අපි කියන තම අනාගාමි පුදුලයා කාමරාග පිටික දුරු කළා. මෙන්න මෙතනපත් වෙච්ච කෙනාට කියනවා සූයේටපත් වුණා. මෙන්න සූපත් කෙනා. අනේ සූපත් වෙත්තා කියනවා අපි දකින්න ඕනේ. අනාගාමි ඵලයෙන් ලබන්නා වූ කාමරාග පිටික සංසිඳීමෙන් ලබන්නා වූ සමාධි සූයක් ඇද්ද? මෙන්න මේ සූයයි මේ කිය සූයයි. මෙන්න සූපත් වේවා. දුකෙන් මිදෙත්තා පංචස්කන්ධ සංඛ්‍යාත දුකෙන් නිදහස් වුණා නම් සතර ගමන ඔක්කොම ඉවරයි අරිහතුන් වහන්සේ. එනිහ දුකේ නිදහස් වෙන දේ තවනේ කෙලෙහිතොච්චරයි. ඔන්නෝ ඒ කාරණා හතරෙන් අනුපිළිවෙලින් ගිහලා නිදහස් වීමක් ඇද්ද? ආර්ය විනී දුකේ නිදහස් වීම විදිහට සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේක තේරුම් අරන් සියලු සත්‍යයෝ කියවම ඔය දස සංයෝජනයන්ගෙන් බැදිලා අවිද්‍යාවෙන් පිරීලා තෘෂ්ණාවෙන් බැහැලා මේ චරිතරාගෙන යන තාකල් දස සංයෝජනත් එක්ක බැදිලා ඉන්න තාකල් ඔන්න සත්‍යය. එහෙනම් සත්‍යය ලොකුද පුංචිද කියන්නේ කොහොමද? සත්‍යයාගේ කුංජි අවස්ථාවක් අරගෙන සත්‍යය කියලා ඒකට සීමා කරනවා. සත්‍යයාගේ එක අත්බැවක් කියන්නේ අනාදියේ පටන් ගෙන මේ පරම්පරාවේ. මතු අනාදියේ කවදා කෙලවර වෙයිද කියලා දන්නේ නැති අරිහත් ඵලෙ ලබන්නේ කවද? දෙදාවෙන් කා යන්න තියෙන සසර ගමනේ. අතරමැද තියෙන අත්බැවක් ලබාගත්ත කුංජි අවස්ථාවක් අල්ලගෙන මෙන්න මේක සත්‍යයාර සීමා කරලා යද ඉන්නේ. මෙන්න මේක තමයි දෘෂ්ටිහක් කරන්න කිව්වන්නේ ඕකටයි. තිත්තේ කල්ප ගම සීලව දස්සනින සම්පන්න. දර්ශන සම්පන්නිය කියන්නේ සත්‍යය තේරුම් අරගෙන කියලා. සත්‍යයාගේ අධ්‍යව මාත්‍රයේ සත්‍යය කියලා සීමා කළොත් සත්‍යයව අතහගත්තේ නැහැ. එහෙනම් ත්‍රිසං වේලා හිටියක් සත්‍යයාගේ එක අධ්‍යව අවස්ථාවක් පමණයි. සත්‍යය කියන්නේ එයා දෙවියෙක් කියලා හිටපු කාලෙත්, මිනිසියෙක් කියලා හිටපු කාලෙත්, අද ත්‍රිසං වේලා ඉන්න කාලෙත්, මතු දෙවියෙක් මිනිසියෙක් වෙන කාලෙත්, ආදී මේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ යම් කිසි රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක සම්බන්ධයක් ඇද්ද? ඒ තාකල් දස සංයෝජනයන්ගෙන් බැඳිලා හිටනා තාකල් කියනවා ඒ කියන සත්‍යය. හත්යාට ලොකු පුංචි පෙන්වන්න බෑ. කළු සුදු පෙන්වන්න බෑ. හැඩරුව පෙන්වන්න බෑ. ඔන්නෝ කියන්නා වූ දෘෂ්ටිය තියෙනවා. ওই දස සංයෝජන දෘෂ්ටිය නිසා සත්‍යය හැදෙනවා. ඔන්නේ දෘෂ්ටිය නිසා කියනවා යම් කෙනෙකුට සත්‍යය කියයි. ඔන්න සත්‍යය නිදුක් වෙනවා කියන්නේ ওই දෘෂ්ටියෙන් තුනක් අපාගෙන නිදුක් වෙන්න ඕනේ. දෙකක් තුනී කරේ නිරෝගී වෙන්න ඕනේ. එකක් සහ වලින් කෙලවර කරලා සුවපත් වෙන්න ඕනේ. ඉතුරු පහත් කෙලවර කරලා 10ම සම්පූර්ණයෙන් කෙලවර කරලා දුකෙන් මිදෙන්න ඕනේ. මෙන්න මේ දිය කරනා නම් අවදාහරි ඒ පුදුයා නැවතාරය දුකර වැටෙන්නේ. එහෙනම් ඒකාන්තයේ සිද්ධ කරන්න පුළුවන් දහම සිද්ධ කරන්න පුළුවන් දෙයක් ඇතුව ලෝක සත්‍යයට. කවදාහරි මේ ලෝක සත්‍යයට වෙන මඟක් නැහැ නිදහස් වෙන්න ඔච්චරයි තියෙන්නේ. ඔන්නේ ආර්ය මෛත්‍රී ලෝක සත්‍යයට වැළුවොත් මේක අප්‍රමාණයි. මෛත්‍රී සීමාවක් නැහැ. මොකද? පැතුම් පැතුමේ ආශිර්වාදී අප්‍රමාණයි. අප්‍රමාණ වෙන්නේ මොකක් නිසාද? ප්‍රමාණ කළ යුතු වස්තුවක් ලෝක සත්‍යයට පැතුවේ නැහැ. ප්‍රමාණ කළ හැකි දෙයක් පැතුවේ නැහැ. අප්‍රමාණ සම්පත්තියක් අප්‍රමාණ සැනසීමක් පැතුවේ. තමන්ගත් ලෝකයට පැති යෝගනම් මෙන්න මේකට කියන ආර්ය මෛත්‍රිය. මේක අප්‍රමාණයි. අප්‍රමාණ මෛත්‍රිය කියන්නේ ඔන්න ඕකයි. ප්‍රමාණ මෛත්‍රියකට අප්‍රමාණ මෛත්‍රිය කිය කී අද ඉන්නවා. කොහොම අප්‍රමාණ මෛත්‍රිය දැකලා තියෙනවා. එහෙනම් මෛත්‍රී භාවනා තේරුම් ගත්ත කෙනා මෛත්‍රී භාවනා වඩනකොට මෛත්‍රී භාවනා මොකද්දවද බුදුරණන් ආදී දේශනා කරලා දැක්කේ නැති අය මාස මාස කණායට වඩන්න බෑ පුළුවන් අයට මෙහෙමයි තර්ක වාද කියලා වරක්. ඔතනද ඉන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඔවගේ යථාර්ථයේ ගැඹුරුයි හැඟවිලා තියෙන්නේ. මේ මෛත්‍රී භාවනාව වැඩිීමේදී තමන් පාපේට නොඇටි දසකුසලේට නොඇටි ඔය අදහස අරගෙන වඩලා බලන්න ওই පද හතර වැඩින අවස්ථාවේ තමට තේරෙයි මුළු ශරීරයේ පුළුණු පොදක් වගේ නිදහස් වෙනවා. පළමු අවස්ථාවේ තේරෙයි මූණ බලක් පිපෙනවා වගේ ආලෝකයක් එනවා. ඇවිල්ලා නිදහස් වෙලා ඉතින් බොහෝම නිශ්චලතාවයක පුළුණු පොදක් තිබ්බා හා සමානව පිහිටයි. ප්‍රථම ධානයට එනකොට ද්විතීයික ධානයට එනකොට හොඳට වැඩෙන්න දැනේ. විශාල ශාන්ත ආලෝකයක් මැද්දී නැත්නම් ශාන්ත සුවයක් මැද්දී ඉන්න දෙන කුඩුවේද මේ හිටියේ බිමද කොහොමද හිටියගේ දකින්නේ නැතුව මෙන්න මෙහෙම දැනක ආලෝකමය කයකින් ඉන්නවා පෙනි තුන්වෙනි අවස්ථාවට එනකොට මුළු ශරීරය වට කරලා එවත් තැනක දීප් ඉතාම සුව ස්වභාවයකට පත් වෙන වායු ස්වභාවයත් ඉක්මවා ගියේ ආලෝක කයකින් ඉන්නවා පෙනි උපේක්ෂා මට්ටමට වැන්නකොට පෙනි තනිකර සූර්යා පැවුවා වගේ ආලෝකයක් අභ්‍යවකාශයක් වෙන දෙයක් දින ඊටනම් මම කියයි කිසිම දකින්නේ නැහැ ඔතනයි නිදහස අපි හිටයි ධර්ම විහරණ හතරම ලබලා හිටන් ඔන්න ඔය ආකාරයෙන් දැක්කට පස්සේ කතා කරන්න මම නම් මේ ටික කළා මම මේ ටික ලැබුවා ඵලයක් උඹලත් එහෙනම් මෙන්න මේ ක්‍රමෙන් ඔය ඵලය ලැබුවා ඵල කියලා අධ්‍යක්ෂක කෙනෙක් කිව්වනම් හරි වටිනවා අධ්‍යක්ෂින් නැතුව කතා කරන්න ගිහිලා නොදන්න දෙමළ දෙකලා වරිගෙන අහගත්තා වෙනවා කියන්නේ අන්න එහෙම කරගන්න වෙනවා අන්තිමට ධර්මය අධර්මය කියලා කතා කරන්න වෙනවා අධර්මය ධර්මය කියලා කතා කරන්න වෙනවා ඊට වඩා ඔකට වඩා හොඳයි තමන් අධ්‍යක්ෂකම ලැබෙනකම් වැඩේ කරලා කාලා හෝ නොකහෝ කවන්නේ අධ්‍යක්ෂකම ලබන්න ලබාගෙන ඉවරලා හිටන් ඊට පස්සේ රෝගීට කියන්නේ මම මේ අධ්‍යක්ෂකෙන් මෙන්න මේ ක්‍රමෙන් ලැබුවා මෙන්න හේතු ක්‍රමෙන් මෙන්න බුදුන් වහන්සේ දේශනා කරපු දහම අන්න එහෙම කියන්න පුළුවන් අදවසේ කාලය ඉක්ම ගියා මේ තේස හතරමරණි හරි ඒක නේද අදවසේ නම් දෙන්න ප්‍රශ්න හුඟක් ලැබිලා තියෙනවා නමුත් දේ යුතු උත්තර තියෙන උච්චරයි නිසා අපි ඉදිරියට තවත් අපිට අවශ්‍ය වෙලාවෙදී නැවත ඉදිරිපත් කරන්න ලැබෙන හැටියට පිළිතුරු දෙමු සෑම පිළිදෙනාට යහපතක් වේවා